தத்தமதன் நிவந்த கிண்ண சிறவெல்லாம் அப்படி நிபந்த கிண காரணாவ தினகன்னோனே உங்களுக்கு பேதி கலா ඊට පස්සේ දුක් නිරෝධය කියන්නේ මෙන්න මේ වගේ මානසික මට්ටමක හදාගත්තාම සාක්ෂාත් වෙන ධර්මතාවයක් මිසක ඍජුව ලබාගත යුතු දෙයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ආකාරයේ ත්‍රිපිටක ධර්මයේ තුල නොයෙක් නොයෙක් තැන්වල නොයෙක් නොයෙක් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඒකෙදී මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ඝනක මොග්ගල්ලාන සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා භවනා කටයුතු කරන නැත්තම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුරණ ආකාරයේ තිරිය යුක්ති කොහොමද කියන එක. මොකද අපි දැන් ඇත්තටම දන්න එක තැනක ඉඳගෙන භවනා කරනවා කියන එක දෙයක් විතරයි. නමුත් අපේ ජීවිතේ හාත්පස හදා ගන්න ඕනේ බොහෝ පැතිකඩවල් ගොඩාක් තියෙනවා. ඉතින් දැන් ත්‍රිපිටක ධර්මයේ සමහර සූත්‍ර තියෙනවා දුක්ඛ සත්‍ය විතරක් විස්තර කරන සූත්‍ර, සමහර ඒවා සමුදය සත්‍ය විතරක් විස්තර කරන සූත්‍ර, නිරෝධ සත්‍ය විතරක් සූත්‍ර විස්තර කරන සූත්‍ර, මාර්ග සත්‍ය විතරක් විස්තර කරන සූත්‍ර, ඊට පස්සේ සූත්‍ර මේ සත්‍ය දෙකක්, සත්‍ය තුනක්, සත්‍ය හතරම මේ වගේ එක එක ක්‍රමවලට පුතාගෙන දේශනා කරනවා. ඉතින් මාර්ගයේ පිළිබඳ පැහැදිලි කළ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ ඝනක මොග්ගල්ලාන කියන සූත්‍රය. එතකොට මාර්ගය වඩන්න ඉස්සර වෙලා එයා දුක දැකලා දුක ඇති වෙච්ච හේතුව තුන් කාලෙන් දැකලා ඒ හේතුව නිරුද්ධ කළොත් දුක නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයට ආපු කෙනා ඒ සඳහා කළ යුත්තේ මෙන්න මේ වැඩ පිළිවෙලයි කියන දැනුම ගත යුතුයි. එතකොට දැන් අපි දුකයි සමුදයයි නිරෝධයයි ගැන කතා කරන මේ ටිකේදී මාර්ගය ගැන තියෙන විදිහට කතා කරලා, එතකොට මම මේ සූත්‍රය පොඩ්ඩක් මතක් කරන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ විසාකා මහා උපාසිකා විසින් කළ පූර්වාරාමයේ වැඩ ඉන්න කාලෙදී එක්තරා බ්‍රාහ්මණෙක් බමුණෙක් ආව මොග්ගල්ලාන කියලා. මේ බමුණ ගණන් ගණනලා තමයි ජීවත් වෙන්නේ, ගණිත ගුරුවරේ. ඒ නිසා මෙයාට කියනවා ඝනක මොග්ගල්ලාන කියලා. එතකොට මේ මොග්ගල්ලාන බමුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා, ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ පූර්වාරාමේ පඩිපෙළ ගත්තහම පඩිපෙළේ තියෙන්නේ අනුපුබ්බ කිරිය, අනුපුබ්බ සික්ක, අනුපුබ්බ ප්‍රතිපදාවක්. මේ අනුක්‍රමයෙන් තමයි පඩිපෙළ ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සිරලා තියෙන්නේ. එක පාටම නගින්න නැහැ, එක පඩියක් දෙකක් මේ විදිහට අනුක්‍රමයෙන්. එතකොට ඒ වගේම බමුණන්ගේ වේදය උගන්වනකොට අජ්ජහායනේ එකෙක් අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. දුනු ශිල්පය උගන්වන ධනුරදරයන්ගෙත් අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අපගේද භගවතුන් වහන්සේ ශිල්ප උගන්වද්දී අපිට ගණිතය උගන්වන්න අත්‍යවශ්‍යයක් ලැබුණාම අපි අනුපූර්ව ක්‍රියාවකින්, අනුපූර්ව ශික්ෂාවකින්, අනුපූර්ව ප්‍රතිපදාවකින් තමයි ක්‍රමක්‍රමයෙන් නැඹුරු වෙච්ච, ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙච්ච ක්‍රමයකින් අපි ශිල්ප උගන්නන්න. එක පාටම දෙන්නේ නැහැ අපි. එකට එකයි කියලා, දෙකට දෙකයි, මේ වගේ තුනට තුනයි, හතරට හතරයි, පහට පහයි, හයට හයයි, හතට හතයි, අටට අටයි, නවයට නවයයි, දහයට දහයයි කියලා මේ වගේ උගන්වලා 100 දක්වා, 1000 දක්වා, ඊටත් වඩා බොහෝ සින් අපි උගන්වනවා. එතකොට ඒක අනුක්‍රමයෙන් තමයි උගන්වන්නේ. භාගතුන් වහන්සේ ඔබගේ වහන්සේගේ ශාසනයේ මේ ශාසනයත් අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්. ක්‍රමානුකූලව ටිකින් ටික ගැඹුරු වෙච්ච ක්‍රමයක් පනවන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා බමුණ මගේ ශාසනයත් අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් පනවන්නට පුළුවන්. යම්සේ අස්සයෙන් දමනය කිරීමෙහි යෙදුණු අස්සාචාරයකුට අස්සයක් ලැබුණහම මුලින්ම මුඛවාඩමක් දාලා ඊට පස්සේ මත්තේ ටිකෙන් ටික අස්සයා ශික්ෂණය කරනවද? ඒ වගේ මගේ ශාසනෙත් එහෙමයි. පුරුෂ ධම්ම සාරති, පුරුෂයන් දමනය කිරීමේ කේදුරෙක් බඳු භාග්‍යතුන් වහන්සේට හික්මිය යුතු, දමනය කළ යුතු පුරුෂයෙක් ලැබුණාම භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලාම ඒ පුරුෂයාට කියනවා මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මහණ, දැන් ඔබ ශික්ෂාවන් සමාදන් වෙන්න. ශික්ෂාවන් සමාදන් වෙලා ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වරදර බය දක්වමින් ඉස්සෙල්ලා ශික්ෂාවන් රකින බවට පත් වෙන්න කියලා. ඒ කියන්නේ පාතිමොක්ෂ සංවර සංවතෝ ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදසාවි සික්කති සික්කාපදේසු. එතකොට ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියන්නේ දැන් ගිහි පින්වතුන්ගේ නම් පන්සිල්, ආජීවස්තමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, ස්වාමීන් වහන්සේලාගේ සාමණේර දස සීලය, උපසම්පදා සීලය කියන ටික අයිති. අපි හොරකම් කරන්නේ, සත්තු මරන්නේ කියලා පොරොන්දු වෙන ටික තියෙනවා අයිති ප්‍රාතිමොක්ෂ සංවර සීලයට. ප්‍රාතිමොක්ඛ කියලා කියනවා නිවනට පමුණුවන, නිවනට මුල් වෙන කියන අදහසින් ප්‍රාතිමොක්ඛ කියලා කියනවා. එතකොට මොක්ෂයට පමුණුවන, මොක්ෂයට මුල් වෙන අදහසින්. එතකොට මේ ශිල්පදය සමාදන් වෙලා ඒ විතරක් නෙමේ ආචාර ගෝචරයෙන් යුක්ත වෙන්න ඕනේ. සිල්වත් කෙනෙකුට අයිති ආචාර ධර්ම ටිකක් තියෙනවා. අන්නේ සිල්වත් කෙනෙකුට අයිති ආචාර ධර්මංගෙන් යුක්ත වෙන දැන් භික්ෂුන් වහන්සේලාට නම් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශේකය 75, ඊට පස්සේ තුන්දුස් වත කියලා වත් 14ක් ගැන, 13ක් ගැන ජීවත් වෙන හැටි. අපි කියමු ගමකට ගියොත් ආචාර සීලයෙන් යුක්තව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව. පැවිද්දෙක් හැටියකට ගිහි ගෙදරකට ගියාම, ගමකට ගියාම, පිරිස් මැදකට ගියාම, ස්ථානයකට ගියාම ඉන්න ඕනේ කොහොමද කියලා. ඒ වගේ සිල්වතෙකුටත් අයිති ආචාර ධර්ම ටිකක් තියෙනවා. සිල් සමාදන් වෙන කෙනෙක් තමයි අර මුලින්ම කිව්වේ සිල්වත් කෙනෙක් වරදක් කෙරුවොත් ඊට පස්සේ බයින්නේ ඔක්කොම සිල්ගත් කට්ටියට. හාමුදුරුවෝ වරදක් කෙරුවොත් හාමුදුරුවන්ට විතරක් බයිනොත් එයාට පෞද්ගලික බයින්නේ අප්පු හාමුදුරුවෝ මෙහෙමයි කියලා බයින්නේ. සිල් සමාදන් වෙන කට්ටිය ගත්තා අප්පු අපි ওই සිල් සමාදන් වෙන අම්මලා ගැටි දන්නා කියලා කරලා ඔක්කොම ආයතයි බයින්නේ. එයාට නෙමෙයි බයින්නේ, බය දැනුම් ගහන්නේ වරදක් කළාම සාසනේ ඉන්න ඔක්කොම උපාසිකාවෝ. උපාසක මහත්තුරු එයා උපාසක වුණාට අපි එයාගේ හැටි දන්නවා, මේ උපාසකලාගේ හැටි අපි දන්නවා කියලා ඔක්කොම ආයත තමයි බයින්නේ. ඉතින් ඒ නිසා සිල්වතෙක් හැටියට ආචාර ධර්ම තියෙන්න ඕනේ. ගෙදර දොර දීුණත් අනිත් අයට වඩා බොහොම ශික්ෂණයක් තියෙන්න ඕනේ. ඒ වගේම පිරිස් මැදකට ගියත් සිල්වත් කෙනෙක් හැටියට එතන මනුස්ස මට්ටමේ ආචාර ධර්මයන්ගෙන් යුක්තව සිල්වත් ගුණ සම්පන්න කෙනෙක් හැටියට ජීවත් විය යුතුයි. ඉතින් ඒ වගේ ආචාර ධර්ම තියෙනවා. ඊට පස්සේ අගෝචර ධර්ම තියෙනවා. ඒ වගේම සිල්වත් කෙනෙකුට අගෝචර ස්ථාන තියෙනවා. එතනදී අර්ථයකින් අපි පෙන්වුවොත් යම් පුද්ගලයෙක් හරි යම් දෙයක් හරි යම් තැනක් හරි යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් හෝ යම් තැනක් හෝ ඇසුරු කරනකොට නූපන් අකුසල ධර්ම උපදීන නූපන් අකුසල ධර්ම වැඩෙයි නම් ඒක සිල්වතෙකුට ගෝචර නැහැ, අගෝචරයි. එතකොට ඒ පුද්ගලයා ඒ දේ ඒ තැන අතහැරිය යුතුයි. තමන් විමුක්තියක් බලාපොරොත්තු වෙන සිල්වත් වෙන්න කැමති කෙනා සීලය රකිනකොට යම් පුද්ගලයෙක් යම් දෙයක් යම් තැනක් ඇසුරු කරනකොට තමන්ට අකුසල ධර්ම වැඩේ නම් උපදී නම් උපන් අකුසල වැඩේ නම් ඒක අගෝචරයි. එතකොට අගෝචර ධර්ම අතහැරලා ගෝචර ධර්මයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. යම් කෙනෙක් යම් දෙයක් යම් තැනක් ඇසුරු කරනකොට නූපන් කුසලයේ උපදී නම් උපන් කුසලයේ වැඩෙයි නම් ඒ කෙනා ඇසුරු කරන්න, ඒ දේ ඇසුරු කරන්න, ඒ තැන ඇසුරු කරන්න. එතකොට ඒ වගේ ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වර්ධත බය දක්වමු. ස්වල්ප මාත්‍ර වර්ධ කියලා කියන්නේ කාය වචන දෙකෙන් තමන් සමාදන් වෙච්ච සීලය කැඩීම පැත්තකින් තිබේවා කඩන්න සිත් උපද්දවන්නත් බයයි. සිත් උපද්දවන්නත් උත්සාහවත් වෙන්නේ නැහැ. උපද්දව සිතක් සීල් කැඩෙන විදිහට වහා ඒ සිත අතුරුදහන් කිරීම පිණිස කටයුතු කරනවා මිසක ඒ සිත නැවත නැවත ආශ්‍රයණය කරන්නේ නැහැ. ඒ වගේ චිත්ත උපාද මාත්‍රයටත් බයයි. මෙන්න මේ විදිහට ස්වල්ප මාත්‍ර වර්ධට බය දක්වන ශික්ෂාවන් සමාදන් වෙලා හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊට පස්සේ යම් කලකදී දැන් මෙයා සිල්වත්, ඒ වගේම ආචාර ධර්මයන්ගෙන් යුක්තයි, ගෝචර ධර්මයන්ගෙන් යුක්තයි, ස්වල්ප මාත්‍ර වර්ධට බය දන්නා වූ දක්නා වූ නුවණකින් යුක්තව ආදරෙන් සිල් රකින්නවා කියලා දැක්කහම තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණ දැන් ඔබ එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න, ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. ප්‍රාතිමොක්ඛ සංවර සීලය පැමිණිච්ච කෙනාට තමයි ඉන්ද්‍රිය සංවරය කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා කියන්නේ ඉන්ද්‍රිය පරිහරණය නොකරනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් නොඑක් අන්‍ය තීර්ථක පරිබ්‍රාජක හිටිය ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරන එක. එයා ඒකල කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරය මේවා නිසායි ලාමක අකුසල ධර්ම උපදින්නේ. ඒ නිසා පුළුවන් තරම් ඇහෙන් රූප බලන්න එපා, සද්ද අහන්න එපා, ගඳ සුවඳ ලබන්න නැතුව ඉන්ද්‍රිය පුළුවන් තරම් සංවර කරගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය විනය එහෙම ඉන්ද්‍රිය සංවරයක් පනවන්න බෑ. එහෙම ඉන්ද්‍රිය සංවරයක් පනවනවා නම් අන්ධ කෙනත් හොඳ සිල් තියෙන කෙනෙක්, දීර්ඝ කෙනත් හොඳ ඉන්ද්‍රිය සංවර තියෙන කෙනෙක්. ඇයි ඒ? එයාට රූප වෙන්නේම නැහැ, ශබ්ද ඇහෙන්නේම නැහැ. නමුත් ආර්ය විනය ඉන්ද්‍රිය සංවරය පනවන්නේ එහෙම නෙමෙයි. ඇහෙන් චක්ඛුන රූපං දිස්වාන නිමිත්ත ගායෝති නානුභ්‍යංජන ගායි යත්වාධිකරණ මේනම් චක්ඛුරින්දියං අසංවතං විහරන්තං අභිජ්ජා දෝමනස පාපක අකුසල ධම්මා අන්වාස වේයුන් තස සංවරාය පටිපජ්ජති රක්කති චක්ඛුරින්දියං චක්ඛුරින්දිය සංවරං අපජ්ජති. ඒ කියන්නේ ලෝභ ද්වේෂ ලාමක අකුසල ධර්මය උපදින විදිහට ඇහෙන් නිමිති අනුනිමිති ගන්න එපා. ඇහෙන් රූප බලලා නිමිති අනුනිමිති ගන්න එපා. රාග දේශ මොහ ඇති වෙන විදිහට ඇහ රැක ගන්න, ඇහි ඉන්ද්‍රිය සංවරයට පැමිණෙන්න. ඒකෙන් දැන් අපිට ඇහ අවශ්‍යයි පන්තලකට යන්න, බණ පොත කියන්න, හොඳ දෙයක් බලන්න, කුසල ධර්මයක් උපදින්න, ඒ වගේ දෙයකට ඇහ උදව් කරගන්න පුළුවන්. එතකොට ඇහෙන් රූප නොබැලීමනේ වැලිය යුතු කොටසක් තියෙනවා. නමුත් ලාමක අකුසල ධර්මයේ ඇති වෙන අරමුණු හොඳට ඇහෙන් හැදල් වල නිමිති අනිමිති ගන්න එපා. තමන්ගේ මනස තුල යම් අරමුණක් දැක්කට පසුව කෙලෙස් උපදීන කෙලෙස් ඇති වෙන ඒ විදිහට ඇහැ පරිහරණය කරන්න එපා කියලා. මේ විදිහට යම් සද්දයක් ඇහිම නිසා, ගන්ධ සුවඳක් ලැබීම නිසා, රසක් ලැබීම නිසා, ස්පර්ශයක් ලැබීම නිසා, යමක් සිටීම නිසා ලාමක අකුසල ධර්මයේ උපදී නම් ඒ උපදින විදිහට නිමිති අනුනිමිති ගන්න නැතුව හුරු වෙන ජීවිතය ජීවත් කරන එක එකතන කිඳගෙන කරන එක නෙමෙයි. ඔගොල්ලෝ වැඩට යනකොට උනා සමහර විට රාග ආදී අරමුණක් හම්බෙන්න නිමිත්තක් දැක්කොත් ඒක දිහා හොඳට ආපහු නැවත 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 බලන නිමිති ගන්න එපා. ක්ෂණිකව ඇහැහකට ගන්න. ඒක තමයි චක්කින්ද සංවර කර ගන්නවා කියලා කියන්නේ. මේ ද්වේෂය හෝ රාගය ඇති වෙන යම් සද්දයක් කටහඬක් ඇහෙනකොට හොඳට කන් යොමු කරලා ඒක අහන්නේ නැහැ. ක්ෂණිකව එයා කන අහකට ගන්නවා. එහෙම නැත්නම් හිතාමතාම තමන් ඒ සද්දයට හිත යොමු නොවෙන්න හිත ඇතුලෙන් කුසල සහගත යමක් මෙනෙහි කර කර ඉන්න ඊට අනුගත වෙන්නේ නැතුව ඒ විදිහට කන සංවර කරගන්නවා. යම් ගන්ධයක් දැනීම නිසා අකුසල ධර්ම උපදීන ලෝභ ද්වේෂ ඒ විදිහේ ගන්ධය ආග්‍රහණයට හිත නැඹුරු කරන්නේ නැහැ. හොඳට නිමිති අනුමිති ගන්නෙ නැහැ. එතකොට ක්ෂණිකව ඒ ගන්ධයෙන් හිත අහකට ගන්නවා. එතකොට ඒ කියන්නේ හිතාමතාම තමන්ගේ හිත වෙනතකට කුසල සහගත දෙයකට යොමු කරගන්නවා. එහෙමයි අපිට ආයතනේ සංවර කරගන්න වෙන්නේ. හැම වෙලාවෙම ආයතනයට හිත නැඹුරු කළාමයි ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. එහෙම නැතිනම් ආයතනයට සද්ද නාසයට ගන්ධය ගැටන තිහිතේ ඊට අනුව නැඹුරු නොකළු තීටි ස්පර්ශයක් නැහැ. අපි දන්නේ නැහැ ඒක. සමහර රූප තියෙන්න පුළුවන්, සමහර ශබ්ද තියෙන්න පුළුවන්. ඕගොල්ලෝ හොඳ වෙන කල්පනාවක ඉන්නේ. ඕගොල්ලෝ දැකලා නැහැ. ඕගොල්ලන්ට ඇහිලත් නැහැ නේද? පස්සේ කවුරු හරි ගොම අනේ මට අහුන්නේ නැහැ කියලා කියනවා. මට පේන්නේ නැහැ කියලා කියනවා. සමහර විට අපේ ඇස් ඉදිරි පිටින් ගිහිල්ලා තියෙනවා. අපේ කන කාවෙදී ඇහිලා තියෙනවා. නමුත් අපි ඊට අනුගතව සිත පවත්වලා නැහැ. එතකොට ඒක දන්නේ නැහැ අපි. ඒකයි මේ ස්පර්ශ ආයතන හයම නූපදවා ඉන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එතකොට ස්පර්ශ ඇහැ තිබුණත් රූපය තිබුණත් ඊට අනුරූප වූ විඥානය නොපිහිටියොත් ඒ ස්පර්ශය නැහැ, චක්කු සම්පස්සේ නැහැ. කන තියෙනවා, ශබ්දේ තියෙනවා, ඊට අනුගතව සිත පැවැත්වුවේ නැත්තම් ඒ සෝත ස්පර්ශය නැහැ. ඉතින් අපිට දැන් ඔය ශබ්දබද්ධ වැඩි භාවනා කරන්න බෑ කියලා කියන්නේ තාම අපේ හිත සංවරම දෙහිඳ. අපිට කනට ශබ්ද ගැටෙනකොට ඕගේ කියලා කියන්නේ ඊට අනුගත නොවී ඉන්න බැරිකම තියෙනවා. හිත හොඳට සමාධින ශක්තිමත් නම් අපිට අපේ කමතහනේ ඉන්න පුළුවන් අපිට ශබ්ද ඇහෙන්න. හිතේට ඇහුණත් ඒක නොසලකා හැරලා ඒකේ නිවිතියන් ශබ්දේන එක කියලා හිතන්න හිතන්න වැඩි. එතකොට මෙහෙ පැටගියත් ඇවිල්ලා මේ අපි හිතාමතාමයි අපිම ශබ්දේ උපද්දවලා ශබ්දේ අස්සගන්න සලස්සලා ඇහෙන්න සලස්සලා අපි දුක් විඳිනවා. ඉතින් තමන් ඒ සද්දේ කියන පැත්තට අනුගත නොවී ඉන්නකෝ. හොඳට සද්දයක් ඇහෙන තැනකදී සති නිමිත්තෙන් හෝ තමන් මනසින් දහමක් හිත හිතා ඉන්නකෝ බලන්න. සද්දේ කියන එකෙන් ප්‍රශ්නයක් හෝ කරදරයක් වෙයිද කියලා. අපිම හිතාමතාම කන සද්දයක් තියෙන තැනට හිත යොමු කළ ඉවරලා අයියෝ මේ සද්දේ කරදරයි නේ කියනවා. ඉතින් අපිම මේ දැන් මේසේ මම්ම අල්ලගෙන අයියෝ මේක අතාරින්නේ නැහැ නේ කියලා කියනවා වගේ එකක්. ඉතින් ඒ වගේ ඉන්ද්‍රිය සංවරය කියන එක කෙනා කෙනාට හිතලා හදා ගන්න පුළුවන් ගැස්සනිකව. ඒ කියන්නේ හිත ඒ ආයතනයට අනුගත නොකොට ඊට නැඹුරු නොකොට සිත පවත්වා ගන්න හැකියාවක් තියෙනවනේ. එහෙම තමයි ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා කියන්නේ. යම් කුසල නිමිත්තක් ලෝභ දේශ අකුසල ධර්ම දුරු වෙන විදිහේ අරමුණක් හම්බ වුණොත් ඒක හොඳට නිමිත්ත ගන්නවා, හොඳට බලනවා, හොඳට බලන නිමිත්ත අරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසුභ භවනා කරන පුද්ගලයාට අසුභ නිමිත්තක් හම්බ වුණොත් වමන ටිකක් හෝ අසුචි ටිකක් හෝ අහක බලගෙන යන්න එපා කියනවා. හොඳට බලලා ඒක නිමිත්ත ගන්න කියනවා. හොඳට නිමිතක තම මොකද ඒකේ තමන්ට රාගය ඇති වෙන්නේ නැහැ. ඒකෙදි ගැටෙන්න නෙමෙයි. ඒක උපායක්. අප්‍රියයි කියලා පිළිකුල් කරලා යන්නෙත් නැහැ. එයා හොඳට නිමිත්ත අරගෙන අරගන්නවා. වමන ටිකේ හරි අසුචි ටිකේ හරි නිමිත්ත අරගෙන නැචමරිච සතේකගේ කුණක් හරි අරගෙන යම් වෙලාවකදී රාගාදී අරමුණක් ඇති වුණොත් ශනිකව මොකද කරන්නේ? රාගය දුරු කරන්න කැටලොන් එදත් හම්මස්නහර කියලා බැලුවට හරියන්නේ නැහැ. අසුබේ තාම ওই වටට හරියන්නේ නැහැ. රාගය වැඩි නම් ඒවද්ද ඒව පිළිකුල දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී අර තමන් ගත්ත පටිකුල සංඥාව තියෙනවනේ පිළිකුල සංඥාව. අර අසුචි ටික හෝ වමන ටික තග්ගල ඒක තමයි මනසින් සිහි කරන්නේ. සිහි කරන ඒ මානසික තියෙන ඒ නිමිත්ත ආදේශ කරනවා හිතෙම අර රූපෙට. මෙහෙම පෙවුනට මේ කය තියෙන්නේ මෙහෙම දේවල්නේ. මෙහෙම වෙනවනේ කියලා. එතකොටයි පිළිකුල දැනෙන්නේ කය. ඒ වගේ පිළිකුල් සංඥාව හැම වෙලාවෙම තමන් ආදේශ කරගන්න ඕනේ. ඒ නිසා ඒකට ඒ වගේ අරමුණ නිමිත්තක් ගන්න ඕනේ. අපි කියමු සත්තු මැරිලා පොණු ගහලා කුණු වෙලා ගඳයි ළඟට යන්න බැහැ. ඒ ගන්ධයේ නිමිත්ත හැට පෙනෙන දේ නිමිත්ත හොඳට ගන්නවා. හොඳට අරගෙන ජීවත්ව ඉන්නකොට කෙනෙක් හම්බ වෙනකොට රාගය ඇති වෙනකොට සිහිපත් කරගෙන අර මැරිච්ච කෙනා මැරිච්ච සතා යම්බදුද මේකයි ඒ தත්ත්වයටපත් වෙනවා නම් තාම ওই தත්ත්වයටපත් නොවුනට කියලා අවිඥානක ඒ මලතිරුර යම්සේද සවිඥානක මේකයි එසේ තාම ඒ தත්ත්වයටපත් නොවුනට මේකයි ඒ தත්ත්වයටපත් වෙනවා කියලා ඒ වගේ ආදේශ කරලා බලන්න ඕනේ. එහෙම තමයි දැන් අපි කියමු අර මං කියන්නේ ඔකදී ශිෂ්ට සම්පන්නල හරියන්නේ ටිකක් පිළිපොළ හැදෙන ඇති වෙන විදියටම කහපාටට පිළියේ ගඳට කබ වැක්කිරලා තියෙනවා නම් කියලා ඒ වගේ ගන්නුන මේ නිමිත් අරගෙන වර්ණ සන්තාන ගන්ධේහි කියලා කියන්නේ වර්ණ වශයෙන් සතහන් වශයෙන් ගන්ධ වශයෙන් මෙහෙකට යුතුයි. එතකොට කෙනෙකුගේ ලස්සනට මූණ පේනකොට මේ මූණේ මේ විදිහට කහපාටට පිළියේ ගඳට කබ වැක්කිරෙන දවසක් එනවනේ කියලා. එතකොට ඔය හින්දි නිලියක් එහෙම දැක්කහම තග්ගල ආදේශ කරගන්න ඕනේ මේගොල්ලෝ මේ මූණ හොදලා කබ්බ කඩලා අද උදේ ක්ලාස්රූම් එකට ගිහිල්ලා ඇත්ත කතා මේක. කුණු කෙල්ල ටික අයින් කරලා කබ්බ කඩලා හුතු හොරලා කරුණු අයින් කළ තමයි රෝ පෙනීටොල දෙන්නේ. එක පවතින ස්වභාවයේත් රැවටෙන්නේ නැතුව ඒක ඔබෙන් දින යථාර්ථය දකින්න ඕනේ. එතකොට එහෙම නැති වුණොත් තමයි අපිට හරි ලස්සන කෙනෙක් නේ හරි ලස්සන රූපයක් නේ කියලා අර හිත නිමිති නිමිති ගන්නෙ. ඉතින් ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕකට ලෝකය කම්මැලි. තණ්හාව දුකට හේතුයි කියලා දන්නවා නම් තණ්හාව අතහරින්න තණ්හයි. ඒකයි දින ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක බලලා අයින් කරන්නත් තණ්හයි. කැමති නෑ. නමුත් ඉන්ද්‍රිය සංවරය කියන එකේදී සාල ප්‍රදේශයක් ආවරණය කරනවා. ජීවිතේ පුදුමාකාර හික්මීමක් ශික්ෂණයක් ඇති කරන මේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉතින් ඉන්ද්‍රිය සංවරයේදී කියන්නේ ඉන්ද්‍රිය කියන එක සංවර කරගන්න කියන එක. රූප බලන්න එපා කියන එක නෙවෙයි. රූප බලන්නම කියන එකත් නෙවෙයි. සියලුම රූප බැලිය යුතුයි කියන්නෙත් නෑ. සියලුම රූප නොබැලිය යුතුයි කියන්නෙත් නෑ. සංවර කරගන්න යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මයේ උපදී නම් ඒබඳු විදිහට රූප නොබල. එතකොට ඒබඳු විදිහට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නොබල ඉන්ද්‍රිය සංවර කරගන්න හැටි තමයි මම මතක් කළේ. ඒ කියන්නේ ඒබඳු වටපිටාවක් අතහැරලා යන්න බැරි නම් ඒ වටපිටාවක නම් ඉන්නේ හිත ඊට අනුගතව පවත්වන්න එපා. ආයතන ටික රකින්න තියෙන්නේ මොකද? හිත රකින්නේ. මොකද ආයතන ටිකට පිහිට තියෙන හිත, හිත රැක්කහම ආයතන ටික රැකෙනවා. ඇහැ කන දිව ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කියන එක නේවාචේ නාපචේ ගාමී ධර්මය. ඒ කියන්නේ කෙවිහිම පිණිස සසර පැවැත්ම පිණිසද යන ධර්මයක්ද නෙවෙයි. නිවන පිණිස නෛර්යානික ධර්මයක්ද නෙවේ. සසරට යන ධර්මයකුත් නෙමේ, යහ රූප කියන්නේ නිවනට පමුණුන ධර්මයකුත් නෙමේ. නුවණ නැති කෙනාට සසරට යන්න තහරූපී උදව් කරගන්න පුළුවන්, නුවණ තින කෙනාට නිවනට යන්න තහරූපී උදව් කරගන්න පුළුවන්. එතකොට නුවණ ඇති නැතිකම මත තමන් අදාළ ගමනට උපකාර කරගන්න පුළුවන් දෙයක් යා මධ්‍යස්ථයි. ඒ නිසා කෙනෙක් ඇහැ නිසා අකුසල සිද්ධ කරගන්නේ නුවණ නැතිකම නිසා මිසක ඇහැ තිබුණට නෙවෙයි. කෙනෙක් ඇහැ නිසා කුසල් සිද්ධ කරගන්නේ නුවණ ඇති බව නිසා මිසක ඇහැ නිසාම නෙවෙයි. ඇහැ තියෙන තැනට නුවණ යෙදුනොත් ඇහැ කියන එක කුසලයට උපකාරකයි. ඇහැ කියන එකට අනුවණකම, අවිද්‍යාව, මෝඩකම යෙදුනොත් ඇහැ අකුසලයට උපකාරයි. ඒ නිසායි මේ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාට දේශනා කරනවා, දැන් ඔබ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න. එතකොට ඕගොල්ලන්ටත් මේක කරන්න වැඩක් තියෙනවා. දැන් භාවනා කරනවා කියලා මේක තනක ඉඳගෙන ඉන්නවා නෙමෙයි. වැඩට යද්දි, නගරට යද්දි නොයෙක් විදිහේ මනස කලඹවන, ද්වේෂය ඇති කරන, ලෝභය ඇති කරන, මෝහය ඇති කරන නිමිති ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී හිතාමතාම ද්වේෂය පටිගය ඇති වෙන විදිහට හිත නැඹුරු වෙලා නිමිති ගන්නේ නැතුව, රාගය ඇති වෙන විදිහට හිත නැඹුරු වෙලා නිමිති ගන්න නැතුව, මෝහය ඇති වෙන විදිහට හිත අනුගතව නිමිති ගන්නේ නැතුව හිත රැක ගන්න. ඒ ආයතන ටික රැක ගන්න, සංවරයට පැමිණෙන, සංවරයට පැමිණෙනවා කියලා කියන්නේ හිත ඊට අනුගත නොකොට කුසල මනසකාරයක නැත්ත වෙන දහමක ඉන්නවා. එතකොට අර ස්පර්ශය අපිට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ විදිහට ඉන්ද්‍රිය සංවර කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහු කාලෙදී මේ පුද්ගලයා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියලා දැනගත්තට පස්සේ තථාගතයන් වහන්සේ මේ පුද්ගලයා මත්තේ හික්මවනවා. එන්න භික්ෂුව, දැන් ඔබ භෝජනේ පමණ දැනගන්න කියනවා. ඊගාවට පෙමතුනි, කෙනෙකුගේ ජීවිතයට තෘෂ්ණාව ඇති වෙන්න තියෙන ඊගාව හේතුව තමයි මේ ආහාර පාන රස තෘෂ්ණාව. එතකොට ඊගාවට එයා හික්මෙන්න ඕනේ මොකද්ද? මේ ආහාරය පමණ දැනගන්න කමෙන්. ඉතින් ආහාරයන්ගේ පමණ දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. ඔක හොඳට ඔබලන්ට බලන්න පුළුවන්. ඔය සතර ආහාරයෙන් තියෙනවා සංයුත්ත නිකායේ අභිධර්මයේ සංයුත්ති ආහාර සූත්‍රය කියන එකේදී. එතකොට උපමාවක් පෙන්නනවා, එක්තරා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ගේ දරුවෙකුත් අරගෙන ස්වල්ප වූ ආහාර ටිකකුත් අරගෙන කාන්තාරයක් හරහා ගමනක් යනවා. කාන්තාරයෙන් එහා පැත්තේ තියෙන ප්‍රදේශයට තමයි යන්නේ. ඉතින් යද්දී මගදීම ගෙනාපු ආහාර ටික ඉවර වෙනවා. කාන්තාරයේ තරණය කරගන්න විදිහක් නැහැ. එපාර අම්මා තාත්තා කතා කරගෙන, දැන් අපි තුන්දෙනාම මැරෙන්න යන්නේ. එහෙම නෙවෙයි, අපේ මේ දරුවා මරාගෙන කාල මස්තික කල් අපි කාන්තාරෙන් එතර වෙමු කියලා. ඊට පස්සේ දැන් පිටක නම් තියෙන්නේ පහු. ඉතින් ඒ දරුවෝ මරාගෙන කාල මස්කක යනවා කියන කාරණාව අටුවාය පෙන්නනවා. ඉතින් ඒකට ඒක උනේ කොහොමද කියන එක දැන් යෝජනා කළාට. අම්මා ගාවට යවනවා දරුවව මරන්න කියලා. දරුවා කියනවා, අනේ මට නම් මරන්න බෑ කියලා තාත්තා ගාවට යනවා. තාත්තා කියනවා, අනේ මට මරන්න බෑ දරුවව කියලා අම්මා ගාවට යනවා. ඔහොම එහාට මෙහාට යන ළමයා තෙහෙට්ටු නිසා මැරිලා වැටෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? දැන් ඉතින් මල දරුව, දරුවගේ මස් ටික රළු මසුයි, කටුවල තියෙන සිවුම් මසුයි හොරගෙන මේවා කකා ඉතර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, මහන්නේ කුමක් හිතනවද නුඹලා? මේ අම්මයි තාත්තයි දරුවගේ මස්තික කන්නේ ඇඟ පැහැපත් කරගන්නද, ඇඟ තර කරගැනීම පිණිසද, පෝෂදායි බව පිණිසද, නැත්නම් ශක්තිය එන්නද, ක්‍රීඩා කරන්නද, අලංකාරය පිණිසද, සැරසීම පිණිසද, මොනව කුමක් නිසාද මේ ආහාරය ගන්නේ? හුදු කාන්තාරයෙන් ඈතර වීම සඳහාම පමණක්ම නෙවෙයිද කියලා. ඉතින් එකම දරුවා ගේ මස් කකා අනේ අපේ දරුවකෝ අපේ එකම දරුවකෝ කියලා තමන්ම තමන්ගේ පප්පුවට අද්ද ගහ අඳාද ඒ මස්ම කමින් ඈතර වෙනවා. ඉතින් ඒකෙදි පෙන්වන්නේ කනගුණ ආහාරය මේගොල්ලෝ ගන්නේ කිසිම ආසාවකින් හෝ ප්‍රියකින් හෝ නෙමෙයි. මේක හැම ආකාරයකින්ම පිළිකුල් අප්‍රසන්නයි. නොකන මසක් නිසාත් අප්‍රසන්නයි, මනුස්ස මසක් නිසාත් අප්‍රසන්නයි, තමන්ගේ ප්‍රිය එකම දරුවා නිසාත් අප්‍රසන්නයි, ලුණුඹුල් නැති මසක් නිසාත් අප්‍රසන්නයි. මේ වගේ හැම ආකාරයකින්ම පිළිකුල් අප්‍රසන්න වූ මස් ටික කන්නේ කාන්තාරෙන් ඈතර වීම සඳහාමයි. ඔය ටික පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කබලින්කාහාරේ මම ඒ වගේ කියලා කියනවා. පින්වතුනි නැතිනම් අපි කබලින්කාහාර ගන්නවා කියන්නේ දුක් ස්පර්ශය හැදෙන මේ කය උපද්දවාගෙන දුක් විඳින කටයුතු කරලා තියෙන්නේ. කනගුණ ආහාරයක් ගන්න කය හැදෙනවා. කය හැදෙනවා කියන්නේ අවුගෙන් වැස්සෙන් සීතෙන් පින්නේ නැසි මధుරව උතුලන් ස්පර්ශයෙන් දුක් වෙන අන්තිමට අපි දුක උපද්දවලා තියෙනවා. නමුත් මේ ශාසනය කියන ආහාරය ගන්න දුකින් ඈතර වීම සඳහා දුක් විඳින්ද දුක හදාගන්න ආහාර ගන්නේ නැහැ. ලෝකයා දන්නේ නැති වුණාට ලෝකයා ආහාරයේ දුක තමන්ට දුක ඇති කර ගැනීම පිණිස තමන්ගේ දුකේ පැවැත්ම පිණිස ආහාර ගන්නයි. නමුත් මෙයා කරන්නේ මේ දුක් සහගත සසරෙන් ඈතර වීම සඳහා මේ කය පවත්වා ගැනීම සඳහායි මේ ආහාර ගන්නේ කියන කාරණාව බලනවා. එතකොට ආහාරයේ රස බලන්නේ නැහැ. ආහාරයේ ඇත්තටම ආහාරයට රස තියෙනවද? ආහාරයට රස නැහැ. රසවල ආහාර නැහැ. ඕජස්තමක රූපකලාප තියෙනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. එතන රස කියන ටික තමයි ඔය ජීවය ස්පර්ශයෙන් දැනෙන්නේ. ඊට පස්සේ ඒකේ ඕජා කියලා ගුණයක් තියෙනවනේ. අන්නේ ඕජා කියන ගුණය තමයි මේ රූපය හදන්න හේතු වෙන්නේ. කබලින්කාහාරය ගත්තාම ඉතාම සියුම්ව නියෝජනය වෙලා ආහාරයෙන් ඕජාවකින් තමයි අපි යැපෙන්නේ. ඇත්තටම අරුණවත් එදා කිව්වනේ ආහාරයේ රසය තත්පර කියනවනවත් තියෙන්නේ තත්පර 20යි. තත්පර 20යි දිවේ යම් දෙයක රසය දැනෙන්නේ කියලා ඉන්ටර්නෙට් එකේ තිබුණා කියලා අරුණවත් මට කිව්වා. එතනින් පස්සේ රසය ඉවරයි. එතනින් පස්සේ ආහාරයේ කුප්ති වෙනවා. නමුත් ආහාරයේ රසය දැනුණා නෙමෙයි. රසය ආහාර නැහැ, ආහාරයට රස නැහැ. මම ඔබට කියන්නේ දැන් ඔය උගුරේ හෝ මුඛේ හෝ යම් සැත්කමක් කළ කෙනෙක් ගත්තොත් ඔගොල්ලෝ දැකලා තියෙනවද මේ බෙල්ල විදලා බටමකින් අර ආහාර දියර වගේ හදලා දෙනවා. ඒකට රස දැනෙනවද? නැහැ. නමුත් ශරීරේ යැපෙන්නේ නැද්ද? යැපෙනවා, ජීවත් වෙනවා නේ. එතකොට ආහාරයේ කෘත්‍ය වෙනවා රස කියන එක අයිති නැහැ ඒකට. ඒ වගේ භෝජනේ පමණ දැනගන්නකොට එයාට හොඳට නෝන තියෙනෝනේ ආහාර කියන එකට රසයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. අපි අර ඇමක් වගේ තමයි ආහාරයට අපිව හසු කරවන්න මේ රස කියන කාරණාව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රස කියන එක බලන්න නැතුව ආහාරයෙන් වෙන වැඩේ මොකද්ද කියන එක බලන්න. රසය කියන එක උනන් දැන් අර විද්‍යානුකූලව තියෙන එක තප්පර 20කින් ඇති වෙලා නැති වෙන එක. නමුත් මේ ගන්න ආහාර ටිකක් ගන්න මේකේ රූප කලාප හැදෙන්නේ. මහා භූත රූප කලාප හැදෙන්නේ. එතකොට ඒ කය හැදෙන්නේ, කය හදාගන්නේ මොකටද, ආහාර ගන්න මොකටද? මේ භ්‍රමචර්යාව උපදා ගන්න උපකාර පිණිසයි කියන නුවණ ඇතුව රසයේ ගිජු නොවේ ආහාර අනුභව කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට භෝජනේ පමණ දන්නා බවට පත් වෙන්න ඕන. පළවෙනි එක මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලේ ආජි මේ සාතිමුක් සංවර සීලේ දෙක, ඉන්ද්‍රිය සංවර සීලේ තුන, භෝජනේ පමණ දන්නා බව. දැන් මේ පුද්ගලයා ප්‍රාතිමුක් සංවර සීලනුත් යුක්තයි, ඉන්ද්‍රිය සංවරණිත යුක්තයි, භෝජනීය පමණ දන්නා බවනුත් යුක්තයි කිව්වා කියලා දකිනකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා දැන් ඒ පුද්ගලයා මත්තේ හික්මවන තථාගතයන් වහන්සේ. මොකද්ද මත්තේ කොහොමද හික්මවන්නේ? එන්න භික්ෂුව දැන් ඔබ නිදි දුරු කිරීමේ යුක්ත වෙන්න කියනවා. ඒ කියන්නේ වේලසනෙම නිදාගෙන රෑ උදේ පාන්දර දවල් වෙනකම් නිදාගන්නේ නැතුව දවල් කාලෙත් ඉඳ ලැබෙන හැම වෙලාවකම සිහියෙන් ඉඳගෙන මේ සක්මනේ නීවරණ ධර්මයෙන් හිත පිරිසුදු කරන්න, රාත්‍රියේ ප්‍රථම යාමේදීත් නීවරණ ධර්මයෙන් හිත පිරිසුදු කරන භාවනාවක යෙදෙන්න, මධ්‍යම යාමේ නිදාගන්න, පස්චිම යාමේ ආපහු නීවරණ ධර්මයෙන් හිත පිරිසුදු කරගන්න. රෑ කාලය බෙදන යාම තුනකට ප්‍රථම යාමය, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා. තුන් යම රාත්‍රිය කියලා අපි කියන්නේ යාම තුනක් තියෙනවා. අපි ඒක ගත්තොත් හවස 6 ඉඳන් රෑ 10 දක්වා ප්‍රථම යාමය, රෑ 10 ඉඳන් රෑ 2 දක්වා මධ්‍යම යාමය, රෑ 2 ඉඳන් අපෝ උදේ 6 දක්වා පස්චිම යාමය. එතකොට මේ කොටස් ටිකෙන් නියම විදිහට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ රෑ 10 ඉඳන් රෑ 2 දක්වා ටික විතරයි නිදාගන්න. අනිත් වෙලාවකදී පුළුවන් තරම් අවදියෙන් ඉඳලා නීවරණ ධර්මයෙන් හිත පිරිසුදු කරන්න. අපි ඇත්තටම මේ කියන විදිහට කළොත් සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ යෙදුණු කෙනෙකුට ආශ්‍රයක්ෂය වෙන්න කොච්චර කලද? නොබෝ කලයි. නොබෝ කල බොහෝම කෙටි කාලයයි කියලා. නමුත් අපිට බොහෝම දික් කාලයක් වෙලා තියෙනවා. මොකද ඒ කියන එකම ක්‍රමයක්වත් අපි ගාව තියෙනවද කියලා බලන්න සහේතුක. බුදුරජාණන් වහන්සේ නිවන් දකින කෙනෙක්ගේ ප්‍රතිපදාවක් පැනවුවාම අපි තහලා තියෙනවා. නමුත් අපේ ජීවිතයෙන් අපි ඕව හදාගන්න පමණටයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපිට ප්‍රතිඵලය අඩුයි නම් ඒ කියන්නේ අපි ජීවිතේ හදාගෙන තියෙන ප්‍රමාණය අඩුයි. ඒකයි. ඉතින් නිදි දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වෝ අඩුව ගන්න පාන්දර දෙක පැත්තකින් දෙවියව හතරට වදිනේ කියලා භවන්න ගන්නවා. එතකොට මේ ඔන්න නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න කියනවා. ඊට පස්සේ නිදි දුරු කිරීමෙන් යුක්ත වෙනවා කියලා දැක්කහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන දැන් ඔබ සති සම්පජන්ණය යුක්ත වෙන්න. සති සම්පජන්ණය යුක්ත වෙන්න කියනකොට සිහි නෝන කරන හැම දෙයක්ම මනා දැනුම් ඇතුව මනා සිහි ඇතුව කරන එක. ඔක තමයි අපි මෙච්චර දවස් කතා කළේ. එතකොට මොනවා හරි ගාතාවක් හරි වචනයක් හරි කිව්වොත් කියනවා කියන දෙයට හොඳට සිහියයි, හොඳට සිහියෙන්ම දැනුම් සහිතව මේ වචන ටික කියනවා. ඒ වචන ටික කියද්දී පෙරපසු මනස වෙන ඒ කියන දේ අතහැරලා වෙන දෙයක් හිතන්ද ඉඩ නොතියා, වෙන දෙයකට හිත යොමු කරන්නේ නැතුව කියන දේත් එක්ක ඉන්නේ. ඊට පස්සේ කය උදව් කරගෙන මොනහරි කරනකොට කරන දේත් එක්කම හිත තියාගන්න ඕන. කරන දේත් එක්කම හිත තියාගන්න ඕන. හිත යම් තේද කරන දේ එසේ, කරන දේ යම් තේද හිත එසේ. කයින් යම කරමින් හිත වෙන කොහෙවත් තියෙන්නේ නැහැ. අපි කියමු පිඟං කෝප්ප ටික නම් හොදන්නේ, පිඟං කෝප්ප ටික හොදනවා කියන දැනුම් සහගතවයි කරන්නේ. පිඟං කෝප්ප ටික කයෙන් කරනවා, නමුත් මනසින් පොඩි කාලේ හෝ යාළුවෙක් ඉදිරිය පාටියකට ගියක හෝ සිහි කර කර හිතෙන් ඉන්නේ නැහැ. එතකොට ඒක තමයි අසම්පජාන කියලා කියන්නේ. සිහින ඕන නැහැ කියලා කියන්නේ. දැන් සිහියෙන් කරනවා කියනකොට එහෙම කිසිම දෙයකට මනස යොමු කළ නැහැ, සිත යොමු කළ නැහැ. කරන වැඩේ ගැන දැනුම් නැතුව කරන වැඩෙත් එක්කමයි සිත සබා ගන්න. ඒ වගේ සති සම්පජන්ණය කියනකොට ඔය සතිපට්ඨානේ තියෙන ටික තියෙන්නේ. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපහු එනකොට නුවණින්ම දැනගෙන කරනවා. ඊට පස්සේ ආලෝකිත විලෝකිත සම්පජානකාරී හොති වටපිට බලනකොට සිහිනුවනින්ම සමින්ජිත පසාරිත සම්පජානකාරී හොති අතපය හකුලනකොට විකර්ණකොට සිහිනුවනින්ම කරනවා සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති සංගල සිවුරු පුරවනකොට දැන් වික්ෂණංශල ඕගලන්ට ඇඳුම් අඳිනකොට ඇඳුම් අඳින වෙලාවෙදි සිහිනුවනින් කරනවා ආහාර පාන ගන්න ආහාර වර්ග පාන වර්ග රස කැවිලි වර්ග කන බොන වෙලාවල් වලදී මේ කන කොට බොන කොට අනුභව කරනකොට කඩාගෙන කනකොට මේ හැම එකක්ම සිහියෙන් කරනවා. ඊට පස්සේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති වැසිකිලි කැතිකිලි කරනවා කියන තැනකට ගියත් සිහිනුවණින් යුක්තයි. ඒ හැම තැනකදීම පෙරපසු මනස වෙහත් කොහටත් ගෙනියන්නේ නැතු මේක උපායක්. නීවරණ ධර්ම දුරු කරගන්න විතරක සංසිඳුවා ගන්න හිත සමාධි කරගන්න උපායක් මේ කන්නතන දෙත් එක වර්තමානයේකින්ද හිත උල්කේදීම මේ තියෙන්නේ. ඊට පස්සේ ගතේ තිතේ නිතින්නේ සුත්තේ ජාග්‍රිතේ භාසිත තුනි භාවේ. එතකොට යනකොට හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදා ගන්නකොට කතා කරනකොට කතා නොකරනකොට නිදා ගන්නකොට මේ හැම වෙලාවකම දමුළු ජීවිතේම ආවරණය වෙලා තියෙන්නේ. හැම වෙලාවකම සත්‍ය සම්පජන්යෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට සත්‍ය සම්පජන්යෙන් ඉන්න කියනවා. ඇත්තට මේ සත්‍ය සම්පජන්ය ඕගලන්ට තවම බැරි නම් ඒ කියන්නේ ඕගලන්ගේ අඩුයි මොකද ඒකහා එක නිදි දුරු කිරීම අඩුයි. ඒක අමාරු නම් භෝජනය පමන දන්නකම අඩුයි. රස රුස්නාව තියෙනවා. ඒක අඩුයි නම් ඉන්ද්‍රිය සංවරය නැතිකම තියෙනවා. ඉන්ද්‍රිය සංවරය අඩුයි නම් සීලය හරියට රැකලා නැහැ. සීලය රකින්නක උපකාරයි ඉන්ද්‍රිය සංවරයට ඉන්ද්‍රිය දෙන්න උපකාරයි භෝජනේ පමණ දෙනකන් ආහාරයක තෘෂ්ණාවට විජිනුරි ගන්න නම් අර කාරණා දෙක උදව් වෙලා තියෙනවා. නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න පුළුවන් නිදි වරන්න පුළුවන් භවනාවක නිදි වරන්න දෙන්න පුළුවන් කියන එක කරන්න නම් අර ධර්මතා යට ධර්මතා තුන උදව් වෙලා තියෙනවා. සති සම්පජන්යෙන් යුක්ත වෙන්න නම් යට ධර්මතා හතර පුළුවන් වෙලා තියෙනවා. එතකොටයි දැන් සති සම්පජන්ය ඔයගලන්ට බෑ කියලා කියනවනම් කෙනෙකුට කරන්න අරතික බෑ. බැරලා සති සම්පජන්ය ඔයගලන්ට කරන්න පුළුවන් නම් අර මට්ටමේ යම් යම් මට්ටම් ඔයගලගේ ජීවිතවල තියෙනවා ටිකක් ටිකක් හරි. ඊට පස්සේ මේකේ තියෙන්නේ යට කාරණා ටික උදව් වෙනවා. උඩ ධර්මතාවය හැදෙන්න උඩ ධර්මතාවයෙන් ආය යට ධර්මතාව ටිකට උදව් වෙනවා. චක්‍රයක් තියෙන්නේ. අපි කියමු සති සම්පජන්යේ ඉන්න ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ ඉන්ද්‍රිය සංවර සීලයේ භෝජනේ පමන දන්නාකම නිදුරු කිරීම කියන ටික උදව් වෙලා තියෙනවා සති සම්පජන්යෙන් ඉන්න පුළුවන් වෙන්න. සති සම්පජන්යෙන් ඉඳින්ද ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ හොඳට රකින්න පුළුවන් ඉන්ද්‍රිය සංවරයට තව ශක්තිය එනොත් භෝජනේ පමන දැනගෙන ආහාර ගන්නවා කියන එකට තව ශක්තිය එනවා නිදුරු කිරීමට තව ශක්තිය එනවා. එතකොට හැමතැනම චක්‍රයක් තියෙනවා. ධර්ම චක්‍රය කියලා කියන්නේ ඒකයි. මේ විදිහට කරනවා. පින්වතුනි ඔය අපි වුණ ඔතෙන්ටනකම්ම ඔයගොල්ලන්ගේ සීලය කියන එක අයිති. ඔය දැන් අපි වචන නොත්තේ වුණාට ඔය කතා කරේ සතර සංවර සීලය. මුලින් කියේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය, ඊට පස්සේ භෝජනේ පමන ගන්නා කම කියේ ප්‍රත්‍යසන්නේ සීලය, ඊට පස්සේ නිදි දුරු කිරීමෙන් යුක්ත කන්නකන වැඩෙන් සීවත් වෙනවා කියනකොට තියෙන මොකද්ද? ආජීව පරිශුද්ධ සීලය. මේ සීල් හතර කියන එක වචන අපි කතා කළාට ජීවිතයෙන් කළු තුන එතන දක්වා එනවා. ඒක මේ සාධකේ සමාධිත සීලයක් වෙන නැහැ. මේ ශාසනය තියෙන්නේ මේ සමාධියට වෙන කමඨාණක් නැහැ, සීලයමයි. මේ සීල් ටික පුරනකොටම හිත සමාධිය වෙනවා. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා සති සම්පජන්යෙන් යුක්තයි කියලා දැක්කහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවලු, එහෙනම් මහණ දැන් ඔබ යන්න අරණයකට, දැන් ඔබ යන්න හිස් ගේකට, දැන් යන්න ගල් ගුහාවකට, ඊට පස්සේ ජනශූන්‍ය ස්ථානයකට යන්න. ජනශූන්‍ය ස්ථානයකට ගිහිල්ලා ජනශූන්‍ය ස්ථානයක් ඇසුරු කරමින් පරයන්ක බැඳගෙන උජුම් කායන් පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්ත කුන්ද ඍජුව තබාගෙන සිහිය අභිමුඛට තබාගෙන දැන් ඔබ පංච උපාදාන ස්කන්ධ ලෝකේ අභිජ්ජාව දුරු කළා අභිජ්ජා රහිත හිතින් වාසය කරන. අභිජ්ජාව කියන්නේ දැඩි ලෝභය, විෂම ලෝභය. ලෝභය දුරු කළ ලෝභ රහිත සිතින් වාසය කරන. ව්‍යාපාදය දුරු කළ දුරු ව්‍යාපාදී ඇතුව මෛත්‍රී සහගත සිතින් වාසය කරන. තීන මිද්දේ දුරු කළ ආලෝක සංඥාවන් උපදවාගෙන වාසය කරන. ඊට පස්සේ හිතේ විසිරුණු කම දුරු කළ එකඟ වූ සිතක් ඇති කරගන්න. කෙසේද කෙසේද යන විමති දුරු කළ ධර්මය පිළිබඳව නුවණ ඇතුව වාසය කරන්න. ප්‍රඥාව දුර්වල කරන මේ නීවරණ ධර්මයන් දුරු කිරීමේ ඉලා යෙදෙන්න. ඔන්න දැන් තමයි භාවනාව කියන එකක් තියෙන්නේ. මේ ශාසනය පෙන්නන්නේ භාවනා කරන කෙනා ආරඤ්ඤගතව, රුක්මූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා. කෙනෙකුට අරණ්‍යයකට, හිස්දයකට, ගහක් මුලකට යනකොට යන්න ඕනේ මොන වගේ කෙනෙක්ද කියලා. මේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ පනවන්නේ අනුක්‍රමයෙන් නඳු කියලා. එතකොට අරව එකක්වත් දන්නේත් නැහැ, අහලත් නැහැ, ඒක ඒව එකක්වත් ජීවිතෙත් නැතුව ඕගලන්ට පුළුවන් ද අරණ්‍යයකට, හිස්දයකට, මේ වෘක්ෂ මූලයකට ගිහිල්ලා ඉඳගෙන කෙලස් ඇති නොවන විදිහට හොඳට භාවනා කරගන්න පුළුවන් වේද? බැ, රැඳෙන්නේ හිත වැඩෙන්නේ නැත්තේ හිත වඩන්න බැරි භාවනාව කියන එක හරියට කසාය වුණා වගේ වෙලා තියෙන ඔය හින්දා. අර ජීවිතයේ අනුක්‍රමයෙන් ආවන බොහෝම සැහැල්ලුවේ මට සිලිටුව කිසිම වෙනසක් නැතු වෙනව මෙතෙන්ට. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ තැනකට එනකන් එන්න ඕනේ. හැබැයි ඊගාවට තියෙන වාසියකුත් තියෙනවා. මේ වගේ තැනකට එනකොට එයාගේ හිත හොඳට හික්මිලා, හිත සංවරයි. ඒ කියන්නේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නේ වර්තමානයේ ඉඳ හුරුයි හොඳට. ඊට පස්සේ සති නිමිත්තේ හොඳට තියාගෙන සිහියෙන්ම පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභයේ දේශේ දුරු කළා, විසිරුණුකම දුරු කළා, තීන මිත්‍යේ දුරු කළා, විචිකිච්ඡාව දුරු කළා වාසය කරන්න පුළුවන් යාට. මොකද එයා ඒ සඳහා දැන් තියෙන්නේ හිත රැක ගන්න විතරයි යාට. ඒ කියන්නේ සති නිමිති හිත තියාගෙන මනස විතරයි ඍජුවම අල්ලගන්න යාට. මනසින් උපදින උපදින සියලුම ස්පර්ශයන්ගේ අනිත්‍ය දකින්න පුළුවන් මට්ටමට එනවා යා. හැම උපදින අපි කියමු රාග සහගත නිමිත්ත සිහි වෙනකොට මේක මනස තුලම පහටගත් ධර්මයක්, මනෝ ස්පර්ශයෙන් නැති වෙනකොටම මේ නිමිත්ත නැති වෙනවා කියලා දැකලා රාගය කියන එකට අනුගත නොවි උපේක්ෂා වෙන්න එයා දන්නවා. එයාට පුළුවන්. ඒ කියන්නේ සිතින් උපදින අරමුණු එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. උපදින උපදින සෑම අරමුණකම අනිත්‍යයෙන් බලන්න පුළුවන්කම එනවා. මේ විදිහට මන ආයතනය විතරයි යාට සංවර කරගන්න පුළුවන්. සංවර කරගන්න ඕනේ. ඒ එතනින් නැගිටලා ආපහු සත්ම මේ නැගිටලා ජීවත් වෙන තත්ත්වයට යන්න ඕනොත් අර පරණටකින් තමයි ඉන්නේ. සීලයේ තියනවා, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි, භෝජනයේ පමන ගන්නවා, නිදිදුරුකමින් යුක්තයි, කරන කරන දෙයට සීයයි. එයා ඉඳගත්තත් භාවනාවක, නැගිටත් භාවනාවක, ආපහු විවේක හම්බෙච්ච ගමන් විවේක දනකට ගියා. අර වගේ පරයක බැඳගත්තා, ඉඳගත්තා, ඉඳගෙන මනෝමය උපදින උපදින විතරකේ විදර්ශනා කරනවා. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ. මනසින් ධර්මාරම්මණයන් උපදලා ඒ ධර්මාරම්මණයම දැනගත්ත නේද කියන කාරණාව දන්නෝ බහැර තියෙන කෙනෙක්ව, බහැර තියෙන දෙයක්ව සිහි වුණා දැනගත්තා කියන තැනට ඉඩ තියන්නේ නැහැ. එයාට මනසින් සිහි කළා, සිහි කරපු දෙයම දැනගත්ත කියන එක පුන පුන වඩනවා. බහැර කෙනෙක් සිහි වුණා කියන එක මැකෙනකම්. දැන් අද ඕගොල්ලන්ට මෙතන ඉඳලා ගෙදර සිහි කළොත් තමන්ගේ සිතින්ම ගෙදර කියන සංඥාව සිහි කළා, ගෙදරින් සිතින්මයි දැනගත්තේ. නමුත් ඒ ඇත්ත නොපෙනෙන බහැරයක් පෙන්නවා. බහැර තියෙන දේ සිහි කෙරුවේ කියන හැඟීමම හිතේ හැපෙලා පවතිනවා. එතකොට දැන් සිහි කරනවා කියන එක රහතන් වහන්සේ නමකට සිහි කරන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් සිහි කළාම මනසින් ධර්මාරම්මණයෙන් සිහි කරලා දැනගන්නවා කියන නුවණ තියෙන බැහැර යමක් තියෙනවා කියන ටික නැහැ. ඒ බැහැර යමක් තියෙනවා කියලා හැඟෙන දැනෙන ගතිය තමයි කෙලෙසි භවය කියලා කියන්නේ. එතකොට භව නිරෝධෝ නිබ්බාන භව නිරෝධය නිවනයි. ඒ කියන්නේ එහෙනම් මේ වර්තමානයකට අපේ සිහිය නුවණ තියෙන්න ඕනේ. එතකොට ගෙදර කියලා සිහි කළොත් ගෙදර කියලා මනසින්ම සිහි කළා මනසින්ම දැනගන්නවා කියන නුවණ තියෙනවා. එතකොට තාම තමම්ම ගෙදර කියන සංඥාව සිහි කළා අපිමයි දැනගත්තේ නේද කියලා බැලුවට තාම ඒ වුණත් නෑ, බාහිර තියෙන ගෙදරනේ කියන හැඟීම තියෙනවා. එතකොට ඒ නෑ බාහිර ගෙදර තියෙනවනේ කියන හැඟීම ගන්නවා. ඒ හැඟීමද මනසින්ම උපදවලා දැනගත් එකක්. ඒකද සියුම් ගතියක්. එතකොට මේ විදිහට කාලයක් කරනකොට වෙන්නේ යමක් සිහි වෙනකොට සිහි වෙනවා කියන කාරණාවට හොඳට නුවණ එනවා. මනසින්ම ධර්මාරම්මණයෙන් සිහි කළා, සිහි කරපු දේම දැනගත්තා කියන එක බලන්න ටික 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 උත්සාහවත් වෙනකොට බාහිර තියෙනවා 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 කියන ගතිය ටික ටික ගෙවෙනවා. කිමින්ම අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අමතක වෙලා ගෙදර ගැන හිත හිතා ඉන්න පුළුවන්. නමුත් නෑ, ගෙදර සිහි කරනවා කියලා මනසින් අපි සිතුවිලිම සිහි කළ දැනගත්තා නේද කියනකොට කිසිම සැකයක් නැතුව මෙතනම නතර වෙනවා. බාහිරයට හිත අනුගත වෙන්නේ නැතුව. ඒ කියන්නේ බාහිර යමක් සිහි කරන්නව බැහැ කියන තැනකට මෙනකන් එනවා. එතකොට කැලේකට, හිස්කේකට, වෘක්ෂ මූලයකට ගියාම එයා සම්පූර්ණ කායික වගේ මානසිකවත් ශුන්‍යතාවයකින් ඉන්නේ. පංචකාමයන්ගෙන් වෙන්ව, කාමනිස්සිත මනසෙන් වෙන්ව. මොකද ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියන දේක් කිසිම වෙලාවක සිහි කරන්න බැහැ කියන එක දන්නවා. සිහි කරන්නේ මනසින් අතීත අත්දැකීමමයි සිහි කරන්න මිසක දැන් තියෙන ඇයින සිහි කරන්න පුළුවන්. සිහි කරනකොටත් අපි සිහි කරන දේ නිරුද්ධ වෙලා බොහෝ කල, දැන් අපි සිහි කරන දේ එහෙමම තියෙනවා නෙමෙයි කියන කාරණාව තේරෙනවා. දැන් අපේ ස්වභාවය තමයි හැම වෙලාවෙම ඒකේතන නැති වුණත් ඇති බවට සංඥාවක් හිටින එක. දැන් ඔයගොල්ලෝ රෑ කරවලේ මිදුලට බහිනකොට හදිසියේ සර්පෙක් ඉන්නවා දැක්කොත් ඔන්න සර්පෙක් ඉන්නවා අතන කියලා ටක් ගාලා ගෙදරට එනවා. ඔයගොල්ලෝ ආවට පස්සේ සර්පය ඇතුලින් ගියා දැන්. ගොඩක් ගිහිලා. නමුත් දැන් ඔයගොල්ලන්ගේ සංඥාව මොකද තියෙන්නේ? තාම ඉන්නවා කියලයි. හරිද? දැන් තමන්ගේ මනසේ ඉන්නවා කියන අදහසෙන් ඉඳ යන්නේ බොහොම බයෙන් ටෝච් අරගෙන ගොඩක් නේද? එතකොට තමන් එහෙම ඉන්නවා කියලා දැනගනිද්දිත් ඉන්නවා කියලා තමන්ට හිතෙද්දි එතන ඒ දේ තියෙනවද? නැහැ. එතකොට තියෙන හින්දම තියෙනවා කියලාද හිතෙන්නේ? නැහැ. බොහෝ වෙලාවට අපි තියෙනවා කියලා හිතාගෙන පරිස්සමෙන් ඇවිල්ලා බලනකොට එතන නැහැ නේද? එතකොට එහෙනම් අර තියෙනවා බාහිර අපි දැකපු සතා අතන සතෙක් ඉන්නවා කියලා අපිට හැඟෙන වෙලාවේදී දැකපු එකයි අපි සිහි කරලා තියෙන්නේ. දැකපු ඉන්නවා කියන සිද්ධියම අපහු සිහි කරනවා. සිහි කරනකොට බාහිරය තුල එහෙම සිද්ධියක් නැහැ. ඒ වගේ තමයි දැන් සර්පයා දැකපු සර්පයා සිහි කරනකොට සර්පය එතන නැහැ වගේ ඕගොල්ලෝ දැන් දැකපු උදේ දැකපු ගේ තමයි සිහි කරන්නේ. සිහි කරනකොටත් එතන ඒ දැකපු සිද්ධිය නැහැ. ආපහු ඕගලන්ට ගියහම පේන්නේ ඕගොල්ලෝ සිය දැකපු සිහි කරපු සිද්ධිය නෙමෙයි හම්බ වෙන්නේ. ආයෙත් දකින්න තියෙන හේතු ටික ගැටීම නිසායි ආයෙත් එන්නේ. ඉතින් බැරි වෙලා සර්පය දැක්කනම් හිතන්නේ හරි අපි හිතුවා හරි තුඹේක ඉන්නවා කියලා. නමුත් ආයෙත් වුණා නම් වුණේ Taman සිහි කරපු හින්දා නෙමෙයි. ආයත හැයි රුපියයි ගැටෙන හින්දායි පෙනෙන්නේ මිසක Taman දැකපු එක තියෙන හින්දා නෙමෙයි. එතකොට ඒ කලින් දැක්කා කියන සිද්ධාන්තය සම්පූර්ණ ඉවරයි. ඒක සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට ඒක නිරුද්ධ වෙලා ඉවරව. එතකොට ආභව දකිනකොටත් අලුත්ම සිද්ධාන්තයක්. පෙරපසු මනසට සිද්ධියක් අයිති නැහැ. නමුත් සර්පයා ගිහිල්ලා තිබ්බහම තමයි තේරෙන්නේ. ගිහිල්ලා තිබ්බොත් තමයි අපිට තිබුණේක බොරුවක් කියලා. ඉතින් ඒ වගේ අපිට දැන් ගෙදර කියලා වුණත් සිහි කරනකොට අපි සිහි කරනවා කියන තැන තියෙන්නේ අතීත සංඥාව අතීත අධ්‍යක්ීම සිහි කරන්න. මෙහෙම සිහි කරනකොටත් අපි දන්නේ සුළි සුළඟක්වත් ගම්මුතරක් කතේලෝ කැඩලක් දන්නේ නැහැ. නමුත් අපි දැන් කියනවා කියලා සිහි කරනවා. සමහරට බලන්න සමහර නෑදෑයෝ ගැන අපි හිතනවා. කතා කර කර ඉන්නවා යාළු මිත්‍ර අපි දන්නේ නැරිලා වුරුදු ගන්න. එහෙම අය නැද්ද? මන්ද ප්‍රශ්න සම්වෙලා තියෙනවා. ඉන්නවා අපි මෙහෙමයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ හිටියේ මෙහෙමයි කියලා සමහර අනිත් යාළුව හම්බුනම තව කෙනෙක් ගැන කතා කරනවා දන්නේ නැහැ එයා නැරිලා ගොඩක් අය. එතකොට නමුත් අපිට මනසේ දානවා තියෙනවා ඉන්නවා. එතකොට ඒ වගේ තමයි අපි කැලේකට ගිහිල්ලා පැත්තකට ගියාම හිතට සිහි වෙන හැම දෙයක්ම එහෙම ගියාම එයාට සම්පූර්ණ අයි පුළුවන් දැන් එයාට හුදකලාව සම්පූර්ණ මනස විතර කල්ල ගන්න. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ මනසින් හදාගත්තු තියනවා කියන කාරණා ටික. ඊට පස්සේ ඒ ඔක්කොම තමයි එක උත්තරයයි තියෙන්නේ. මනෝපටිච්ච ධම්මච උපජ්ජති මනෝ විඥාන මනසින් ධර්මාරම්මණ උපද්දලා ඒ මනසින් උපද්දපු දෙයම දැනගත්තනේ කියලා. බාහිර දෙයක් තියෙන්නේ බාහිර ඉන්න කෙනෙක්වයි සිහි වෙන්නේ කියන හැඟීම තියෙද්දිම නෑ මනසින්ම සිහි කරපු දෙයමයි දැනගන්නේ. ඒක එහා දැනගන්න විදිහක් නෑ කියන තැනකින් මම බලනවා. ආපහු නෑ අමතක වීමකින් බහැර කෙනෙක් සිහි වෙන්න පුළුවන්. සිහි වෙලා හරි නෑ එහෙම කෙනෙක් සිහි වෙනවා කියන තැනකදී තියෙන ඇත්ත තමයි මනසින්ම ධර්මාරමණය සිහි කළ එකම දැනගත්තන කියලා. ඔහොම බලබලා ඉන්නකොට අර බහැර කෙනෙක්ව ඉන්නවා බහැර කෙනෙක්ව සිහි කරනවා බහැර තියෙන දෙයක් සිහි කරනවා කියන ගතිය නැකෙනවා. ටික ටික නැකෙනකොට එයාට වර්තමානයක උදේ බලන්න පුළුවන් තැනකට එනවා. ස්කන්ධයන්ගේ මේ ස්පර්ශ නිසා හටක ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියලා. එතකොට ඇලෙන්න නොදී ඒකේ හටගෙන නැති වෙනවා කියලා අනිත්‍ය බලන්න පුළුවන්. ගැටෙන දෙයක ගැටෙන්නේ නැතුව බලන්න පුළුවන්. එතකොට සම්පූර්ණම මනෝවිඤ්ඤාණ සම්පස්සය හරහා විතරමයි බලාගන්න ඉඩ බලන්න තියෙන්නේ යාට. ඔය අරඤ්ඤගතව, රුක්කමූලගතව, සඤ්ඤාගාරෝගතව කියන තැනදී පංච උපාදාන ස්කන්ධයේ ආවරණීය ධර්මයන් දුරු කරන්න. ඔතනදී අර සිල් ටික නැත්තම් ඉන්ද්‍රිය සංවරය හරහා ඇවිල්ලා තියෙන හින්දා හිත එහෙම එහෙ දුවන්නේ නැහැ. හොඳට උපදින නිමිත්ත ප්‍රකටයි. දැන් අද අපිට සිතෙන් ගන්න නිමිත්තවත් අපිට ප්‍රකට නැහැනේ. අර මත්තමේදී හොඳට ප්‍රකටයි. ඉතින් මේ විදිහට භවනා කරනවා. ආයෙත් භවනාවේ නැගිට්ටාම යාගේ ජීවිතේ සීලයේ මත අර සතර සංවර සීලයේ මත පිළිලා තියෙනවා. ආපහු එතනින් හිටියොත් නැගිට්ටොත් ගියොත් මොකද මේ භාවනාව කියන එකට නීවර ධර්ම දුරු කරන්නේ. ඉතින් මේ විදිහට කරන්න කියලා බලනවා. ඉතින් මේ විදිහට කරනකොට පහු කාලෙදී එයා මොකද කරන්නේ? පංච නීවර ධර්මයන් දුරු කළා ධ්‍යාන මට්ටමට පැමිණ වාසය කරනවා. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන වලට පැමිණ වාසය කරනවා. ඒකද හිතලා කරනවනේ. මේ අර අපි කිව්වේ මෙහෙම කරනකොට නීවරණ ධර්ම දුරු වෙන දවසක් එනවා. නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය කියන එක තියෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපය, සැපය නිසා හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති දකිනවා. ඇත්ත දකිනකොට කලකිරෙනවා, කලකිරලා නොවැළෙනවා, නොවැළෙමින් මිදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයට පෙන්නනවා බමුණ මගේ ශාසනයෙත් මෙන්න මේ වගේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන, එහෙම පනවන්න පුළුවන්. මේක අනුපූර්ව තමයි මේ චිත්ත සමාධිය ඇති කරගන්නේ. අනුපූර්ව තමයි මේ ප්‍රතිපදාව නඹුරු වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම අනුපූර්ව ඇති කරගන්න චිත්ත සමාධිය උදව් කරගෙන මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් ආකාරයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ ඒ මොග්ගල්ලාන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඔය වගේ අනුපූර්ව ක්‍රියාවකින් අනුපූර්ව ශික්ෂාවකින් අනුපූර්ව ප්‍රතිපදාවකින් මේ ශාසනයේ ප්‍රතිපත්තිය පනවලා එහෙම භික්ෂුන් වහන්සේලා හික්මවනකොට අත්‍යන්ත නිට්ටා වූ නිවනට ඒකාන්තයෙන් මේ ඔක්කොම හැමදෙනාම යනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමහර කෙනෙක් නිවන් දකිනවා, සමහර කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ ඒකට හේතු නිවන තියෙද්දී, නිවනට යන මාර්ගයත් ඒකාන්ත කොට තියෙද්දී කෙනෙක් නිවනට යන්නත් කෙනෙක් නිවනට නොයන්නත් හේතුව මොකද්ද කියලා බමුණගෙන් අහනවා. මේ බමුණ අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, බමුණ එහෙනම් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්, ඔබට සුදුසු විදිහකට ඒකට උත්තර දෙන්න. ඔබට රජගහනුවරට යන මාර්ගය පිළිබඳව අවබෝධය දැනුමක් තියෙනවද කියලා. ඔබ භාග්‍යවතුන් වහන්සේ මට හොඳ දැනුමක් තියෙනවා රජගහනුවරට යන මාර්ගය පිළිබඳව. හොඳයි, එක්තරා පුරුෂයෙක් එනවා, පුද්ගලයෙක් එනවා, ඇවිල්ලා ඔබගෙන් අහනවා, පින්වත මට රජගහනුවරට යන පාර කියලා දෙන්න කියලා. ඉතින් ඔබ මොකද කරන්නේ? අත දික් කළා කියනවා පුරුෂය, මෙන්න මේ තියෙන්නේ රජගහනුවරට යන පාර. ওই පාරේ ඔබ ටිකක් දුර යන්න. ටිකක් දුර යනකොට අහවල් නම් තියෙන ගමක් ඇති, ගම් හම්බ වෙයි. ඒව පහු කළ ටිකක් දුර යන්න. අහවල් අහවල් නම් තියෙන නිගම් ගම් හම්බ වෙයි. ඒවත් පහු කළා තව ටිකක් දුර යන්න. එහෙම යනකොට ඔබට නොඑක ආකාරයෙන් අලංකාර උද්‍යාන තියෙන, අලංකාර පොකුණු තියෙන, අලංකාර ගොඩනැගිලි තියෙන බොහොම රමණීය වූ රජගහනුවර දකින්න පුළුවන් වෙයි කියලා ඔබ කියනවා. ඔබගෙන් ඒ යන රජගහනුවරත් රජගහනුවරට යන මාවතත් අහගෙන එයා මොකද කරන්නේ? එයා හිතුණු පැත්තකට යනවා, නැත්නම් ආපහු හෝ යනවා, එයාට කැමති දිහාවකින් යනවා. ඊට පස්සේ තව පුද්ගලයෙක් ඇවිල්ලා පින්වත මට රජගහනුවරට යන මාවත කියලා දෙන්න කියලා කියනවා. කියලා දුන්නාම ඔබ එයාටත් අත දික් කරලා පින්වත මේ රජගහනුවරට යන පාර ඔහොම ටිකක් දුර යනකොට අසවල් ගම් හම්බ වෙයි, ඒකත් පහු කරලා යන්න. එතකොට අසවල් නියන් ගම් හම්බ වෙයි, ඒකත් පහු කරලා යනකොට ඔබට රමණීය වූ පොකුණු ඇති, උද්‍යාන ඇති, ගොඩනැගිලි ඇති රජගහනුවර දකින්න පුළුවන් වෙයි කියලා කියනවා. ඔබගේ වචනය අහගෙන ඒ පුද්ගලයා ඔබ කියපු විදිහටම ඒ ගම් ඒ නියන් ගම් පහු කරගෙන ගිහිල්ලා රජගහනුවරට යනවා. එයා ලස්සන පොකුණු උද්‍යාන ගොඩනැගිලි තියෙන රජගහනුවර දකිනවා. ඉතින් බමුණ රජගහනුවර තියෙද්දි රජගහනුවරට යන මාවතක් තියෙද්දි එක්කෙනෙක් රජගහනුවරට යන්නත් එක්කෙනෙක් නොයන්නත් හේතුව මොකද කියලා. ඊට පස්සේ කියනවා භාගතුන මම පාර කියලා දුන්නා. මම පාර ඇත්ත තියටි රජගහනුවරට යන පාරත් තියනවා. ඒක ඒ විදිහට මම කියලා දුන්නා. ඉතින් ඒක කියලා දුන්න දෙයට අනුව ගිය කෙනා කියා, නොගිය දෙයින් මම මොකද කරන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා මම මටත් කියන්න තියෙන ඔය කෙනා නිවන තියනවා, නිවනට යන භාවතක් තියනවා, මම පාර කියලා දෙනවා. එක්කෙනෙක් මේ පාර අහගෙන තමන්ගේ ආපව හැරලා යනවා හෝ ඒක නොවෙනවා නම් ඒකාන්ත අත්‍යන්ත නිත්තව නිවන නොලැබෙන හේතුව ඒකයි. කෙනෙක් මේ නිවන මොකද කියලා දුන්නහම ඒකේ කෙනෙක් යනවා නම් එයා අත්‍යන්ත නිත්තව නිවනට යනවා. කෙනෙක් යන්නත් කෙනෙක් නොයන්නත් හේතුව කියලා දුන්නු මගේ දෝෂයක් නෙවෙයි. මම මොකද කරන්නේ? යෑම හෝ නොයෑමයි කියන කාරණාව. ඉතින් මේ කාරණාවෙන් පේනවා මේ විදිහට සහේතුක බුදුරජාණන් වහන්සේ නිර්වාණ ගමනේ ප්‍රතිපදාව පනවලා තියදී අපි ඒකෙට එතෙන්ට නොගියනම් අපි නොයපු හින්දා මිසක ඒ මාර්ගයේ කියන එකේ ගියානම් රජගහනුවරට යන මාර්ගයේ ගියා නම් රජගහනුවර නොලැබුණොත් නේද පුදුමේ. ඒ වගේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ ගියා නම් ඒක නොලැබුණොත් තමයි පුදුමේ. එතකොට ඒ මාර්ගයේ යනවා කියන කාරණා වියදුවකු මේ තියන්නේ ප්‍රශ්නේ. එතකොට අපිට මාර්ගයේ යන්න නම් මාර්ගයේ පිළිබඳව අපිට තියෙන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලා කෙලවර නැත්තම් නිවන රජගහනුවරත් ඒ රජගහනුවරට යන පාර. ඒ වගේ මෙන්න මෙතන තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. නැත්තම් දුක්ඛ ස්පර්ශයගේ මතු නූපදින ස්වභාවයට පත් වෙන ඥාන දර්ශනය මෙන්න මෙතනයි. මෙන්න මේ විදිහේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති ඇති දකින්න ඕනේ කියලා පෙන්නලා ඒ ඇත්ත ඇති ඇති දකින්න තැනට සම්මා දිට්ඨිය ඇති කරගන්න තැනට යන්න මෙන්න මේ මාර්ගය කියලා පෙන්නනවා. එතකොට ඇත්ත ඇති ඇති දැකලා එතෙන්ට යන මාර්ගයට ගිහාම ගියපු කෙනාට මේ ඇත්ත ඇති හැටි පේනකොට ඒ පෙනීම නිසා ආශ්‍රයෙන්ගේ කෙලසුන්ගේ මනස මිදෙනවා. එතකොට ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් නිවන් දකිනවා කියලා කිව්වහම එක තැනක ඉඳගෙන භවනා කරනවා කියන එක මහ විශාල ධර්මතාවයක එක කොටසක් එක අංගයක් විතරයි. අනික ඒකද හැමෝටම ඔරොත්තු දෙන්නේ නැහැ, හැම කෙනාටම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක ඔරොත්තු දෙන කෙනෙක් ඉන්නවා. ඔරොත්තු දෙන්න නම් කොහොමද එතෙන්ට එන්න පෙර එයාගේ ජීවිතේ තියෙන ඕනේ කාරණා ටිකක් තියෙනවානේ. බලන්න ප්‍රාතිමොක්ඛ සංවර සීලය තියෙන්න ඕනේ, ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ, ආහාරය පවුණ දන්නාකම සත තෘෂ්ණාව අඩු වෙන විදිහට ආහාරය පවුණ දන්නාකම තියෙන්න ඕනේ, නිදි දුරු කිරීම තියෙන්න ඕනේ, කන්න කන්න වැඩේට සීයෙන් කටයුතු කරනවා කියන සති සම්පජන්ණ තියෙනවා. ඔය වගේ කෙනෙක් තමයි අරණ්‍යකට හෝ වෘක්ෂ මූලයකට හෝ හිස්කයකට හෝ ගල් ගුහාවකට හෝ කිඳුරු බිස්සකට හෝ අමු සොහනකට හෝ හුදකලා තැනකට ජනසූන්‍ය තැනකට යන්න සුදුසු. එහෙම ගියාම තමයි ගිය කෙනෙකුට තමයි නීවරණ ධර්මයන්ට යට නොවි නීවරණ ධර්මයන් යටකල භාවනා කරනවා කියන එක පුළුවන්. ඒත් මෙහා කෙනෙක් භාවනා කරන්න කියලා ගියොත් නීවරණ ධර්ම යට කරන්න ඉස්සෙල්ලා යාව නීවරණයන්ගේ යට කරනවා. ඒක තමයි ඒක ඇත්ත. එතකොට හැම වෙලාවෙම ওই නීවරණ ධර්මතාව පහ බලන්න එක්කෝ කාම රාගයකින් සිත යට කරනවා, එක්කෝ පටිගයකින් ද්වේෂයකින් සිත යට කරනවා. කාම රාගය පටිගය නිකම් ඉන්නේ හොඳ කතාවක් සින්දුවක් එක්ක ඉන්නේ. ඒක ඇදින ප්‍රශ්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මනෝමය චිත්‍රයක් ඉන්නේ. දැන් ඔකට අර මේගිය සූත්‍රයේ හොඳ කතාවක් තියෙන්නේ. එක කාලයක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේගිය කියන හාමුදුරුව. ඒ මේගිය හාමුදුරුව උපස්ථාන කරමින් ඉන්නකොට මේගිය හාමුදුරන්ට හිතුණ භාග්‍යවතුන් වහන්සේ නම් කළ කිස විවරයි කළ යුත්ත කරලා තියෙන්නේ. අප්‍රමාදී වෙන්න දෙයක් නෑ. නමුත් මට තාම කළ යුතු බොහෝ කාරණා තියෙනවා, මම භාවනා කරන්න ඕන කියලා. මොකද පිණ්ඩපාතේ යනකොට එයා දැක්කා කිමිකලා නදී තියදී අසල ලස්සන අඹු වෙනක් තියෙනවා දැකලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මම උදේ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතේ ගියා. ඒ ජන්තුග්‍රාමයේ කිමිකලා කියන නදී තීරය අසල අඹු වෙනක් දැක්කා. මම භාග්‍යවතුන් වහන්සේ ඒකට භාවනා කරන්න යන්නද කියලා ඇහුවා. ඊට පස්සේ මේ ගිය ඔබ යන්න එපා පොඩ්ඩක් ඉන්න, මම තනියම ඉන්නේ, තාම කවුරුවත් නැහැ, වෙන කවුරු හරි උපස්ථාන දෙනකන් ඉන්න කියලා. දෙවෙනි පාටක් කියනවා භාග්‍යතුන් වහන්සේ මම ජන්තු ප්‍රාණයට පිණ්ඩපාත යනකොට කැමිකල නදී තීරේ ලස්සන පොකුණක් දැක්කා, ඒකට භාවනා කරන්න මම යන්නද කියලා. දෙවෙනි පාටක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගිය පොඩ්ඩක් ඉන්න, වෙන කවුරුත් නැහැ, මම විතරයි ඉන්නේ, කවුරු හරි භික්ෂුවක් එනකන් පොඩ්ඩක් නතර වෙන්න කියලා. තුන්වෙනි පාරක් කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නම් කලයුත්ත කරලා තියෙන්නේ සසර අවසන් කරගෙන තියෙන්නේ. මට එහෙම නෑ, මට සසර තාම අවසන් වෙලා නෑ. ඉතින් මේ සසර ගෙවා ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ මට භාවනා කරන්න යන්න ඕනේ. ඉතින් ඔබ භාවනා කරන්න යන්න ඕනේ කියලා කියනනම් මම මොකද කියන්නේ? හොඳයි එහෙනම් යන්න කියලා. එපාර මේ ගියහමදුරෝ මොකද කරන්නේ? ඉතින් මුදල යන්න හදලා වන්දනා කරලා භාවනා කරන්න ගියා. ගිහාම එතකම් මනසෙ තිබුණේ නැහැ චුට්ටක්වත්. පෙර නොතිබීම කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක එඳගත්ත මනසෙ. ඉතින් එයාට තේරුණා, හිතුණා අද්භූත ආශ්චර්යයක්. මම බොහොම ශ්‍රද්ධාවෙන් ගිහකින් ඇවිල්ලා මහනුවනේ. එහෙම මහන වෙච්ච මගේ මනසෙ මේ කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා පහළ වෙනවා කියලා ඒ විතර්ක සංසිඳුවා ගන්න දන්නේ නැහැ, භාවනා කරන්න දන්නේ නැගිටලා ගියා. ඒක ඉතින් පෙන්නනවා දැන් ඒ අඹ වෙනට ගියාම මේිට පෙර ඒ අඹ උයනම අයිති රජුරු තමයි මේ ගියාම පෙර භවයක. ඉතින් එයාට ගියාම අර යටින් ජාතිස්මත ඥානය වගේ එයා තේ ඉබේම භවනා කරන ඉඳගෙන ඉන්නකොට හිමින්ම මනෝමය මානසිකාරයකට ගියා. මේ වින මම නිකන් රජෙක් වගේ ඉන්නවා දැන් කියලා එක මගේ චිත්‍රයක් හරබෑන්. එතකොට දැන් තමන් එක්ක දැන් රජ කෙනෙක් ගියාම ඔන්න දැන් සුරාව පානය කරනවා ගයි යාළුවෝ මිත්‍රයෝ එක්ක. දැන් එයාට මනෝමය චිත්‍රයක් වගේ එනවා. ඊට පස්සේ දැන් නාට්‍යංගනාව ඉතින් නටනවා. අනිත් රජ අන්තපුර රජ බිසවරු යාව වට කරගෙන ඉන්නවා. එතකොට මේ විදිහට ඉන්නකොට මේ වෙන පුරුෂයෙක් ඇවිල්ලා තමන්ගේ ඒ අන්තපුර ස්ත්‍රියකගේ අතින් අල්ලනවා. එතකොට තමන්ට තරහ යනවා. ගිහිල්ලා වදකයන්ට කතා කරනවා. කතා කළා මේ කව මරන්න මේ කියලා දඬුවම් දෙන මේ වගේ චිත්‍රපටියක වගේ රිපී වෙලක් යන්නේ. ගියාම දැකට කාටත් වෙන දේවල් වගේ ඉබේම දැන් භාවනා කරන්න ගියාම හිතෙන්නේ නැද්ද බලන්න තමන් කළ කී දේවල් වලට ඔහොම යනකොට අන්තිමට ගිහිල්ලා තියෙන මොකද්ද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, ගහන්න මේ ගහලා මරන්න කියලා වදකයන්ට බාර දෙන්න කියන උනේ ගිහිල්ලා තියෙන්නේ. චිත්‍රයක් කරා වුණත් වර්තමානයේක තමන් තුල කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙයාට ටිකකින් තමයි සිහි වෙන්නේ මේ භවනා කරන්න කියලා. ඉඳගත්තට කොහෙවත් මොනවත් හිතලා තියෙන අන්තිමට මම භවනා කරලා නෙමෙයි තියෙන්නේ, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක උපද්දලායි තියෙන්නේ. මෙයා අපහු යනවා. ගිල වාග්තුන් වහන්සේ ළඟට ගිහලා කියලා ස්වාමීනි අද්භූත ආශ්චර්යය මම භවනා කරලා කරන්න කියලා ගියාට මගේ මනසේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක කියන මේ විතර්කය පහළ වෙනවා. ඒක තමයි මේ ගිය මගේ දැමෝ යන්න එපා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහමක දේශනා කරන මේ ගිය අරිහත්ත්වයේ පිණිස නුහුක්වල චිත්තේ මොහකේ පිණිස පවතින ධර්මතා පහක් තියෙනවා කියලා. භාවනා කරන කෙනෙක් සතු අනිවාර්යම තිබිය යුතු ධර්මතා පහක් තියෙනවා. එකක් තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. එතකොට කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායකතා කියලා කියන්නේ සද්ධර්මය කියලා දෙන නියමාවත පෙන්වන කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රය සහාය කරගත්ත බවක් තියෙන්න ඕනේ. කල්යාණ පවංකතා තමත් ඒ කල්යාණ මිත්‍රයන්ට හිතේසි බව පෙන්වන ඕනේ. තමන් විතරක් තංගලයේ තියෙන කරගෙන අවස්ථාව දිගෙනවා කියන එක නැතුව අවංකවම කල්යාණ මිත්‍රයන්ට කල්ලන කමින්ම ඇතුළු කරනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් උපකාර වෙනවා, උපකාර ගන්නවා, කල්යාණ මිත්‍රයන්ට උපකාර කරනවා. කල්යාණ මිත්‍රතා සහ කල්යාණ පවන්තතා දෙක හොඳට ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර ආචාර ගෝත්‍රයෙන් යුක්ත ස්වල්ප මාත්‍ර වරදර් බය දක්වන ශික්ෂාවන් දෙවිගෙන ඉක්මනවා. තුන දස කතා වස්තු නිදුකින් අහඬ ලැබෙන, අනුසහයෙන් අහඬ ලැබෙන, අපහසුකින් දොරව අහඬ ලැබෙන වටපිටාවක නිතරම ඉන්නවා. හතර සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්ත වෙනවා. පහ පංච උපා මොනවට දුක් ගෙවීම පිණිස පවතින ආර්ය වූ නිදසු දුක්ගෙවීම පිණිස පවතින පංච උපාදාන ස්කන්ධේ උදේවැය දන්න නුවණින් යුක්ත වෙනවා. මේ ධර්මතා පහ තමන් සන්තකයේ තියාගෙන මත්ති ධර්මතා හතරක් වඩන්න ඕනේ. රාගය දුරු කරන අසුභයේ, දේශය දුරු කරන මෛත්‍රිය, විතර්ක සංසිඳවන ආනාපාන සතිය, ඒ වගේම මම වෙමි කියන මේ හැඟීම දුරු කරන අනිච්ච සංඥාව. එතකොට මේ අනිච්ච සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිහිටෙනවා. අනාත්ම සංඥාව පිහිටිකන මේ ජීවිතයෙන් නිවන් දකින. අර අනාත්ම සංඥාව කියලා අපි කියන නාම රූප දෙක දකින්නවා කියන තැනට එනවා. ඒ බඳු කෙනා මේ ජීවිතයෙන් නිවන් දකින. එතකොට මෙන්න මෙතනදී නිවන් දකින කෙනෙකුගේ වැඩ පිළිවෙල සහ නිවන් දකින කෙනෙක් සන්තකයේ තියෙන ඕන කාරණා ටික තියෙනවා බුද්ධ ජානක. එතකොට මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර, සිල්වත්කම, තස කතා වස්තු අහන්න ලැබෙන බව, සතර සම්‍ය ප්‍රධාන වීර්යෙන් යුක්ත වීම, ස්කන්ධ බුද්ධිය වේදන්න, ඔය ටික තමයි සන්තකයේ අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් ඔයගලන්ට ওই ටිකෙන් කීයක් තියෙද? කල්‍යාණික සේවනයේ නෑ එකක් තියෙනවා. එතනත් හද මෙහෙම කාරණාවක් තියෙන්නේ. මේක හොඳයි තවන්ද කියන්න කමන්නේ මම කියන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා ප්‍රදේශයක් තිබුණා. මට ඒ ප්‍රදේශිකේ නම මතක නෑ. ඒ ප්‍රදේශයේ දායක වෙනසක් කියනවා. හරිද? ඔයගොල්ලෝ කියන්න සුදුසු නෑ. නමුත් ඉතින් දෙර්ලා ගන්න ඒ ප්‍රදේශයට ඉන්න මිනිස්සුන්ට උචිත අනුචිත බව තේරුම් ගන්න හරි අපහසුයි. හරිද? වික්ෂුන් වහන්සේලා ආවහම හරිම සද්ධාවේ සිව්පසේම උපස්ථාන කරලා සලකනවා. මොකද්ද? උචිත අනුචිත කියන්නේ මෙයා ඇසුරු කරන්න සුදුසු සුදුසු කියන්නේ. අන්න ඒ වගේ නොතේරුණ වචන තිබුණොත් කියන්න, මට ඒක තේරෙන්නේ නැහැ වචන ගැඹුරයි කියන්නේ. වික්ෂුන් වහන්සේලා වහම තුන් සිවුරු පූජා කරලා, පින්දපාත පූජා කරලා, හරිම ආදරෙන් දානමාන ගෙනල්ලා, ගිලන්පස් හදලා දීලා, එතකොට සේනාසන පවන්ලා හරි සද්ධායෙන් කටයුතු කරනවා. ඒ දවස්සේ මරණයෙන් පස්සේ ආයේ උපදින්නේ නැහැ කියන උච්චේ දෘෂ්ටි ඇසුරු කළ තීර්ථකෙක් ආවොත් එයාටත් අර විදිහටම වන්දනා කළා, සත්කාර කළා, බොහොම ගෞරවයෙන් සත්කාර කළා. ඊට පස්සේ සාස්ත්‍ර දෘෂ්ටි ඇසුරු කරපු කෙනෙක් ආවොත් එයාටත් අර විදිහටම ගෞරව කළා, වන්දනා කළා, සත්කාර කළා, පූජා කළා. එතකොට අන්තගාහික උච්චේ දෘෂ්ටි ඇති කෙනා ආවහම එයාටත් එහෙමයි. එතකොට එහෙම නැත්තම් පුරාණ කර්ම තපස්යෙන් විඳ විඳ අවසන් කරන්න ඕනේ කියන ලබ්ධිය තියෙන නිගණ්ඨනාත පුත්‍රලාවහම එයාටත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි, ඒ නියංගසි වැසියන්ට මොකද මේ හීන ප්‍රණීතතාවය ගැන වැකියාවක් නැහැ කියන. ඉතින් මම දකිනවා මේ ඇදෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ මොලේ ප්‍රශ්නේ තියෙනවා කියලා. මොකද මම දන්නේ නැති මංගන දෝෂයක් හිතන්නේ නැපා. ඔතන ඔක්කොම පිළිස් ගැන මම කියන්නේ. මොකද අපි කියමු මේ දැන් පය ගහලා අපි මෙන්න මේකයි සම්මාදිට්ඨිය මෙතෙන්ට ගියාමයි අපිට ආශ්‍රයක්ෂය වෙන්නේ, එතෙන්ට යන ප්‍රතිපදාව මේයි කියලා ඔන්න දැන් යනවා. ඊගාවට කවුරු හරි කෙනෙක් කියලා නෑ ඒක නෙමෙයි මෙන්න මේකයි නිවන් මඟ කියන්නේ, මේක බලන්න මෙහෙමයි කඩකඩ ඔන්න ඒක ගන්නවා. ඊගාවට තව කෙනෙක් ඇවිල්ලා තව එකක් කිව්වහම මෙහෙම රූපේ බලලා බලලා සත්‍යයක් නෑ, පුද්ගලෙක් නෑ, මම කියලා කෙනෙක් නෑ කිව්වහම හා ඒක ලේසිය තමයි, ඒක හරි ඔන්න ඒක ගන්නවා. අන්තිමට අපි වැටලා තියෙන මොකෙනද කියලා බලන්න, සත්‍ය පුද්ගලෙක් නෑ කිව්වොත් උච්ඡේදවාදයට. අන්තිමට අපි ගිහිල්ලා කතා කරලා තියෙන දැන් මේ උච්ඡේදවාදයේ ගරු කරන තැනකට. ඊට පස්සේ මේ සත්‍යයක් ඉන්නව පුද්ගලෙක් ඉන්නවා කියන තැනකින්, ඒ කියන්නේ තියෙන දෙයක නැති බවක් බලනවා කියන එකේ තියෙන සාස්වය දෘෂ්ටි. අපි තුමු දැන් මේක තියෙනවා. මේ තියෙන මේක රූපකලාප බිඳි බිඳි යනවා. වෙනස් වෙනවා. කියන්නක ඇති දෙයක නැති බව බලනවා කියනකොට ඒ ඇති බව මිදිලා නැහැ. එතකොට එයා දන්නේ නැහැ ඇසුරු කළ තියෙන සාස්ත්‍වත්වාදය. එතකොට මේ මම මේකෙන් කියන්නේ මම කියන එක ගන්න කියන එක නෙවෙයි. නමුත් මේ දේශනාවන් වල වෙනස්කමක් තියනවා නේද කියන කාරණා වැටහෙන්නේ කාටවත්. කොච්චර කිව්වත් කොයි එකත් හොඳයි. කොයි දර්ශනයත් හරි. කොයි තැනත් ඇත්තයි කියනවා කියන තැනකින් තියෙන්නේ. ඒකයි දැන් ඕගොල්ලන්ට හරි නිශ්චිත මාර්ගයක් නැති වෙලා තියෙන්නේ. දැන් මේ කතා කරනකොට තේරෙනවා හරි. දැන් මේ ඉන්න කාලෙදී ඔන්න දැන් මේට අනුගතයි. ඊට පස්සේ වෙන ක්‍රමයකට භවනා කියන එක පැනෙවුවාම වෙන ක්‍රමයකට දර්ශනය කියන එක පැනෙවුවාම සෙනෙක්ෂණය පාසා අනිත්‍ය වෙන බිනි බිදියන මෙන්න මේකයි දකින්න ඕනේ මෙතෙන්ටයි ගන්න. දැන් ඊට පස්සේ ඒගොල්ල භවනා කරන මොකෙන්ද? ඔතෙන්ට ගන්න. මම කියන්නේ සත්‍ය කියන එක හැමදාම ඔහොම වෙනස් වෙනවාද? එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්ද කියන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ මම දකිනවා මේ මුළු ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රශ්නයක් වගේ. දැන් මේ ප්‍රශ්න විතරක් නෙමෙයි මේ තව ටිකක් අඩුයි. ඉතින් දැන් අනිත් පැතිවල ගොඩක්ම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ බණ අහන කට්ටියට මොකද්ද හරි කියන එකවත් තේරෙන්නේ නැති වෙනවා. ඇයි විවිධ විවිධ අදහස් තියෙන විවිධ විවිධ දෘෂ්ටිදරන ගිහි අය ස්වාමීන් වහන්සේලා එනවා. ඉතින් ඇවිල්ලා තම තමන් දන්න දේ තම තමන් කියනවා. එතකොට කියන දේත් අපිට ඇත්ත වෙනකොට හරි ප්‍රශ්නයක් තමන්ම ඉබේම ප්‍රශ්නයක පැටලෙනවා කියන එක නවත්තන්න බෑ. ඉතින් මට ඔකෙදී ඔගලන්ට කියන්න තියෙන එක දෙයක් තියෙනවා. ඔකුල් පෞද්ගලික බණ අහන එක නතර කරන්න. පෞද්ගලික බණ අහන එක කියන්නේ සුදස්සන බහමුදුරගේ බණ අහන එක නතර කරන්න. පිටිකලාමුදුරගේ බණ අහන එක නතර කරන්න. ඥානනන්දමුදුරගේ බණ අහන එක නතර කරන්න. බුදුහාමුදුරන්ගේ බණ අහන්න. ඒකේ තේරුම ඉස්සෙල්ල ත්‍රිපිටකයේ ටික ටික හරි කියවන්න. ත්‍රිපිටකය කියවනකොට විශේෂයෙන්ම මම කියන්නේ නිවන පිළිබඳ දර්ශනය ගන්න නම් අනිවාර්යයෙන්ම අභිධර්මය අවශ්‍යයි. අධිපඤ්ඤා. ඒකේ රූපය ගැන පෙන්වන කාරණා ටික ඉගෙන ගන්න. තව පැත්තකින් ඕනනම් ඕගලන්ට හොඳ කාරණා ටිකක් මම කියන්නම්. පටිසම්භිදාමග්ගේ ඥාන කතා ටික ගන්න. ඥාන කතා වල තෙසත්ත ඥානයක් තියෙනවා. ඒකේ ඥාන 67ක් ශාวก සාධාරණයි. ඥාන 6ක් ශාวกයන්ට අයිති නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ ඥාන 67 බලා ගන්න යම් දෙයක් කරඹය කෙනෙකුගේ නුවණ තියෙන උනේ හැටි තමයි මේ ඥානයන්ගේ පෙන්වන්නේ. ඒ ඥානයේ තියෙන මට්ටමට අපේ ඥානය ආපු දවසට ඒ කියන්නේ දැනුම නෙමෙයි තමන්ට තමන් කෙරෙහි ඒ පෙන්වලා තියෙන පදබ්ඥාන්ජනගේ අක්ෂරයෙන් පෙන්වලා තියෙන දේ අර්ථය තමන් තුළින් පෙනෙනවා. අපි නිකන් උදාහරණයක් හැටියට ගනිමු ඒකේ 15 වෙනි ඥානය වස්තුනාවත් ඥානය ගන්න. ආධ්‍යාත්මික වස්තු පිළිබඳව කෙනෙකුට නුවණ තියෙන්න ඕනේ කොහොමද? එතනින් එහාට චුට්ටක්වත් ඕනේ. ඒ ශ්‍රීමුක දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් ඇහැ පිළිබඳව ඇහැ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ කියනද නම් ඇහැ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන නුවණ තියෙන්න ඕනේ. තේරෙනවද නේද? එතකොට ඇහැ කියන්නේ මොන වගේ දෙයක් කියන නුවණද තියෙන්න ඕනේ? එයාට තියෙනුනේ ඇහැ කියන එක ආධ්‍යාත්මික දෙයක්. ඊට පස්සේ ඇහැ කියන එක සතර මහා ධාතුන්ට අයිති නැති සතර මහා ධාතුන් නිසා පවත්න එකක්. ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක්. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. එතකොට ඇහැ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා ඇහැ පිළිබඳව විස්තර ටිකක් තියෙනවා. තව ඕකටම ධම්මසංගිනී කොටසකුත් එකතු කරගන්න. ඇහැ කියලා කියන්නේ අනිදර්ශනයි. කවදාවත් දකින්න බෑ. ඇහැ කියන්නේ මෙන්න මෙහෙමයි කියලා නිදර්ශනයක් දෙන්න බෑ. නිදර්ශනයක් දෙන්න පුළුවන් එකම දේ තමයි රූපය. ඇහැට පෙනෙන රූප. ඇහෙන් රූප දකින්න ඇහැගෙන නිදර්ශනයක් දෙන්න පුළුවන්ද ඔයගලන්ට? ඇහැ කියන්නේ කොහොම එකක්ද කියලා කියන්න පුළුවන් කාටද? අද අපිට ඇහැ කියන්නේ මෙන්න මෙහෙමයි කියලා ඕගොල්ලන්ට නිදර්ශනයක් දෙන්න පුළුවන් නම් ඒ ඕගොල්ලෝ ඇහැ කියලා නිදර්ශනයක් දෙන්නේම ඇහැ නොවන බාහිර රූප ආයතනයක නිදර්ශනයක් විදිහට දෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් නේ සුදු පාට කළු ඉංග්‍රීසියාවක් තියෙන මෙන්න මේකයි ඇහැ කියලා කියන්න පුළුවන් නේ. ඔය දැන් අපි ඇහැගෙන නිදර්ශනයක් දුන්නේ නැහැ. ඇහෙන් දැකපු රූපයක් ගැන. ඇහැට ඇහැ පේනවද? පේන්නේ. අතීතයේදීත් ඇස් දැකලා නැහැ. දැන් පේන්නෙත් නැහැ. අනාගතයේදී පේන්නෙත් නැහැ. එහෙනම් ඇහැ අනිදර්ශන. තමන්ට ඒ කියන්නේ බාහිර තියෙන ඇස් පේනවද අපිට? ඇහෙන් ඇස් බලන්න පුළුවන්ද? බෑ. ඇහැට බලන්න පුළුවන් මොනවද? රූප. ඒකයි මේක අධිපඤ්ඤා කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ නුවණ ඇහැට ඇහෙන් ඇස් බලන්න පුළුවන් කියලා හිතන තාක් ඕගොල්ලෝ ප්‍රපංචය. කිවිස්. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදිම දැකීම කියලා කියන්නේ ඇහැට ඇහැ පේන්නේ. අන්තිමට ඇහැ කියන එක සිහි කරගන්නවත් ඕගොල්ලන්ට බෑ. ඇහැ කියන එක නිමිත්ත තියනකම්ම මම කියන හැඟීම අයින් වෙන්නේ නෑ. ඇහැ තියෙනවනම් මම ඉන්නවනම් ඇහැ තියෙනවා. ඔගලර මෙතනදී මේ මට්ටමේ ඇහැ කියන එක යම් වෙලාවක නැතිනම් ඒ පුද්ගලයා තමයි නැත්තේ. ওই විදිහටම තමයි කන දිව නාසය ශරීරය කියන ටික. ඕක කවදාවත් තේන්නේ දැකලා නැහැ. ඔන්න ඔය ටික ඒ ඥානවල එකින් එක අරගෙන ඕවා ටික ලියාගෙන මෙන්න මේ මට්ටම දක්වා අපේ මනස කවදා හරි දවසක ආපු දවසටයි අපි මේ වස්තුව පිටසින්ද දැක්ක වෙන්නේ. ඇහැ පිළිසින්ද දකින්න නම් ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියන නම් ඇහැ පිළිබඳ මෙහෙම දැකීමක් තියෙන්න ඕනේ. ඔන්න ඔය කියපු මට්ටමට ඔයගොල්ලෝ ඇහැ ගන්න. එතකොට රූපය, ඇහැට පෙනෙන රූපය කියන එක මොන වගේ එකක්ද කියන එක. රූපය කියන එක බාහිරයි කියලා පෙන්වනවා. එතකොට බාහිරයි කියනකොට පෙන්වනවා මොකද්ද? ආධ්‍යාත්මික රූප නැහැ කියන එක. ඇහැ ආධ්‍යාත්මිකයි කියන එකෙන් පෙන්නනවා බාහිර ඇස් නැහැ කියන එක. මේව ලොකු අර්ථ තියෙනවා. එතකොට රූප කියන්නේ හැම වෙලාවෙම බාහිර දෙයක්මයි. මේ රූපේ ආධ්‍යාත්මික, මේ රූපේ බාහිරයි කියලා ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදන්න බෑ. මේ දෙකට බෙදලා තියෙන කෙලෙස් එකට. රූපේ කියන එක බාහිරමයි. ඒකයි මම කියන්නේ මේ දහම ගැඹුරුයි. ඒක ඇත්ත. හරිද? ඒක මේ මගේ පෞද්ගලික ඇත්තක්. මම හිතලා ගැඹුරු කරන එකක් නෙමෙයි. යථාර්ථය කෙලෙස්සහගත මනසකට යථාර්ථය දුරයි ගොඩක්. ඒක ධර්මතාවයක්. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්නේ යන්නේ ධම්මසංගණියයි සූත්‍රවලින් පටිසම්භිදා මාර්ගයේ ඥාන කතා ටිකයි අරගන්න. අරගෙන ඒ ඥානයන් සුතමේ ඥානය කියන්නේ මොකද්ද? ගත්තහම අහලා දැනගත යුතු නුවණ ගන්න ඕනේ මොනව අහලද කිව්වහම ඒකෙ පෙන්නන මෙන්න මේව දේවල් ඇසිය යුතුයි. මේ දේවල් අහලා දැනගන්න ඕනේ. ඊට පස්සේ චින්තාමය ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඔය විදිහට දුක්ඛ ඥානය කියන්නේ, සමුදය ඥානය කියන්නේ, නිරෝධ ඥානය කියන්නේ, මාර්ග ඥානය කියන්නේ මොකද්ද? භාවනා ඔක්කොම ඥානවල 67ම තියෙනවා. ඒ ඥානවල එකක්වත් ගන්න හදන්න එපා. ඒ තියෙන්නේ තමන් තුල. අපි කියමු මෙතන ඉඳලාම ඕගොල්ලෝ මෙතන ඉඳලා සිටියකට යනකොට මේ වගේ ගොඩනැගිලි ටිකක් හම්බෙයි කියලා කිව්වොත් තමන් යන ගමන් මග හරි වැරදිලා නැහැ කියලා දැනගන්න ඒක සාක්ෂියක් වෙනවනේ. ඒ වගේ මේ ඥාන ගැන කල්යතුව කියන්නේ තමන් යන ගමන ගැන නිසක වෙන්න මග සලකුණු ටිකක්. එතකොට තමන්ට මේ ඥානය ආව කියන්නේ තමන්ගේ මනසේ මේ ලක්ෂණ ටික පෙනෙනවා. හරි, එහෙනම් මේ යන ගමන හරි කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ අභිධර්ම පිටකයේ තියෙන රූපකාණ්ඩයයි ඔකේ තියෙනවා ඕනම් වෙලා තිබුණොත් ඉදිරි දවසක හවසකට මම අභිධර්මය පොඩ්ඩක් බලා ගන්න හැටි ඔයගලන්ට උගන්වන්න. ඒකේ එක කෙටි ක්‍රමයක් තියෙනවා. කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා මුලින් පටුන මාතෘකා කළා, මාතෘකාවට අදාළ විස්තරයේ එක තැනකින් කාරණාවත් ඒක ජීවිතයෙන් කියන මොන වගේ තැනකින්ද ඒක දැක්විය යුත්තේ කියලා නික්ෂේප කාණ්ඩය සහ අර්ථකථා කාණ්ඩය කියන තැනකදී කෙටි කළ තැන් දෙකකින් පෙන්නන මේ ඔක්කොම ටික මාතෘකාව කෙටියෙන් බලාගන්න ක්‍රම ටික ඔයගලන්ට ඒක බලාගන්න පුළුවන්. මම නැත්තම් මම ලොකු හඳුන්ට කියලා දීලා යන්න මේ ටික කියලා දෙන්න කියලා. මම කියන්නේ ඒ වගේ ඕගලන්ට මොනවහරි තියෙන්න වෙනවා. ඕගලෝ නැත්තම් හරි අසරණ වෙයි කියන එකක් මට හිතෙන්නේ. මම මේ ටික මේ තරහකට නෙමෙයි කියන්නේ. නමුත් ඕගලන්ට නොතේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඕගලු තුළ මම දකිනවා එක සිද්ධියක්. මෙන්න මෙහෙම අඩුවක් මම දකිනවා. උස්පහත්කමක් පුද්ගලයෙක් නෙමෙයි කියන ධර්මයේ උස්පහත්කමක් තේරෙන්නේ නැති කමක් තියෙනවා. වටිනවන වටිනකමක් නොතේරෙන කමක් තියෙනවා මේ තුල. ඒ කියන්නේ කෝකත් හරි කෝකත් නිවම්මගයි කියන තැනකින් තමයි අපේ සංඥාව තියෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. කෝකත් නිවම්මග වෙන්නේ නැහැ කියන කාරණාව මතක් කරනවා. මොකද ඒකට හේතුව හැබැයි පෞද්ගලික බණ මම වර්ණනා කරන්නේ නැහැ. මගේ බණවත් අහන්න කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ මට වඩා හොඳට ධර්මයේ දහම් කරුණු දේශනා කරන ස්වාමීන් වහන්සේලා එක එක පැතිකඩවලු ඕන තරම් ඉන්නවා. ඒවා අනිවාර්යෙන් අහන්න. මම හැබැයි එකක් මතක් කරනවා. මේ අභිධර්මයේ දර්ශනීය පැත්ත කතා කරන ටික මම දන්න පමණකින් මම සහේතුකව කතා කරනවා. ඒ නිසා ඔගොල්ලෝ මේ ටික ගන්න. දර්ශන මොනවා ඇහුවත් ඔයගොල්ලන්ගේ ප්‍රතිපදාව වෙනස් වෙන්න බෑ කියලා මම කියන්නේ. ඒ කියන්නේ නිවන් දකින්නවා කියන දර්ශනීය වෙන්නේ මේ වගේ තැනකට ආවහමයි කියන දර්ශනීය වෙනස් වෙන්න බෑ. එතෙන්ට එන්න මාර්ගයේදී නොය ක්‍රම උදව් කරගත්තට කමන්නේ. මම කියන්නේ එකම ක්‍රමයකට නුගත වෙන්න කියන එක නෙමෙයි. අපි කියමු කවුරු හරි කියනවා නම් අසුභ භවනාව කළ යුත්තේ මේ විදිහට කියලා. ඒ විදිහට කළාට කමන්නේ. නමුත් ඒ විදිහට කළාම මේ දුක ඉවර වෙනවා, අවසන් වෙනවා කියන තැනකින් නිවන් දකින්න එතනින් පණව ගන්න එපා කියන එක. මේක කළ යුත්තේ නීවරණ ධර්ම දුරු වෙන්න, නීවරණ ධර්ම දුරු වෙච්ච දවසට ඇත්ත දැකිය යුතුයි මෙන්න මේ වගේ දර්ශනයක් කියන හැම වෙලාවෙම නිෂ්ඨාව එකම නිෂ්ඨාව ගොඩක් වෙන්නේ. ඒත් මෙහා පැමිණෙන ගමන් මාර්ගවල විවිධ අදහස් මත විවිධ අර්ථ තියෙන්න පුළුවන්. නැත්තම් අනිත්‍ය බලනවා කියන එක අපි කිමු තියනවා කියන මේසේ රූප කලාප බිඳි බලන්න එපා කියන්නේ නෑ මම. බිඳි බලනවා කියන එකෙන් ඕගලන්ට මේසෙට තියෙන තණ්හාව අඩු කරගන්න පුළුවන් නේද? එහෙම හරි බලන්න. හැබැයි මේක උපායයක්. මේසෙට තියෙන තණ්හාව අඩු වෙච්ච දවසට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වුණොත් මේ වගේ ඇත්තක් දකින්නවා කියන තැනට ආපහු එනවා. හැමදාම මම කියන්නේ නිෂ්ඨාව එකයි. කෙලවර එකයි. එතකොට මෙතනදී මම ඕගොල්ලන්ගේ අඩුව දකින්නේ මේ පෙන්වන කෙරවල යථාභූත දර්ශනය එකයි. මෙන්න මෙතෙන්ටයි කොතනකින් ගියත් එන්න ඕනේ කියලා ටික අතහරිනවා. කරන්න හම්බ වෙන දේ තුලම ඉන්නවා. ඒකයි වැරද්ද තියෙන්නේ. ඒක මම කියන එක තේරෙන්නේ නැහැ. දැන් මොනවා හරි මාර්ගයක් පැනවුවොත් ඕගොල්ලෝ හිතනවා හරි මේක තමයි නිවන් මඟ, මේ විදිහට කළාම ඔක්කොම හරි කියලා. එහෙම ඔක්කොම හරියන්නේ ওই විදිහට හදිච්ච ඒ කියන විදිහ කළොත් ඕගලන්ගේ රළු මට්ටමේ ලෝභ දේශ දුරු වෙයි, වැරදි නැහැ, නීවරණ ධර්ම දුරු වෙයි. හැබැයි හිත සමාධි වෙයි, සමාධිගත මනසකින් මෙන්න මේ මට්ටම අනිවාර්යෙන් දැක්ක යුතුමයි කියන ටික ඔය අභිධර්ම පිටකේ පෙන්වන මට්ටම කියන එක අධිපඤ්ඤා මාර්ගඵල මට්ටමේ ප්‍රඥාවට ගෝචර වෙන රූපය ගැන පෙනෙන හැටි ඔය තියෙන්නේ. මාර්ගඵල මට්ටමට චිත්තචෛතසික ගැන පෙනෙන මට්ටමයි ඔය අභිධර්ම පිටකේ තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ඒ ලක්ෂණ ටික අරගෙන තිබ්බහම ඕගොල්ලන්ට රූපය ගැන ඒ පිළිබඳව ඒ මට්ටමේ දැක්මක් තියෙනවද කියන එක බලබල ගන්න පුළුවන්. ඒ මට්ටම නැතිනම් තාම අපි නියම විදිහට රූපය දකින්නේ නැහැ. එහෙනම් තව සීලයක පිළිතුරලා සමතකමතහනකින් හිත වඩවඩ මේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් හුද්දට මෙනෙහි කරනවා. මේ ඔක්කොම ප්‍රයෝග. මේ ඔක්කොම උත්සාහය. මොකකටද? සම්මාදිට්ඨිය ඇත්ත දකින්නවා කියන රූපය පිළිබඳ ඇත්ත දකින්න. මේ අවස්ථාවේදී මේ රූපය පිළිබඳ කඩකඩ බලනවා කියන එක අපේ කෙලෙස්ෙ නැති කරගන්න ගත්ත తాවකාලික උත්සාහයක් මිසක මේ රූපය ඇත්ත දැකීම නෙමෙයි මේ. ඒක තේරුම් ගන්න. මොකද හැමදාම මම කියන දෙයක් තියෙනවා, ඇති වෙච්ච දෙයක නැතිවීම බලන එක නිවන නෙවෙයි. ඇති වෙච්ච එක නැතිවීම බලන එක නීවරණ ධර්ම දුරු කරගන්න මාර්ගයට උපකාරයක්. මේක කෙලවර තමයි ඇත්ත දැක්කහම ඇති වෙන බව නැති වෙන්නට ඕනේ. ජාති නිරෝධ උපදීම නැති වෙන්නට ඕනේ. ජරා මරණ සංඥා මනසේ නූපදිනවා නම් තමයි ජරා මරණ දුක කියන එක නොහතගන්නේ. ඒතනට එනකන් එන්න වෙනවා අපිට. ඉතින් මෙතනදී මම මතක් කළේ මේකේ මේ වෙනස දකින්න කියන එක. වෙනස දකින්න කියන්නේ මම මේ කතා කරන හැම දෙයක්ම මට පෙන්වන්න පුළුවන්. මම මේ කියලා තියෙන රූපය ගැන කිව්වනම් කිව්වේ අභිධර්ම පිටකේ ධම්මසංගණය. එතකොට වෙන අනිත් දර්ශනයක් ගැන කතා කළා නම් ওই ස්කන්ධයන්ගේ දර්ශනයක් ගැන කතා කරන ඔක්කොම ත්‍රිපිටකේ. ඉතින් ওই ටික ඔගලන්ට නිතර හම්බ වෙන්නේ නැත්තේ වෙන මොකුත් හින්දා නෙමෙයි, අභිධර්ම පිටකේ ඔගොල්ලෝ ගොඩක් ඇසුරුන කරන නිසා. ඉතින් අභිධර්ම පිටකේ ටිකක් බලන්න ඉගෙන ගන්න හුරු වෙන්න. හුරු වුණොත් ඔගලන්ට තේරෙයි ඇත්තටම මේ වගේ තැනකට ආවහම යාශ්‍රයක් ෂේ වෙන්නේ කියන කාරණාව. ඉතින් අනිත් ඒට මෙහා කරන භාවනාවල් කරන්න, නමුත් ඒක නිස්සාරව කොට ඉන්න එපා කියන එකයි මම මෙතන මතක් කරන්නේ. මොකද අපිට වෙලා තියෙන්නේ ඒ කරන දේ ඇත්තම වෙනවා. මොනෝ හරි දෙයක් කළාම දැන් මේක සම්පූර්ණ මේ දර්ශනයත් අතහරිනවා, මේ බලන එකත් අතහරිනවා. ඊට පස්සේ මේ දර්ශනේ ඉගෙනගෙන ඊගාවට ඉගෙන ගන්න කෙනාගෙනුත් හිතේ නීවරණ ධර්ම දුරු කරගන්න, ඒක උදව් කරගෙන, ඒක ඇසුරු කරගෙන, ඒත් මේ දර්ශනය අතරින් නැත මෙතෙන්ට ඒක සම්බන්ධ කරගන්න නැතුව අපි මොකද කරන්නේ? දැන් ඒ ක්‍රමයට ඊට පස්සේ නිවන් දකින්න උත්සාහවත් වෙනවා. එතකොට මේක අතහැරෙනවා, මේ දර්ශනයත් අතහැරෙනවා, මේ ධර්මත් අතහැරෙනවා. ආයෙත් ඇවිල්ලා අපි දැන් ওই වගේ දර්ශනයක් ගැන කිව්වහම ඔන්න දැන් ඒ වගේ දර්ශනයක් දැනගන්න ඕනේ, දකින්න ඕනේ, ඔන්න දැන් ඒකට උත්සාහයයි, දැන් ඒකට උත්සාහවත් වෙනවා. අර පැත්ත අතහැරෙනවා. එතකොට වෙලා තියෙන්නේ අන්තිමට අර ගමේ මනුස්සෙන් වෙච්ච එක. ඉතින් මම මේ කතා හරියට නන්ද, නමුත් මේ කිව්වේ ඇත්තමම. බලන්න ඕගොල්ලොම එහෙම එකක් වෙලා නැද්ද කියලා.
අපිට මේ වෙනකම් මේ භාවනා වැඩුවා. එතකොට සතිනිමිත්ත නාසග්‍රේ හිටියාගෙන ඉතින් සංසිඳනසේ භාවනා කරපුවාම විතක්ක විචාර පිළිති සුඛ ඒකග්ගතා කියලා කියලා ශරීරයේ නොදැන්වත් භාවයටපත් වෙලා ප්‍රථම ධානයේට පැමිණෙනවා කියලා උගන්ලා තියෙනවා. දැන් මේ ප්‍රථම ධානයේට ආවම දැන් ඊළඟට අධිෂ්ඨාන කරනවා ද්විතිය ධානයේ. එතකොට විතක්ක විචාර නැතු වෙනවා. ඔය විදිහට ද්විතිය ධානයේ චතුත්ථ ධානයේ කියන කම්ම අපිට ගින්නෙනවා. ඔබ වහන්සේ දන්නවා සෝවාන් මාර්ගය කියලා පොතක් ගහලා තියෙනවා. මම නම් කියන්නේ ඔබ වහන්සේ දන්නවා. එතකොට ඒ தത്വෙට එතෙන්ට ගෙනින් පැය එකමාර දෙකක් විතර චතුත්ත්‍ය ධානයේ ඉන්නවා. කිසිම හැඟීමක් මොනවත් නැහැ. එතකොට සති නිමිත්තක් නැහැ. අර සංසිඳිලා මේ ආස්වාද ප්‍රාස්වාද සංසිඳිලා ඊට පස්සේ පැය ගානක් ඉන්නට පස්සේ දැන් කිසිම දෙයක් නොතේරෙන අවස්ථාවට ඇවිල්ලා ඊළඟට ආයේ බස්සනා 3 2 1 ඒ විදිහට බස්සනවා. එතකොට ඒක අනිත්‍යයි කියලා බලන්න කියලා අපිට දේශනා කරනවා. අනිත්‍යයි කියලා බැලුවත් දැන් ඊයේ භාවනාවේදී මම කෙලින්ම යන්නේ මේ ධ්‍යාන දක්වා. ඉතින් මේක මට හරි ගැටලුවක්. ඔබ වහන්සේගෙන් අහගන්න කැමති විදර්ශනාවට වැටෙන්නෙම නැහැ. එතකොට සමාධිගතමයි ධ්‍යාන මට්ටම් දක්වා.
එතකොට මෙහෙම කාරණාවක් තියෙනවා. කොය මට්ටමට ඔහොම චතුත්ථ ධ්‍යානයට පත් වෙන්න පුළුවන් නම් මේ ශාසනය කියන විදිහට ඒක ඇත්තම කිව්වොත් මෙච්චර උත්සාහවත් වෙන දැන් ප්‍රවේදීල අවුරුදු 18ක් විතර මට තාම ප්‍රථම ධ්‍යානයවත් ලබන්නේ නැහැ. මොකද ප්‍රථම ධ්‍යානයට ගියොත් මේ ඇහෙන් බැලුවොත් කවදාවත් දරුවේ ගෙවල් දොරවල් යන වහන කාම සංඥාව විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලෙහි ධම්මේ. එයාට කාම භාණ්ඩ නැහැ, අකුසල ධර්ම නැහැ. ධ්‍යානයෙන් නැගිට්ටත් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්වයි එයා ඉන්නේ. ඒ කියන්නේ මේ කෝප රන් රිදී මුතු මැණික් ගෙවල් දරවල් කියලා වස්තු කාමයේ නැහැ. නීවරණ ධර්ම කිව්වේ ක්ලේශ කාමයට. වස්තු කාම ක්ලේශ කාම කියලා දෙකෙන්ම මිදිච්ච මනසකටයි ධ්‍යානයකටපත් වෙන්නේ. ඒකාවද තියෙන ප්‍රශ්නේ චතුත්ථ ධානයේට නැගෙන්නේ. අරගෙන ගියාම ඇමුනේ කොහොමද ඔබලම ගෙනියන්නේ? ඉතින් මං අහන්නේ දැන් මම ඔන්න දැන් ප්‍රථම ධ්‍යානෙ ඔන්න ද්විතීයික ධ්‍යානෙ ඔන්න තෘතීයික ධ්‍යානෙ කියලා කිව්වහම ඇහෙන්නේ කොහොමද? විතක්ක ਵਿਚාර නැත්තම් ඕගලන්ට මේ ස්පර්ශ ආයතන හය දන්නේ කොහොමද? මේ කය පිළිබඳව හෝ ස්පර්ශ ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදී මේ කය පිළිබඳ දැනුම නැහැ. කය සම්පූර්ණ ගල ගෙඩිය වගේ මුකුත්ම දන්නේ නැහැ. ද්විතීයික ධ්‍යානෙන් පස්සේ ස්පර්ශ ආයතන හයෙම පහෙම සම්බන්ධ නැහැ. බාහිරෙන් ගන්න බෑ. කොහොමද ඉතින් මෙහෙට ගෙනිච්චේ කියන එකයි ප්‍රශ්නේ. ඒ හාමුදුරුව පුදුම දක්ෂතාවයක් තියෙනවා. ඒක මේ අදිෂ්ඨාන කරගෙන දැන් තුනේ. ඒ කියන්නේ වෙලා නම් නිර්වින්දන එන්නතත් දුන්නු කෙනෙකුට පුළුවන් දයාගේ හිත බාහිර කැයි ඉඳලා දොස්තර මහත්තයෙකුට හෝ කෙනෙකුට හෝ දැන් මෙහෙම කරන්න දැන් මෙහෙම කරන්න කියලා කරන්න.
මෙතන වැරදීමක් තියෙනවා මම ඊයේ වටහාගත්තා.
ඉතින් නිර්වින්දන එන්නතත් දුන්නා වගේ විතක්ක ਵਿਚාර සංසිඳුණාට පස්සේ පංච විඥාන මට්ටම චක්කු විඥාන මට්ටම අපි දන්නේ නැහැ. චක්කු විඥාන මට්ටම දන්නේ නැහැ කියන්නේ වෙන මොකටද විතක්ක ਵਿਚාර නැති නිසා. එතකොට අවිතක්ක අවිචාර සමාධියට පත් වෙච්ච කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හයට මොනවද කියලා දන්නේ නැහැ. මේ එහරහා එන සංඥා නැහැ. මං ගහන්නේ කොහොමද බාහිර ඉඳලා ඊගව දිහාට ගෙනියන්නේ හො ගන්නේ. ඇහෙන්නේ නැති මේව නැන්නේ නියම ධානාංග ටික යෙදුනොත් විතක්ක ਵਿਚාර සංසිඳුනොත් ස්පර්ශ ආයතන හය දන්නේ නැහැ. කියන්නේ නිර්වින්දන එන්නත දුන්න කෙනෙකුට මේ පංචින්ද්‍රිය පිළිබඳ දැනුමක් තියෙයිද? නැහැ. ඒ වගේ මට්ටමට සිහිය තු සිහියෙන් යාපත් වෙලා තියෙනවා.
එතකොට අප්පිඩියක් ගහනවා හතර වෙනි ධ්‍යානෙ වාගේ ඉන්නවා. දැන් ඒක අප්පිඩියක් ගන්නකොට ගැසිලා
වාගේ වෙලා යනවා. ඉතින් ඊළඟට වාස් වෙනවා සුන සුන දෙක දෙක. මහා මුලාවක් කියන එක මම වටහා ගන්න ලංකාවේ කියලා කියනවා. අපි තේරුම් ගන්න ඕනේ නෑ නියෝ මෙහෙම කාරණාවක්. අපි දැන් ඔහෝ කෙනෙක්ව විචනය කරන්න යන්න ඕනේ නැහැ. ඒ ක්‍රමයේ වැරදි. ඒ ක්‍රමයේ වැරදි කියන කාරණාව තේරුම් ගන්න ඇත්තටම ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධ්‍යාන මේ ශාසනයේ හම්බ වෙන ඒවා ලෞකික ධ්‍යාන වලට අයිතියක් නැහැ. ඒ කියන්නේ ලෞකික රූපවචර ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධ්‍යාන තියෙනෝනේ. ඒ ධ්‍යාන වලට කිසිම සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ ලෞකික අරූපවචර ධ්‍යාන තියෙනවානේ ආකාස සංඥාතන විඥාන චෛතන අකින්චෛතන නේ සංඥාන අසංඥාතන. ඒ ධ්‍යාන වලට චුත්තක්වත් අයිතිම නැහැ. ලෝකෝත්තර ධ්‍යාන කියලා වෙනමම මේ ධ්‍යාන හතර නම් කරන්නේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ධ්‍යාන. ඒ ධ්‍යානයේ කිසිම වෙලාවක අරගත් එකක් නෙවෙයි. මං කිව්වේ යෝනිසෝච මනසිකරන්තෝ පාමෝජ්ජං ජායති ප්‍රමුතිසස්ස පීති ජායති පීති මනස කායම් පස්සන්ති පස්සන්ත කාය සුඛං වේදී සුඛිනෝ චිත්ත සමාධියති. එතකොට ලෞකික ධ්‍යානයේ සහ ලෝකෝත්තර ධ්‍යානයේ වෙනසක් තියෙනවා. ලෞකික ධ්‍යානයක් ධ්‍යානයේ සසංකාරිකයි. ධ්‍යානයේ වඩන්න උත්සාහවත් වෙලා ධ්‍යානයේ කෙනෙකු උපදින්නේ. අපි කියමු සමත නිමිත්තක් ආසේවනය කළා නුයික කාමයේ අතහැරලා මේ අකුසලයේ අතහැරලා කාමයේ අතහැරි අකුසලයේ අතහැරි එක නිමිත්තකට හිත එකඟ කළා. එහෙම උත්සාහවත් වෙලා ඇති කරගන්න ධ්‍යානෙට කියනවා මොකද්ද? රූපවචර ධ්‍යාන කියලා. දැන් මේ ධ්‍යානයේ සසංකාරිකයි ධ්‍යාන සමාපatti වශයෙන් පැමිණි එයා උත්සාහයෙන් මේ ධ්‍යානෙ ඇති කරගත්තා. වෙන මුකුත් මොන්නේ මේ ධ්‍යානයේ පැවැත්මම කර්මයක් යාගේ සසංකාරිකයි. නමුත් ලෝකෝත්තර ධ්‍යානයන්ගේ ලැබීමට ධ්‍යානයේ සඳහා චුත්තක්වත් උත්සාහවත් වෙලා නැහැ. ඒක ලැබිච්ච දෙයක්. ඔකට කියනවා ආනන්තරික සමාධිය කියලා. යම් සමාධියකට අනතුරුවම ආශ්‍රයක්ෂය වෙන සතන සූත්‍රයේ තියෙන්නේ මොකද ගාතල්? අර සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝ නවිජ්ජති ඒ ඉදම්පි ධම්මේ රතනං පනිතං කියලා. එතකොට යම් සමාධියක් තියෙනවා නම් ආනන්තරික ඒ ආනන්තරික සමාධිය හා සමාන ධර්මතාවයක් වෙන නෑ ලෝකේ. මේක ධර්ම රත්න මේ ධර්මයේ තියෙන උතුම් වටිනාකම රත්නයක්, ධර්ම රත්නයේ තියෙන ආනිසංසයක් කියලා පෙන්වනවා. ආනන්තරික සමාධිය කියලා කියන්නේ ඒකට. මොකද්ද යම් සමාධියකට සමාපන්න වීම සමගම ආශ්‍රයක් වෙයින. ඒ සමාධියට කියනවා ආර්ය සමාධිය කියලා. ආර්ය සමාධිය ලෞකික සමාධියකින් තොරයි. ආර්ය ධ්‍යානයේ ලෞකික ධ්‍යානයෙන් තොරයි. ධ්‍යාන ලක්ෂණ එකයි, නමුත් ගමන මග වෙනස්. සම්පූර්ණම මේ ධ්‍යානයේට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාය මුල් වෙලා තියෙනවා. සීලයක පිළිපෙහෙටලා සමතකම තහනක් වඩමින් විදර්ශනා කරනකොට මේ ටික නිසා තියලා තියෙන්නේ නීවරණ ධර්ම දුරු වෙන එක. නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා ප්‍රමෝදය, ප්‍රමෝදය නිසා ප්‍රීති මේව ගැටෙවන්නේ වෙච්චා. ඉබේම වෙන දේවල්. ඒ නිසා සැහැල්ලු, සැහැල්ලුව නිසා සැපේ, සැප නිසා හිත සමාධිය වෙලා තියෙනවා. දැන් සමාධිය ගන්න මෙයා මුකුත් කළා නැහැ. කළා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ටිකේ විතරයි හික්මලා තියෙන්නේ. එහෙම කරද්දි මේ ටික ලැබිච්ච එක. එතකොට ප්‍රථම, ද්විතීයික, තෘතීයික, චතුර්ථ ධ්‍යාන වලට හිතල සම වද්දවන්න අධ්‍යයනකොට ලෝකෝත්තර තිය ලෞකික ධ්‍යානයක්වත් කියවල එහෙම සම වද්දවන්න බෑ. ඉතින් අපරාධ එහෙම මෙව කරපු එක කෙලිම රහත් අරියත් ඵලයෙන් සම වද්දවන්න ඉවරයි. ස්වාමීන් වහන්සේ
මහණෙන්නේ
යනවා නේ හරියට දැන්. ඒක තමයි මම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියනවා එක යන අය කිවරද්ද තියෙන්නේ කියන කෙනාගෙන නෑ. බන අහන කෙනාගෙන කිවරද්ද තියෙන්නේ. මම මොනවා හරි කිව්වොත් මම ලෝකයේ එක එක පුද්ගලයෝ එක එක අදහස් එක එක දෘෂ්ටි තියෙන බුලවා. මම දන්න ටික මම කියනවා. ගන්න ඕගොල්ලෝ ගාව නෝනක් තියෙන්න වෙනවා මේකේ අතහැරිය යුත්තේ මොකද්ද? ගති යුත්තේ මොකද්ද කියන එකට. ඒ නෝන ඕගොල්ලන්ට ආවේ නැත්තේ ඇයි? ඕගොල්ලන්ගේ අර ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේව ආදරෙන් අසුරු කළ නැහැ. කියන්නේ ත්‍රිපිටක ධර්ම අසුරු නොකළ නිසා. anu කියන දේ එහෙමම ගන්න වෙලා තියෙනවා. මම කියන්නේ ඒකයි ත්‍රිපිටකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ ඊගාවට බුදුරජාණන් වහන්සේ පිරුණම් පාන ඉස්සෙල්ලා පරිනිර්වාණ සූත්‍රයේදී ලෝකෙට අවවාදයක් දීලා පිරුණම් පෑවේ. බුද්ධ ප්‍රදේශ, සංඝා ප්‍රදේශ, සම්බහුලත් හේරා ප්‍රදේශ, ඒකත් හේරා ප්‍රදේශ යാനി පදබ්බ්‍යංජනනි සුත්තේ වෝතාරේ තබ්බානි විනේ සන්දසි තබ්බානි ධම්මතායන් උපනික්කිපි තබ්බානි. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑගන් පස්සේ කවුරු හරි කෙනෙක් ධර්ම දේශනා කරන්න දහම කියලා දුන්නොත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි මං ඇහුවේ කියලා ඕගලන්ට කිව්වොත් ඒත් ඕගොල්ලෝ එහෙමම ගන්න එපා කිව්වා. බුදුරජාණන්තු පැහැදිලිව කියලා දුන්නා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. සුත්‍රයේ උතරේ තබ්බන් සූත්‍රයෙන්ට බහන්නේ බහල බලන්න විනය සංගති තබ්බන් විනයට ගලපලා බලන්න ධම්මතායන් උපනිකිපි තබ්බන් ධර්මයට ගලපලා බලන්න සූත්‍රයට විනයට ධර්මයට ගලපලා බලනකොට ගැලපෙනවා නම් ආ මේක බුද්ධ භාෂිතයක් කියලා පිළිගන්න. සූත්‍රයට විනයට ධර්මයට ගලපන්න ගැලපෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වයි කිව්වත් මෙයාට වැරදිලා කියලා අයින් කරන්න. සංඝා ප්‍රදේශ මුළු සංඝයම මෙහෙමම කියනවා කියලා කිව්වා. එතකොට බලන්න ආය එක දෙයක්ද කියලා. ඒ සූත්‍රය ඒ කියන දේ සූත්‍රයේ විනයේ ධර්මයට ගලපලා බලන්න ගැලපෙනවන හරි. මේක එහෙනම් නියම බුද්ධ භාෂිතයක් කියලා පිළිගන්න සංඝරත්නය කියන එක හරි. වැරදි නම් මුළු සංඝයාටම වැරදිලා කියලා අයින් කරන්න. මෙච්චර දැනුම අපිට න්‍යාය දීලා තියෙනවා. ඊට පස්සේ සම්බහුලත් හේරා ප්‍රදේශ බොහෝ භික්ෂුන් වහන්සේලා මේ අර්ථය මෙහෙමයි කියලා කියනවා කියලා කිව්වොත් කියලා දේ සුත්තේ උතරේ තබ්බන් විනය සංගසසබන් ධම්මතයන් උපදෙකිට තම සූත්‍රයේ විනයට ධර්මයට බහල බලන්න ගැලපෙන්නේ නැත්නම් බොහෝ භික්ෂුන්ට වැරදිලා කියලා තීරණය කරන්න. හරිනම් හරි කියලා ගන්න. ඒකත් හේරා ප්‍රදේශ දක්ෂ වික්ත පඬිත එක තෙරුන් වහන්සේ නමක් මෙන්න මෙහෙම ධර්මයක් කියනවා කියලා කිව්වොත් ඒක සූත්‍රයේ විනයේ ධර්මයට බහල බලන්න ගැලපෙනවා නම් ඒ තෙරුණහන්සේ කියන එක හරි කියලා ගන්න. ගැලපෙන්නේ නැත්නම් එයා එහෙම කිව්වත් එයාටත් වැරදිලා කියලා අයින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට මූලික න්‍යායක් දීලා තියෙනවා. කතමස්මින් සුත්තේ උතරේ තබ්බානි කතමස්මින් විනේ සංදසිත තබ්බානි කතමස්මින් ධම්මතයන් උපනික්කිපි තබ්බානි. ඒ අහන පදයන් කුමන සූත්‍රයන්ටද අපි ගලපන්න ඕනේ, කුමන විනයටද අපි ගලපන්න ඕනේ, කුමන ධර්මයටද ගලපන්න ඕනේ චතුසු අරිය සත්‍යේසු පටිච්ච සම්පාද ධම්මේසු රාග විනී දේශ විනී මොහ විනී. කුමන විනයටද? රාග විනී දේශ විනී මොහ විනී. මේ සිද්ධිය ඇහිමෙන් රාග දේශ මොහ කියන තුන හික්මනවා නම් හරි කියලා ගන්න. කතමස්මින් සුත්තේ උතරයි තබ්බානේ කුමන සූත්‍රයන්ටද? චතුසු අරිය සත්‍යේසු. චතුරාර්ය සත්‍යයට ගැලපෙන්න ඕනේ. කතමස්මින් ධම්මතයන් උපනික්කති තබ්බානේ කුමන ධර්මයන්ටද? යදි පටිච්ච සම්පදේ පටිච්ච සම්පදේ. ඊගාවට එකම දේ චතු එකම පෙන්වන දේ චතුරාර්ය සත්‍යයටත් පටිච්ච සම්පදයට රාග දේතු මොහ දුරු වෙනවටත් එකම තැනින් ගලපලා පෙන්වන්න ඕනේ මිසක හරින ආය වෙනම පටිච්ච සම්පදයකුයි වෙනම චතුරාර්ය සත්‍යයකුයි වෙනම රාග දේස මොහයකුයි ඒ දර්ශනයෙන් පෙන්වන්න දරියන්න ඕනේ. ඔගොල්ලෝ සම්මා දිට්ඨිය කියලා පෙන්වන රූපකලාප විදිවිදි යන එක මේ රූපකලාප විදිවිදි යනවා කියන එක පටිච්ච සම්පන්නයි චතුරාර්ය සත්‍යයයි රාග දේස මොහයයි පෙන්වන්න වෙන්න ඕනේ. දැන් මම කිව්වොත් මම යම් දර්ශනයක් පෙන්වනවා නම් මොනවා හරි ඇත්තක් ඒ ඇත්තට චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පාදිය රාග දේස මොහ අනුගත වෙලා තියෙනවානේ. ඒකයි මම කිව්වේ ඔගලන්ට හැමදාම දැන් අපි මම එදා කළා තියන්නේ දුක කියන එක පෙන්වුව දුක කියන චතුරාර්ය සත්‍යෙම පටිච්ච සමුපාදයේට බහලා පටිච්ච සමුපාදයේ ආරා චතුරාර්ය සත්‍ය පෙන්වන රාග දේශ මොහ දුරු කරන හැටි එකම සිද්ධියකින් සිද්ධියකට බහලා බලා ගන්න පුළුවන් වෙනවනේ මේ දර්ශනීය නිවැරදිද? එතකොට ඒ කියන්නේ අද මේ දුක්ඛ ස්කන්ධ ටික ඔන්න දුක්ඛ සත්‍ය පටිච්ච සම්පාද ධර්මයේ ලහ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. එතකොට මේ දුකට හේතුව දුක්ඛ සමුදය සත්‍ය මොකද්ද? පෙර අවිද්‍යාව පත්‍ය සංඛාර කියන කාරණාවකින් පෙන්වුවා. අද අවිද්‍යා සංඛාර තිබුණොත් මත්ත්‍ය විඥාන අවුරුතරයෙන් පස්සේ එදෙන දුක්ඛ ස්කන්ධය හට ගන්න. දුකයි දුක්ඛ සමුදයයි දෙක තමයි පටිච්ච සම්පාදයේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන අනුලෝම ප්‍රත්‍යයෙන් පෙන්නේ දුකයි දුක්ඛ සමුදය දෙක. ඊට පස්සේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නම් පුතලයෙන් පස්සේ වේදනා නිරෝධ කියන එක පෙන්නේ නිරෝධ සත්‍යය. පෙර අවිද්‍යා සංඛාරය නොවන නම් අද මේ ටික නැහැ. අද අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ අවිද්‍ය යත්තේව අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධ. අද අවිද්‍යා සංඛාර නිරුද්ධ වුණොත් අනාගතයේදී මේ වගේ විඥාන නම් පුතලයෙන් පස්සේ වේදනා දුක්ඛ වීටින්නේ නැහැ. අනාගතයේදී දුක්ඛ නිරෝධය කනේවා. පනවලා ඊට පස්සේ වර්තමානයකින් පෙන්වන මොකද්ද? එහෙනම් මොකද්ද තියෙන්නේ? අද අවිද්‍යාව කියන එක දුරුකත යුතුයි. මොකද්ද අවිද්‍යාව දුරු කරන්න කල යුත්තේ? දුක පිරිසිඳ දකින්න ඕනේ. දුක්ඛේ අඥානං කම නිසායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. තණ්හාව ඇති වෙච්ච නිසා නිරෝධිය නැති වෙලා තියෙන්නේ. නිරෝධිය නොදන්නාකම නිසා මාර්ග නැති. ඊට පස්සේ චතුරාර්ය සත්‍යෙම වර්තමානයකින් හම්බ වෙනවා ආහාර ප්‍රත්‍යකින්. දුක්ඛ ස්කන්ධය පිළිසිඳ දකින්න ඕනේ කියන ටිකට. දුක්ඛ ස්කන්ධය පිළිසිඳ දකින්න යනකොට රූපය පිළිසිඳ දකින්නේ කොහොමද කියනොත් අග්ගල ධම්ම සංගණිය පෙන්වනවා රූපය පිළිසිඳ දකින්න මෙහෙම. එතකොට අදි පඤ්ඤා කියන මට්ටමට මේ වර්තමාන දුක්ඛ ස්කන්ධය පිළිසිඳ දකින්නවා කියන ටිකට තමයි ත්‍රිපිටකය කියනක තියෙන්නේ. නැත්නම් අභිධර්ම පිටකයේ තියෙන්නේ. එතකොට ඕගලන්ට සම්පූර්ණම පුළුවන් මේ විදිහට එක තැනකින් අරගෙන බහලා බලන්න. එතකොට මේ කියන කාරණාව කොච්චර හරිද වැරදිද කියන කාරණාව තීරණය කරගන්න පුළුවන් දැනුමක් ඕගොල්ලෝ තියෙන. අපි කියමු ඕගොල්ලෝ කවහරි කෙනෙක්ව හොයනවා නම් ඕගොල්ලෝ හොයන කෙනාව හම්බුන තඳුරා ගන්න එයාගේ ලක්ෂණ ටික දැනගෙන තියෙන්න ඕනේ නේද? ඈ යාළුවෙක්ව හරි ඒ කවහරි කෙනෙක්ව හොයන්න යනවා නම් ඒ ඕගොල්ලෝ හොයන කෙනාගේ නම ගම එතකොට වාසගම මොකද එක නමින් එක ගමේ සමහරට කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අදාළ පුද්ගලයාගේ හැඩවුරුකම් ටික කොච්චර විස්තර ටිකක් දමා තමන් සන්තකයේ තියාගෙන හොයන්න වෙන්නේ. ඒ වගේ බුදුදහම කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ වගේ දර්ශනයක් මෙන්න මේ වගේ සිද්ධාන්තයක් කියන කාරණාව පිළිබඳ දැනුම කිතල ඔගලකව තිබුණොත් ඔගලන්ට දහම හොයන්න පුළුවන්. නැත්තම් හම්බ වුණොත් කොහොමද හඳුනගන්න බුදු දහම කියලා. අද අපි බුදු දහම කියලාම ඉන්නේ දේශනාවෙන් දේශනාවට. මම ආවිල්ලා යමක් කියලා ගියහම ඕගොල්ලෝ හිතාගෙන බුදු දහම කියලා මං කියපු දේ. ඊගාව කෙනා කියපු දේ ගන්නෙ නෑ. මොකද බුදු දහම කියලා දන්නේ දැන් මං කියපු එකනේ. සුදත්තන හඳුරු කියව බලන්න කොච්චර ගැලපෙනවද මේක කියලා දැන් ඕගොල්ලෝ හොයන්නේ. ගැලපෙන්නේ නැත්නම් ආ ගැලවෙන්නේ නෑ. ඊගාව කෙනා කියපන්න ඇහුවහම සුදත්තන හඳුරු අරහඳුරු කියපු එකට මේක ගැලපෙන්නේ නෑනේ. අන්තිමට බුදුදහමද ගැලපලා තියෙන පුද්ගල දේශනාව වලට ඒ කියන කෙනා නියම බුදුදහම කිව්වොත් හොඳයි. නොකිව්වොත් ඔතන කියන ප්‍රශ්නේ තියෙනවා. හරියටම කියන දර්ශනේ ඒ කියන්නේ තමන්ම තමනු දහමකේදීල තමනු නිස්සරණාද්දීන් සසර දුකින් ඈතර වීම සඳහා ධර්මය ඉගෙන ගනිමින් ඉගෙනගෙන හොඳට පරියප්තිය තමන්ට හැකි පමණකින් කෙලවරටන්නේ හැකි පමණකින් හෝ පරියප්තිය හොඳට ගවේෂණය කරලා ගත්ත අත්දැකීමකින් නම් අර්ථයකින් නම් කියන්නේ වෙන්න තියෙන හානිය අඩුයි. නමුත් පරියප්තිය කියන එක ඇසුරු කළවත් නැතුව දන්නේවත් නැත්තම් ඒක අල්ලලවත් නැහැ. සමහර ත්‍රිපිටකය කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් භාවනා ක්‍රමය ඉගෙනගෙන තියෙනවා මේ විදිහටයි වැඩි යුත්තේ මේ විදිහටයි කළ යුත්තේ කියලා අහලා. අන්න එතකොට අපි ගොඩක් පරිසම් වෙන්න වෙනවා. ඉතින් මම මෙතනදී මේ ටික මතක් කළේ මේ හැම එකකටම හැම විද්‍යාවටම වඩා ලොකු ගැළවිච්චා. ඒ නිසා ගෝකටත්
මෙහාට ආවෙන් මං ගැළවුණා ස්වාමීන් වහන්සේ. මම රත්නකුච්චාගේ අම්මා. ඉතින් මේ ඔබ වහන්සේගේ බලමයි මේ මං ඉන්ටර්නෙට් එකේ බලන්නේ. ඉතින් මම මෙහි ආවට පස්සේ ලොකු මේවා එකක් වුණා. ලොකු අතරමයි දුඟ දෙනේ කොයි දුවනවා මහල වෙන්න කොණ්ඩ කපාගෙනත් දුවනවා. ඔබ වහන්සේ දන්නවා කවුද කියලා මං කියන්නේ.
ඉතින් මම කියන්නේ අපේ අම්මා මෙහෙම අපි දැන් ඒ අඩුපාඩු අපි පැත්තකින් තමයි ලෝකේ දේවල් අපිට
ඕනේ. මම කරගන්න මට මාර්ගය කියන්නේ දැන් ස්වාමීන්
වහන්සේ. දැන් අපිට මෙහෙමයි ඒ වගේ ධ්‍යාන වලට සමවදිනවා කියන එක පැත්තකට දාන්න. ඒ වගේ ඇත්තටම ඒක අපිව රවට්ටා ගැනීම කෙහෙම తాවකාලිකව සමවදින ධ්‍යාන නැහැ. ඇත්තමම කිව්වොත් ප්‍රථම ධ්‍යානින් පස්සේ බාහිර සංඥා සම්බන්ධතා තියෙන්නත් බෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙම තියාගෙන ඇති වෙන ධ්‍යානයක් ගැන මම නම් දන්නේ නැහැ. මොකද මේ ඇත්තටම මේ පංචාත්යනේ සම්පූර්ණ අක්‍රියයි ප්‍රථම ධ්‍යානයට පත් වෙනකොටම. ධ්‍යාන මේ සමාපත්තියේදී. ආපහු ධ්‍යාන සංඥාවෙන් නැගිටින්න පුළුවන්. හැබැයි කාම රාගය නැහැ. මොන විදිහටවත් මේ ධ්‍යාන මට්ටමෙන් නැගිට කෙනාට කාම රාගය මුකුත්ම නැහැ. ඒ කියන්නේ ගෙවල් දරවල දූ දරුව ගැන හැඟීම් ඒව මුකුත් නැහැ. ඒ හැමතැනකම පවතින ඇත්ත දන්නවා දකින්නවා කියන තැනක. මොකද එයා කලෝරිය කළොත් කාම ලෝකෙ උපදින්නෙත් නැහැ. උපදින බ්‍රහ්ම ලෝකෙ. කාමය කියන එක ඉක්මලා ඉන්නේ. ඉතින් දැනට කරන්න තියෙන දේ තමයි උතන දැන් අපි භවනා කරපු සමාධියක් තියෙනම් ඒ සමාධිය ගත්ත ක්‍රමයේ අතුරු කරපු ක්‍රමයේ නවත්තන්න එපා. ඒක කරන්න ඒක ධ්‍යානයයි කියලා රැවටිච්චකම අතහරින්න. ඒ ඒ ඒ සමාධිය ඇති කරගන්න ගත්ත ක්‍රමයක් අපි ආනාපාන සතිය හරි ආනාපාන සතිය උදව් කරගත්තනම් ඒ විදිහටම සති නිමිතිත තියාගෙන ආනාපාන සතිය වඩන්න හොඳට. ඒක කරන්න ඒ ක්‍රමය අතහරින්න එපා. ඒ හිතේ ඇතිවෙන එකඟකමක් හිත නොදුවන කමකට පත් වුනොත් ඊට පස්සේ අම මොකද කරන්න ඕනේ? අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු තියෙනවනේ. ඒ අරමුණු නාම රූප ආදී වශයෙන් හොඳට විදර්ශනා කරන්න. ආපහු විදර්ශනා කළා ආයෙත් අර සමතකමට අහන වඩන්න ටික. ආයෙ සමතකමට අහන වඩලා ආයෙත් විදර්ශනා කරන්න. ඕක කොච්චර දුරට කළ යුතුද? භාවනාවෙන් නැගිටලා ලෝකෙ කටයුතු කරද්දී පුද්ගල භාවයේ වෙනද වගේ පෙනෙන ගතිය ටික ටික අඩු වෙනවා. අඩු වෙන්න පේන්න ඕනේ. මේ ඇහැ පරිහරණය කරද්දීම වෙනද දරුවා කියලා දකින අරමුණ දරුවා කියලා දැකලා යම් ආදරයක් සෙනෙහසක් ඇති වෙනවා නම් ඒ දරුවා කියලා අපි අද දකින තැනක තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියන නුවණ ටිකක් ඔන්න වැඩිලා ආයෙත් එක තැන ඉඳගෙන ඉන්නකොට වෙනද විදිහටම ආනාපාන සතිය වඩන්න හොඳට ආනාපාන සතිය වඩලා ඒ වෙලාවේදී හොඳට හිත සමාධිය සිහි වෙන්නේ නැහැ. හිතලම අරමුණු සිහි කරන සත්පුද්ගල භාවයට හම් වෙන අරමුණු සිහි කළා ඒ එතන අපි දරුවා කියන තැනක තියෙන නාම රූප දෙකක් නේද කියන එක බලන්න. මෙහෙම බලමින් ආයෙ සමාධි වඩන්න. එතකොට ඒ එක තැනක ඉඳගෙන ඉන්න එකේ ප්‍රතිඵලය අම්මට ලැබෙන්න ඕනේ එක තැනක ඉඳගෙන ඉන්නකොට ඇති වෙන එකඟකමින් හෝ ආලෝකකින් නෙමෙයි. ධ්‍යානයකින් නෙමෙයි. ඔය කර්ණයේ ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරන අවස්ථාවේදී ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් හදලා තියෙන්න ඕනේ. මොකද ලෝකයේ තුල ජීවත් වෙනකොට රැකවරණයකුයි අපිට හදාගන්න යන්නේ අපි මේ. එකතන ඉඳගෙන ඉන්නකොට කෙලෙස් ඇති වෙන්නේ නැතුව ධ්‍යානයකට උන සමවැදගත් හිතියට වැඩක් තියනවද? ආයේ ලෝකයේ අතුරු කරන්න ගත්තාම රාගය ඇති වෙන තැන රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙන ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙන තැන මෝහය ඇති වෙනවා නම් අපි කරපු දේ ඵලක් වෙලා තියෙනවද කියලා ඕගොල්ලෝම හිතලා බලන්න. එහෙනම් මේ එකතැනක ඉඳගෙන කරන දේෙන් අපිට රැකවරණය ලැබෙන්න ඕනේ කොහෙන්ද? ඵලය කියන එක ලැබෙන්නේ පංච ආයතනේ. ඒ කිව්වේ එකතැන ඉඳගෙන ඉන්නකොට වෙනද විදිහටම අර මං කිව්වේ රැවටීම විතරක් අතරින් මේ ධ්‍යානයි කියන. නමුත් හිතේ එකඟකම එකඟකමක්. ඔය මට්ටමට කියන්නේ සති කියලා තමයි මේ සාසනේ. වායාම සති කියන එක මේ සමාධියවත් කියන්නේ නැහැ මේ සාසනේ. සමාධිය කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය කියන එක ප්‍රථම ධ්‍යානෙන් එහා ඒක ගත්ත එකක් නෙමෙයි ලැබෙන එකක්. එතකොට දැනට ඔය සමාධිය උදව් කරගෙන හිත දුවන් නැතුව එක තැනක තියාගෙන ඉන්න පුළුවන්නේ. එහෙම ඉන්න ගමන්ම ඔන්න තමන්ගේ දරුවා සිහි කරලා ගන්නවා. සිහි කරලා අරගෙන හිතන්න ඕනේ මේව හොඳට හිතන්න කම්මැලි වෙන්න එපා. අර හිතේ ඇති වෙන එකඟකමත් එක්ක අර අපහසුකම් දුරු වුණාම ඇති වෙන සැහැල්ලුකමට තුරුල්ලලා ඔහේ ඉන්න එපා ඒ සමාධියත් එක්ක. ගොඩක් දෙනෙක් කරන්නේ ඒ වෙලාවට අර එතන හරි සැහැල්ලුවක් දෙනෝනේ ඒකට වෙලා ඉන්නවා ඔය. ඒකෙන් එහෙම ඉන්න එපා. ඒකෙන් වැඩක් ගන්න සමාධිය. ඒ වගේ සමාධියක් හිත නොදුවනකම එකඟකමකට අරගෙන ඊට පස්සේ හිතම අරමුණු සිහි වෙන්නේ නැත්තම් චිර කතම් චිර බහසිතම් සරිත අනුසරිත බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනවා, හොඳින් සිහි කරනවා. හැබැයි සිහි ඇතුවම සිහි කරනවා සිහියෙන්ම ඒක නුවණින් මෙනෙහිකට යුතුයි. එතකොට සත්පුද්ගල භාවයට හම්බෙන රූපවල නාම රූපාදී භාවයෙන් බලන්න. ඒ කියන්නේ අපි පුද්ගලයා කියන තැනක කනගුණ ආහාරයෙන් හැදුණු මෙබඳු කොටස් ටිකක් තියෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි මේ දැකීම් නැහැ ආදී ක්‍රියාදාම් නැපෙන අපි දරුවා කියන තැනක තියෙන නාම රූප දෙකක් නේ කියලා බලනවා. මේ විදිහට සත්පුද්ගල භාවයේට අරමුණු ටිකක් විදර්ශනා කරන ආයතර සමුත නිමිත්ත ඇසුරු කරන්න. ආයත් සති නිමිත්ත එක තියාගෙන ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය සියුම් වෙලා නොදැනෙන මට්ටමට එනකොට දැන් ආයත් අරමුණු ටික මෙනෙහි කරන්න. අරමුණු මෙනෙහි කරනකොට ආයත අස්වස්ස පස්වස්සේ ප්‍රකටයි. ආයත ප්‍රකට අස්වස්ස පස්වස්සේ හිත තියලා බලන්න. බලනකොට ආයත ටිකකින් අස්වස්ස පස්වස්සේ සියුම් වෙලා නොදැනෙන තත්ත්වයටපත් වේ. ආයත වේලාවට සත්පුද්ගල භාවයට හැම්බෙන අරමුණු දෙකක් සිහි කළා නාම රූප ආදී වලින් බලන්න. බලනකොට ආයත අස්වස්ස පස්වස්සේ ප්‍රකටයි. එතකොට ওই විදිහට මාර්ය මාරුට කරන්න ඔහොම කරනකොට අත්ති කායතුව පනස සතිපච්චපට්ඨා හොති සත්‍යෙ පුද්ගලෙ නෝ කයපමන කැතියන සීය හොඳින් නෙලබ සිටිනවා. ඒ කියන්නේ නැගිටලා කටයුතු කරද්දී වෙනදට දැනිච්ච මේ පුද්ගල සංඥාව පුද්ගල හැඟීම ටික ටික අඩු වෙන බව අඩු වෙච්ච බව තමන්ට තේරෙනවා. අන්තිමට මේ තමන් කරපු මේ සමත විදර්ශනා දෙකේ ප්‍රතිඵල ටික ලැබෙන්නේ ඇහැ පරිහරණය කරනකොට. මොකද ඇත්තටම එකතන ඉඳගෙන ඉන්නකොට භාවනා කරනවා කියලා කරන්නේ අපි අපේ සංඥාව මාරු කරපු එක ඔය කරන්නේ. මොකද ඇතුලේ තියෙන එක තමයි ඇහැට රූපේ ගැටෙනකොට මතුවලා ආවෙත් ඇතුලේ තියෙන එකමයි. එතකොට දැන් ඇතුලෙන් වෙනස් කරලා තිබ්බහම මේ රූපේ ගැටෙනකොට මෙන්න තමන් අර එකතනක ඉඳලා වෙනස් කරපු එකයි එන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ දැන් නාම රූප දෙකක් තියෙන්නේ කියලා හිතුවනම් මේ රූපේ ගැටෙනකොටම ඒ සිද්ධිය එන්න ගන්නවා. එතකොට තමන්ට පේන්නේ හැබැයි මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන දේක නාම රූප ධර්මතාවයක් තියෙන කෙනෙක් පේනවා. එතකොට තමයි අර අත්ති කායතුය මනස සතිපත්චපත්ිත හොති කියන කාරණාව තමන්ට හොද්දටම නාම රූප දෙකක් තියන්නේ කියලා දකිනකොට රූපේ නාමයට සම්බන්ධ නැහැ නාමයේ රූපේ සම්බන්ධ නැහැ කියලා දකිනකොට පුද්ගලෙක් කියලා අල්ලන් ගත දාන්නේ ඒකයි සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටන ඥාන සතිමත්තාය පති ඥාන මත්තාය පති සතිමත්තාය සිහිය නෝන මත්තේ තව වැඩෙනවා. එතකොට මේ විදිහට ටික කලක් කළාම තමයි නීවරණ ධර්ම ටික දුර වෙනවා. නීවරණ ධර්ම දුර වුණා කියන එක හඳුනා ගන්න තමන්ට පුළුවන් කම ලැබෙන්නේ මේ කිසිම දෙයක් අරඹය තමන් තුළ ඇලීමක්වත් ගැටීමක්වත් ඇති වෙන්නේ නැතුව මේ පවතින දෙක ඇත්ත වෙනවා. නිකම් ඇලීමක් ගැටීමක් වෙන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. මේ පුද්ගල භාවයේ තියදී ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක කරන්න පුළුවන්. නමුත් ඒක කරපු එකක් මිසක වෙන එකක් නෙමෙයි. දැන් මේ ඇත්ත දකින නිසා ඇලීම ගැටීම කියන එක අතහැරෙනවා. නීවරණ ධර්ම කියන එක දුරු වෙනවා මේ ඇත්ත දැකීම නිසා. ඒ දුරු වුණාම නීවරණ ධර්මයෙන් තමන් කෙරෙහිලා නොදකින ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. නීවරණ ධර්ම නැති නිසා ප්‍රමෝදය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ හිරේ ඉන්න කෙනෙකුට තමන් හිරේ ඉන්නවා කියලා පේනවා. හිරෙන් නිදහස් වුණා. දැන් තමන් හිරෙන් නිදහස් වුණා කියලා දකිනකොට හිතේ සතුටක් ඇති වෙනවනේ. ඇති වෙනවා. එතකොට අසනීප රෝගියකින් ඉන්න කෙනා දැඩි රෝගියකින් ඉන්න කෙනා රෝගී පෞකාරී රෝගී බව නිදහස් වුණා. රෝගී බව නිදහස් වෙච්ච තමන්ව දකිනකොට සතුටක් එන්නේ නැද්ද? එනවා. අනුන්ගේ ණයක් අරගෙන ණය බරින් පීඩිත වෙලා හිටපු කෙනෙක් පෞකාලේදී ණය ගෙවා ගන්න ලැබිලා තමන් අතේ මුදලකුත් ඉතිරියක් තියෙන දකිනකොට සතුටක් එන්නේ නැද්ද? එනවා. තමන්වම දකිනකොට අනුන්ගේ වැඩකාර භාවයේ වැඩකාරෙක් වෙලා හිටපු කෙනෙක් පෞකාලේ දාසි භාවයෙන් මිදිලා ඉන්නවා දකිනකොට සතුටක් එනවා. කණ්ඩ බොණ්ඩවත් නැති කාන්තාර මාර්ගයක දුකසේ කොයි වෙලෙම රැයිද දන්නේ කීකී ආපු කෙනෙකුට කෑම බීම තියෙන හොඳ ගම්කෙතකට පැමුණුනොත් කාන්තාර මාර්ගය ඉවරුණා කියලා දකිනකොට මොනතරම් සතුටක් හම්බෙයිද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දන්නවා හිරේ වගේ ණය වගේ රෝගේ වගේ දාශිභාවේ වගේ කාන්තාරක ඉන්නවා වගේ නීවරණ සාගත මනස. නීවරණ සාගත මනසෙන් මිදුණා කියලා දකිනකොට මේ පස් ආකාරයෙන් තමන්ව දකින කෙනාට මිදුණ දකින කෙනාට ප්‍රමෝදය එනවා වගේ නීවරණ ධර්මයන්ගේ මිදුණු තමන්ගේම මනස තමන් දකිනකොට තමන්ට ප්‍රමෝදය කියන එක ඇති වෙනවා. එතකොට ප්‍රමෝදය කියන එක හිතලා ගත්ත එකක් නෙවෙයි. නීවරණ ධර්ම දුරු වෙන්න විතරක් අපිට උත්සාහයක් කරන්න උනා සීලයක පිළිතලා ඔය ආනාපාන සතිය වගේ සමත නිමිත්තක් ඇතුළු කරමින් සත්පුද්ගලට භාවයට හම් වෙන නාම රූප ධර්ම විදර්ශනා කරන එක. මේ ඉතින් උපරිම සිංහලෙන් තමයි මේ ධර්ම ටික කියන්නේ මම. ඒ කියන්නේ දැන් මෙහෙම කිව්වහමත් නෑ මේ අමතර නෙවෙයි ඒක මම කිව්වේ. මොකද නෑ මෙච්චර මේ පැහැදිලි කරද්දිත් ආයෙත් අපිට තියෙනවා භාවනා කරන්න එක එක දේවල් කටයුතුයි කියන අදහස. ඒකයි. දැන් මේ අම්මා මතු කරපු ප්‍රශ්නයෙන් බොහෝ දෙනෙකුට දහමක් කියන්න මම කතා මම මේ දැන් කියපු එක දන්න තිනේ කි අම්මට නෙමෙයි අම්මා මතු කරපු එක ලොකු දෙයක් ඇත්තටම කෙනෙකුට රැවටෙන්න තියෙන ඉඩ නැති වෙන්න. ඒක බොහොම කලණ ධර්මයක් කලේ.
මම ඔබ වහන්සේ ආයතන හයේ භාවනාවත් හුස්ම පොද තුලින් දෙනවා. එතකොට නාම රූප භාවනාවත් ඒ තුලින් දෙනවා. අනිත්‍ය භාවනාවත් ඒ තුලින් දෙනවා. එතකොට මේ මේවත් කියලා දිවි තමයි ධ්‍යාන මට්ටම් දක්වා ගිහින් ඉන්නේ. අපි කතා වුණා ස්වාමීන් වහන්සේ දැන් මගේ මල්ලිලා එහෙම ඉතින් මෙතන දෙයක් නැහැ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඇහුවා. බැරි වෙලාවත් මැරුණොත් නේම සංඥානා සංඥාද
නමුත් තමයි මේමයි මේ මට්ටමට දේව සංඥා නා සංඥා කියලා කියන්නේ නැහැ අපි බොරුවක් නැගලා තියෙන එකද කියලා.
ඔබ හන්දේක මේ පොත් ටික නිසා මට දුන්නා මේ දැන් මේ මාස පහක කාර්ය තුල ඔබ වහන්සේගේ පොත් ටික බලන මේ දූති පුතා අපි ගියාවේ ඇවිදින් අපි මේ කට්ටිය එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා ඔබ වහන්සේගේ මේ පීස් දාගෙන ඒවැයි මගේ මේ මනස අවදි වෙලා දැන් මම කල්පනා කරේ ඔබ වහන්සේගේ මේ ගැන හන්දොට මල්ලගේ කියනවා ඒ ගියාම ඔබ වහන්සේ වැඩ ඉන්න දේන අපේනිට මේ වැරදිච්ච අය
හදාගන්න මං අරගෙන ඉන්නවා කියලා. නෑ ඔක තමයි හරි භයානකයි කියන්නේ මම ගිහි කාලේ තරුණ කාලේදී වයස අවුරුදු 22යි. එතකොට මටත් මම මේ අම්මගේ සිද්ධිය ගැන කතාවක් කියන්න මට ඒ කාලේදී ඔය වගේ බණ පිපාසය කියලා එකක් හැදුනේ. එතකොට වයස අවුරුදු 21ක් 22ක් විතර ඇති. මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් රටේ හැම තැන් වලම බණ හොයාගෙන අතන හොඳයි කියන තැන් වලට යනවා. ඉතින් එක තැනකට ගියාම අපි අසත්පුර ඇසරණේට අකුසල් සිද්ධ වෙනවා සිද්ධ කරගන්නවා කියන එකට සාධකයක් මම කියන්නේ. ඉතින් මගේ අදහසක් තිබුණා යම් තැනක් හොඳ හෝ නරකයි කියනද මම ඒක හොඳට අහන්න ඕනේ අහල කරන්න ඕනේ කියන එක. ඉතින් එහෙම නැතුව මම ඒ තැනකට වැරදි කියනවා නම් ඒක සාධාරණ නෑ කියන එක. ඉතින් ඒක තැනක් මත හම්බුණා ඒක මහා අමුතු දර්ශනයක් ගැඹුරුයි තේරෙන්නේ නෑ ලෝකෙදී. හැබැයි මම කිව්වා නොතේරුණත් මේක හරිද වැරදිද කියන්න මම කරන්නේ කළා බලන්න. ওই කාලෙදී මම එක බණ භාවනා කරන්න මම ඒ කාලේ රේරුකා නායක හඳුන පොත් ටික තමයි අතුළු කළේ. ඒ හරහා මට හොඳ දැනුමක් තිබුණා. නමුත් එතනින් එහාට යන්නේ නැහැ. නමුත් මට හිතුණා මේක මෙතනින් එහාට පුද්ගල භාවයෙන් එහාට යන්නේ. පුද්ගල භාවය තුළ ඉඳගෙන හොඳ දැනුමක් එකතු වෙනවා. මට හොඳට කරුණු කාරණා දන්නවා. නමුත් මේ දන්නා වූ දැනුමේ පුද්ගල භාවය තුළ නතර වෙලා තියෙන කියන කාරණාවක් මට හිතුණා. මේකෙන් එහාට යන දර්ශනයක් මේකේ නැහැ කියලා මේක කොහෙන්ද තියෙන්නේ කියලා හොයනකොට අමුතු ධර්මයක් හම්බුනා. එතෙන්ට ගියාම ඒ කියන්නේ මොකද්ද ත්‍රිපිටකය කියනක වැරදි. ත්‍රිපිටකය කියන්නේ බුද්ධ ඝෝෂ කියලා රාමුදුරෝ කියන්නේ ඉන්දියාවේ පතංජලි කියන ඍෂිවරයාගේ ගෝලයේ එයා ලංකාවට අවිල්ල සම්පූර්ණ ත්‍රිපිටක ධර්මය විකෘති කළා. ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ බොරු දේවල් මෙහෙමයි කියන කාරණාව. ඉතින් මම ඒක ඉගෙනගෙන මම ගොඩක් දෙනකොට කියලා තිනවා ත්‍රිපිටකය කියන එක බමුණු මතයක් බලන්නවත් එක. ඇත්තටම ත්‍රිමා බෝධිගාව හිම සමාදන් වෙලා ඒ කාලේ මම අදවගේ තමයි කට ටිකක් අමුතු එක මේ කිව්වේ ඇකි. ආයේ ස්වාමීන් වහන්සේ මොන හරි දේශනාවක් කිව්වහම ඒ දේශනාව හෝ ඒකට තව කැලේ දාලා ඒකම මට කිව්වේ ඇකි. ඉතින් එකද දිර්ගන්න පිළිදේ අය තාමුදුරෝ නැති වුණාම මාව තමයි අල්ලගන්නේ මල්ලි මේක කොහොමද කියලා අහන්නේ. ඉතින් මම රුවන්වැදෑය ළඟ ශ්‍රීමෝධේගාව ළඟ මම දිර්ගත් අයට කියලා තුනා ත්‍රිපිටකය කියන කැලරදී බලන්න එපා කියලා. ඒකේ අකුසලයක් නිදෙන්න තමයි අද මම මේ ත්‍රිපිටකයේ වටිනා කියන එකේ වටිනාකම කියන්නේ. නමුත් පහු කාලේදී මට තේරුණා කාලයක් කළා මම කරනකොට මට තේරුණා මේක වැරදි. මම අවුරුදු එකමාරක් ගෙදර එතන ඇසුරු කළා බණ ඇහුවා භාවනා කළා කිරණ කරන එකට නිරෝධයෙන් ඉන්න හිස්භාවක ඉන්න අරමුණු නැතු ඉන්න ඔක්කොම හුරු කළා. මට පුළුවන් කම තිබුණා 1000ක් මැද්ද වුණ කිසිම අරමුණක් නැති තැනක ඉන්න. නමුත් ඒද ඒ ශුන්‍යතාවය කියන එක නිවන නෙවෙයි කියන එකට රැවටෙන්න තරම් මම මෝඩ නැහැ. මම හොඳට නුවණයි. මම කියන්නේ මම මෙතෙන්ට ආවේ හරි දක්ෂව කියන්නේ ලෝකයා රැවටෙන්න පුළුවන් ඕනම තැනක් තියෙනවනම් ඒ තැන් වලට ගිහිල්ලා මම ඒ හින්දා මම ලේටික රැවටෙන්නේ නැත්තේ. ඉතින් ඇත්තටම මම අහුවෙච්ච තැන් වලට මේ මෙතන ඉන්න පිරිස් ඕගොල්ලෝ අහුනොත් ඔයතනින් කී දෙනෙක් ගොඩට එයිද කියන එක මම දන්නේ නැහැ. ඒ වගේ අය මට හම්බෙලා තියෙනවා. ඒ වගේ තැන් මට හම්බෙලා තියෙනවා බුදුදහම වගේමයි. එතකොට අපි නිකවට කිමු දැන් අර්ථ පෙන්නනකොට චුට්ටක්වත් හිතන්න බෑ එහෙම නෙමෙයි කියලා. මම අර කිවේ දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයනම් ඒතමංගලම් උත්තම කිව්වහම ඕකට අර්ථය පෙන්නනවා. එහෙම බුදුහාමුදුරුව බොහොම ගැඹුරු දර්ශනයක් දේශනා කළේ තමන් තුළින් බැලිය යුතු දර්ශනයක් දේශනා කළේ මේ ලෝකයා කියන විදිහට ඕක පුද්ගල භාවයකින් දකින්න බෑ කියලා හොඳ දේශනාවක් දීලා තමයි කියන්නේ. මම දැන් ඒක කියන්න කිව්වොත් ඕගලන්ට හිතේ මොනතරම් ඇත්තද ඒක කියලා. ඒ වගේ ඒවැ තියෙන සිවුම් දැන් අපිට අහුවෙන්නේ. ඒකේ පෙන්වන්නේ අසේවනාච බාලානන් කියලා කියන්නේ බාලය ඇසුරු කරන්න එපා කියලා. පණ්ඩිතානංච සේවනා පණ්ඩිතිය ඇසුරු කරන්න කියලා ඔහොම පුද්ගල භාවයෙන් බලන්න බෑ. අසේවනාච බාලානන් කියලා බාලය කියලා කියන්නේ රාග දේශ මොහ. පණ්ඩිතානංච කියලා කියන්නේ අලෝභ දේශ අමෝහ. බාලය ඇසුරු කරන්න බා පණ්ඩිතිය ඇසුරු කරන්න කියලා කියන්නේ බාල ධර්ම රාග දේශ මොහ ඇසුරු කරන්නේ නැතුව අලෝභ දේශ අමෝහ කුසල ධර්ම ඇසුරු කරන්න කියන එක මෙන්න මේක උතුම් මංගල කාරණාවක් කියලා තමයි පෙන්වන්නේ. එතකොට දැන් කාටද ඔකේ වැරද්ද තේරෙනවද? හරි නේද? නමුත් ඔකේ යට තියෙනවා ඊටාම සිම් සිද්ධාන්තවල. එදා අපිට නෝන හම්බුනේ මේවා වගේ දේවල් හනොට අනේ මොනතරම් ඇත්තද පුද්ගල භව ඉක්මෝයගේ ධර්මයක් නම් වෙන්නේ කියලා ඒකනේ. නමුත් ම පහු කාලෙදි මට තේරුනේ රාගදේශ මොහ බාලයි අලෝභදේශ ආමෝහ පණ්ඩිතයි කියන එක හම්බුනේ මට කොහොමද? බාහිර බාල පණ්ඩිතකම කියන එක නොවුනනම් අරක බාල මේක පණ්ඩිතයි කියන එක හම්බුනේ කොහෙන්ද? පුද්ගල භාවයෙන් මේ ධර්මතාවය පෙන්වන්නේ නැතුව ආදාළ නැහැ කියලා කියනවා නම් ඒක ඔබෙන් පවතින ධර්මතාවයක් බාලයි හෝ පණ්ඩිතයි කියන එක බෙදාගන්න අපිට හම්බ වෙන කොහෙන්ද? හම්බ වෙනවා. එහෙනම් මේ ගාථාවේ අර්ථය අන්න අතනයි කියලා අපි ගත්තොත් හරිද? නෑ මේක බුදුරජාණන්සේ දේශනා කළේ අර වගේ තැනකින්. නමුත් දැන් මම නිකමට නිදසුනක් ඇදෙට කිව්වේ ඔය වගේ දේශනාවල් ඇහුනොත් අපිට බැලු ගල්මට හිතෙන්නේ ඔය හරි වගේ නේද? නමුත් ඔය පද පෙරළි. ඔය ඇතුලේ තියෙන්නේ පදයක පෙරළියක් විතරයි. නියම බුදුදහමේ පෙන්වන අර්ථය නැහැ. ඒ වගේම නියම මාර්ගයක් පෙන්වන්නේ නැහැ එතනදී. ඊට පස්සේ මම කියන්නේ ඔය විතරක් නෙමෙයි. මං කියේ මම ගොඩාක් දේවල් අධ්‍යයනය කළා. ඒ දවසේ මම ගොඩාක් කාලයක් කියුවා 80 දශකයේ ලෝකයේ ඉතාම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ඇටියට හඳුන්වන්නේ ඉන්දියාවේ පහළ වෙච්ච ක්‍රිෂ්ණමූර්තිතුමා. ඉතින් ඔය ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දහම ගත්තාම අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා කියලා තියෙන ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ බුදුරජාන් වහන්සේගේ සතිපට්ඨානයට අටුවාවක් දෙනවා වගේ. සමහර ස්වාමීන්වහන්සේලා කියලා තියෙන මේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි අනාගත මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා. එච්චරට වර්ධ හොයා ගන්න බෑ. අපි කියමු ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ආරම්භය. ඒක බුදුදහම කියන එක වෙනස්කම් හොයා ගන්න අපිට තේරෙන්න ඕනේ පිටකින්. නැත්තම් ඊට මෙහා කෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි කියමු ක්‍රිෂ්ණමූර්තිතුමාට දහම තේරුණා කියන්නේ අවුරුදු 9යි. ඒ කොහොමද? එයාගේ පුංචි මල්ලි මැරුණලු. මරුණ වෙලාවේ අම්මා කෑග ගහ අඬනවා. අඬනකොට මෙයා අම්මා දිහා බලන් හිටු අම්මා අඬනවා. හරි දුකෙන් ඉන්නවා. දවසක් අම්මායි මෙයයි දෙන්න ගමනක් යන බස් වලට එකතු වෙලා ඉන්නකොට පාරේ මැරිච්ච මිනිහක් ගෙනියනවා. ගෙනුණු මිනිස්සු අඬ අඬ කෑග ගහනවා. මෙයා අම්මා දිහා බලවලු. අම්මා අඬන්නේ නැහැ. මෙයාට හරි ප්‍රශ්නයක්. මල්ලි මරුණ දවසේ අම්මා අඬනවා. දැන් එදා මේ මිනිස්සු ඇඬුවේ නැහැ. අද මේ මිනිස්සු මැරෙච්ච දවසේ මේ මිනිස්සු අඬනවා අම්මා අඬන්නේ නැයි මේ. මේකට හේතුව මේ මමත්වය නේද කියලා හිතනවා. මේ තණ්හාව නේද දුක ඇති වෙන්න හේතුව කියලා හිතනවා ලෝකෙස්න වර්තමානට. හරිද? ඒක දැන් වැරදිද? වැරදි නෑ හරි. නමුත් ඔතනින් හරි කියලා පනවන්න බෑ අපිට. මොකද සාම ඔය මග කිව්වේ නෑ ඔය ධර්මය කිව්වේ. ධර්මයේ ඒ කියන්නේ මම තාම ධර්මය හරිනම් හරි කියන එක තීරණය වෙන්නේ වචනේ නෙමෙයි. මම ලංකාව කියලා එකක් තියෙනවා හරි ලස්සනයි ශ්‍රීමා බෝධිවරුණනිසෑ කියලා බොහෝම වටිනා පූජනීය ස්ථාන තියෙනවා කියලා කිව්වොත් හරිද? ඒ කියපේක හරි ඇති නමුත් සියල්ල හරි නෑ. මම ඒකලා ඕගලන්ට එතෙන්ට යන ගම මාර්ගය කියලා ඇමරිකාවට යන පාර කිව්වොත් හරිද? දැන් හරි කියන එක විද්‍යමාන වෙන්නේ මම මොනතරම් විස්තරයක් කිව්වද නැද්ද ඒක හරිද නැද්ද කියන එක ඕගොල්ලෝ කොහොමද බලාගන්නේ? මම බොරුවක්ද ඇත්තද කිව්වේ කියලා ඕගොල්ලන් තියෙන පුද්ගල භාවය පිළිබඳ තියෙන විශ්වාසයක් විතරයි. ඕගොල්ලන්ට කවුදවත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? ජීවිතේ හිණියක් විතරයි කියපේක. හැමදාම ඇදහිමකට විතරයි. ඇයි ඒ? මම හරියට මාර්ගිකුත් කියලා නැහැනේ. ඉතින් හරියන්නේ කොහොමද? දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා කියපේක හරි කියලා ඕගොල්ලෝ කොහොමද කියන්නේ? කවුරු හරි කියපෙන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙන දෙයට කලපලා. නැත්නම් තව කවුරුහරි කියපු දෙයකට කලපල ඕගොල්ල තුලින් ආපු දැනුමක් නෙමෙයි. ඕක එතන තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයටවත් සීමා වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවත් ඒකයි. ඒකමයි බෞද්ධ. ඒක ප්‍රත්‍යක්ෂ අපේ දැනුමක් වෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා පණවන්නේ ඒකෙදි තව ගැඹුරට කියනවා. ක්‍රිෂ්ණමූර්තිතුමා ඒ කියන්නේ මමත්වය කියනවා. ඊට පස්සේ මමත්වයට හේතුව මොකද්ද කියනවා. එතුමා ඒ කියන්නේ බැඳීමට හේතුව මමත්වයට හේතුව මොකද්ද කියලා කියනවා. කියනවා බැඳීමට මමත්වයට හේතුව තමයි අපි මොනවා හරි දෙයක් දකින්නේ සිතුවිලි වලින්. සිතුවිලි වලින් බැලුවාම නොදන්නා උදී අපේ දැනුමට එකතු වෙනවා. නොදන්නා උදී දැනුමට එකතු වෙනවා. හැමදාම උදා වෙන්නේ අලුත් ඉරක් අලුත් දවසක්. නමුත් ඊට පස්සේ අතීතයේ සෝචනීය ධර්ම විසින් අපේ ජීවිත එකතැනක පල් වෙනවා. පල් කරන එකම දෙයක් හම්බ වෙනවා වගේ අපිට පේන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ නොතේරෙනවා නම් ඒ කියන ටික එතුමා කියන්නේ අපිට මේ එකම තැනක පල් වෙන ලෝකයක් හම්බ වෙන්නේ අපි එක එක අපි කතා කරන ටිකම තමයි එක එක අදහස් වලින් පුද්ගලයා සත්වයා කියන අදහස් වලින් අපි මේවාදී බලන්නේ. ඊට පස්සේ අපිට පෙනෙනකොටම සිහි වෙන්නේ අපේ මේ අදහස් ටිකමයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. ඒක නිසායි අපි මේකට බැඳිලා තියෙන අපිට එකවරම දේ හම්බ වෙන්නේ ඒ නිසායි කියනවා. බලන්න මොනතරම් දුරකට ගිහිල්ලා තියෙනවද කියලා. තාමත් නිවැරදි කියන්න බෑ. මේ පෙන්වන සිද්ධාන්තය හරි වුණාට මේ දහ ඒ කියන ක්‍රමය හරිද කියන එක තීරණය වෙන්නේ එතෙන්ට යන්න පනවන මාර්ගය. ඒකයි මම මේකෙදි මතක් කළේ දහමක් හරිද කියන එක තීරණය වෙන්නේ මනාවට විස්තර කළා විග්‍රහ කළා පෙන්වන කාරණා මත නෙවෙයි. ඊට පස්සේ පනවන මාර්ගයේ ඇති සහේතුක බව සහ හේතුක බව මත. ඊට පස්සේ එතුමා අපි නිකමට කිව්වොත් එතුමාගේ භාෂාවෙන් මේක කෝපය කියලා පේන්නේ මම කෝපය කියලා බලපු හින්දායි. කෝපය කියලා බලුවාම මේක දකිනකොට මේ ගාව දවසේදී මම ඒ මංගාව තියෙන අතීත සංඥාවම සිහි කරලා දැනගන්නවා. එතකොට මම අතීතයේ දැම්මක් තුල තමයි හැමදාම ඉන්නේ. මේ වර්තමානයේ තියෙන නැවුම් බව ස්පර්ශ කරන්නේ නැහැ, පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ප්‍රසමෘතුමත් කිසිම කෙනෙක්ගෙන් අහන්නත් ඔයටි කියනවා. ඉතින් ඒ වගේ ගැඹුරට තියෙන එතකොට මොනවා හරි කතා කරන අපේ සාසනයේ විදර්ශනාවයි කියලා කතා කරන සංගොල්ලට තොඩව ඔබට කියලා මේක නේ මේ දර්ශනය. නමුත් අභෞද්දයි කියන ගණයකට. ඊට පස්සේ එතුමා කියනවා ඒකට හේතුව මොකද අපි සිතුවිලි වලින් ලෝකේ බලන නිසා. ඒ නිසා එතුමා පනවන මාර්ගය මොකද නිහඬ බව ප්‍රඥාව ආරම්භයයි. ඒ නිසා සිතුවිලි වලින් ලෝකේ බලන්න එපා, නිහඬ වෙන්න. නිහඬ මනසක් කිසිවක ප්‍රතිචාර නොදක්ව නිහඬ වෙන්න. ඒ කියන්නේ මේ කිසිම දෙයකට ප්‍රතිචාරයක් නොදක්ව හිතන් නැතුව ඉන්න කියන එක තමයි කියන්නේ නිහඬ බව ප්‍රඥාව. අන්න මෙච්චරලා දෝපු කලයේ කිරි කලයට ගොමු දැම්මා. මෙච්චර වෙලා හොඳට කියාගෙන ආපු ටික නමුත් සම්මා සම්බුද්ධ නොවුණු කෙනෙකුගේ තියෙන වෙනස. තග්ගල ප්‍රතිපදාවේදී වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝනිසෝ මනසිකාරය ප්‍රඥාවේ ආරම්භයයි. ක්‍රිෂ්ණමූර්තිතුමා දේශනා කළා නිහඬ බව ප්‍රඥාවේ ආරම්භය වෙනසච්චරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිහඬ බව නෙවෙයි ප්‍රඥාවේ ආරම්භය. මොකද්ද? යෝනිසෝ මනසිකාරය ප්‍රඥාවේ ආරම්භයයි. මහණෙනි හිර උදා වෙන්න පූර්ව නිමිත්ත අරුණ කියන අරුණ එළිය වැටුණා කියන්නේ ඉර පායනවා කියන එකට පෙර නිමිත්තක්. මහන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ පූර්ව නිමිත්තක්. නූපැමිණි අරිහත්ත්වයටපත් වෙනවා කියලා කෙනෙක් මෙයා අරිහත්ත්වයටපත් වෙන්නේ කියන එකට පූර්ව නිමිත්තක් කියන යෝනිසෝ මනසිකාරය හොඳට නෝනින් හිතන එක. හිතන්න හුරු වෙන එක. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? ඇත්ත ඇති හැටි දැකීම. තව කියන්න ඕන නැහැ. හරි විදිහට බලන්න එක. නෝනින් මෙනේ කියන්නේ.
කරන කෙනෙක්
කෙනා කෙනා දන්න පමණකින් කිව්ව ඔක්කොම හරි. නමුත් මෙතුමිය කියපු එක යෝනිසෝ මනසිකාරය වුණොත් අනික යෝනිසෝ මනසිකාරය නෙවෙයිද? ඒක යෝනිසෝ මනසිකාරය වුණොත් අනිත් එක යෝනිසෝ මනසිකාරය නෙවෙයිද කියලා ප්‍රශ්නයක් අහන්න වෙනවා. කෙනා කෙනා පරියායයෙන් කිව්වේ. ඔක නිස්පරියායයෙන් කිව්වහම ඔක්කොමලායි තියෙනවා. නූපං ආශ්‍රව ධර්ම නූපදින උපං ආශ්‍රව ධර්ම දුරු වෙන විදිහට යම් විදිහකට හිතයි නම් ඒ හිතන ක්‍රමයේ යෝනිසෝ මනසිකාරය. නූපං ආශ්‍රව ධර්ම නූපදින උපං ආශ්‍රව ධර්ම දුරු වෙන විදිහට යමෙක් හිතයි නම් ඒ හිතන හැම එකක්ම අයිති මොකේදද? යෝනිසෝ මනස. යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා හම වචනකින් කියන්න බෑ, අර්ථයෙන් කියන්න. අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා හම වචනකින් කියන්න බෑ. සුභ වශයෙන් බලන එක, අනිත්‍ය නිත්‍යයි කියලා බලන එක අයෝනිසෝ මනසිකාරය කියලා වචනකින් කියන්න බෑ. ඒක පරියායයක්. ඒක අනිත්‍යක කියලා අහන්න පුළුවන්නේ. අර්ථකින් කියන්නේ කොහොමද? උපං ආශ්‍රව ධර්ම වැඩෙන, නූපං ආශ්‍රව ධර්ම උපදින විදිහට හිතන හැම එකක්ම අයෝනිසෝ මනසිකාරය කියලා. හරිද? ඉතින් මම අදින්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ තුමේ යෝනිසෝ මනසිකාර ප්‍රඥාවේ ආරම්භයයි. සිතුවිලි වලින් බලන්නේ ගැනීම මෙතන තියෙන වැරද්ද. සිතුවිලි වලින් බලන්නේ පෞතින ඇත්තනොටක් කියන නිසා සම්මා දිට්ඨිය නැතිකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති අහලා දැනගන්න ඊට පස්සේ යෝනිසෝ මනසිකාර සම්මා සංකප්පයක් පවත්තන්න. ඊට උදව් කරගන්න හිතකය වචනය. ඊට පස්සේ ඇත්ත දකින්නකොට වැරදි දැකීම අතහැරේ. ඊගාවට සිතුවිලි වල නෙමෙයි දෝෂය තියෙන්නේ. පෙනෙන දේ අරඹය කෝපය කියලා හිතන එකේ දෝෂ නැහැ. හිතන්න. නමුත් පෙනෙන එක වෙනම එකක් හිතනවා කියන එක වෙනම එකක් කියන ඇත්ත දැකීමයි අවශ්‍ය. ඇත්ත නොදැකීමයි දෝෂෙ මිසක සිතුවිලි නෙමෙයි දෝෂේ. රහතන් වහන්සේ නමකට ජීවත් වෙන්න විදිහක් නැතිව හිතන්න නැතුව. හිතන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? හිතන්න වෙනවා. නමුත් හිතන එක දෝෂයක් නෙවෙයි මේ සාසනේ. හිතීම කිරීම දෝෂයක් කියලා කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද? අවිද්‍යාවයි මේකට තියෙන දෝෂේ. බුදුරජාණන් වහන්සේ কৃষ্ণවර්ධන අතර වෙනස උත්තර. ඊට පස්සේ ඉතින් මම මෙතෙන් දෙගත්තේ වචන ලස්සන වෙන්න පුළුවන්. පදවල හරි වටිනාකමක් තියෙනවා කියලා තේන්න පුළුවන්. නමුත් ඊට පස්සේ එතෙන්ට යන්න පණවන ප්‍රතිපදාව මොකද්ද කියලා සහිතව බලන්න. එතනයි අවශ්‍ය මේ පදේ පෙන්වන ලස්සන කළා, විස්තර කළා, විග්‍රහ කළා. වචනේ පෙන්වුවට වචනේ වල හැඩතල දිහා දැකලා මේකව සුවක්කතයි කියන්න පුරු වෙන්න එපා. ඒකින් අපේ ජීවිතයට මුකුත් වෙලා නැහැ. අපේ ජීවිතයට වෙනස් කරන්න බෑ. අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ, අපේ ජීවිතය වෙනස් වෙන්නේ මේ යන ගමන මාර්ගය අනුව. ඒ නිසා හැම වෙලාවෙම ධර්මයේ සම්දිත්තිකයි අකාය සුවක්ඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා කියන්නේ මාර්ගයට අනුව. ඒ නිසා හැම වෙලාවෙම මේ ශාසනය වෙනස තේරුම් ගන්නවා. මම ඉතින්ලා කියපු දේවල් ඔය কৃষ্ণමූර්තිතුමාගේ දේවල් ගත්තේ ඒව කරමින් නගෙන ඕගලන්ට යන්න නෙවෙයි. මේ වගේ දැන් පවා මමත් අසුරු කළා. ඒව ඉච්චර කළත් ඒව තියෙන වැරද්දක් හෝ මේව වැරදි කියන එක මට හිතුණා. සිතුවිලි වලින් බලන මේව ඔක්කොම මට තේරලා තිබුණා ඒ කාලේදී. ඒ කියන්නේ පැවිදෙන ඉස්සෙල්ලා මම දැනගෙන හිටියා මම අම්මා කියලා බලන හින්දායි මට අම්මා කියලා පේන්නේ කියලා. නමුත් මම දැනගෙන හිටියා මේක මම අම්මා කියලා බලන හින්දා අම්මා කියන එක පේන්නේ. මම ඇයි බලන්නේ? ඇයි මම එහෙම බලන්නේ? ඇයි මම එහෙම මට බලන්නේ හිතෙන්නේ? මොකද ඒකට හේතුව ඒක නවත්තන්නේ කොහොමද කියන උත්තරයක් ඕනේ. ඒකට නොහිත හිටියා කියලා ඉබේම අම්මා කියලා බලනකම ඇති වෙන්න හේතුව තියෙද්දි නොබල හිටියා කියලා ඒ හේතුව නැති වෙන්න විදියක් නැහැ නේද? ගහේ මුලින්ද දළු දැම්මොත් දැල්ල කැපුවට දැල්ල ඇති කරපු හේතුව නැති වෙලා නැත්තම් දැල්ල ඇති වෙනවා කියන එකට අපිට නුවණ තියෙන්න ඕනේ. මට පුද්ගලයෙක් කියන හැඟීම ඇති වුණා නම් මම දැන් පුද්ගලයෙක් කියලා නොහිතින් ඉන්න පුළුවන්. මම නොහිත හිටියා කියලා කලින් පුද්ගලයෙක් කියලා හිතුණු හේතුවමක නැති වෙන විදිහක් නෑ. ඒ හේතුව මොකද්ද කියන එක හොයන්න ඕනා මට. මට තේරුණා මේක මෙතනින් හරියන්නේ නෑ. ඒ වගේ ඉතාම සිහුන් තැන්වලදී පැටලෙන්නේ නැතු වෙන නුවණක් මට තිබුණා. ඒ හැකියාවනේ මම මෙච්චර බලන්තේමට දැරතන මං හොයපු උත්තර මට හම්බුනේ නැහැ කොහෙදවත්. පස්සේ මම කලේ හොයවීම නතර කළා. පුද්ගල තැන් තැන් වලට යෑම නතර කළා. සම්පූර්ණ ත්‍රිපිටකය ගුරු කරගත්තා. ගුරු කරගෙන ත්‍රිපිටකය බැලුවා. බලලා ඒකෙදිද මම උත්තර හෙව්වේ නැහැ. මේ සූත්‍රයේ මොනවා හරි දෙයක් නොදන්නකොට නොතේරෙනකොට මේ විදිහේ සූත්‍රයක් හෝ ප්‍රශ්නයක් හෝ කෙනෙක් ඇහුනොම ඒකට බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙන තව සූත්‍ර තියෙනවද කියලා අනිත් පොත් ගවේෂණය කරනවා. ඒවට අත්‍යවශ්‍ය ලියලා තියාගෙන ඊට පස්සේ ওই වගේ දෙක තුනක් තියෙනකොට මම දැන් මේ වගේ ප්‍රශ්න තියෙන ඒවා තියෙනවා කියලා ටික වෙන වෙනම ලියාගෙන තියෙනවා. මේව බලනකොට මට එනවා මම අර එදා තිබුණු ප්‍රශ්නෙට උත්තර මේකේ තියෙනවා. එදා ප්‍රශ්නෙට උත්තර මේකේ තියෙනවා. අන්තිමන මම කරලා තියෙන පිටකෙන් පිටකේ ගවේෂණය කිරීම. ඒ නිසා මට අද දවසේදී මම දන්නා ඔයගලන්ට වෙනසක් නතර මට මාව වෙනස්. ඒ කියන්නේ මට මාව වෙනස් කියන්නේ මට තේරෙනවා බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ වගේ දර්ශනයක්. මේ වගේ තැනකට ගියොත් තමයි ඇත්ත දකින්න ගියොත් තමයි ආශ්‍රයක් ලැබෙන්නේ කියලා දර්ශනයක් තියෙනවා. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව උදව් විය යුත්තේ මේ වගේ දර්ශනයකට යන්නයි කියන කාරණාව දන්නවා. ඒක වෙනස් වෙන්නේ ඕනම තැනකින් ඕනම ක්‍රමයකින් කෙනෙක් ආවොත් මෙතෙන්ට ඇවිල්ලා මිසක වෙන යන තැනක් නෑ. ඉතින් ඒ නිසා මම කිව්වේ එක තැනයි තියෙන්නේ, එක ක්‍රමයයි තියෙන්නේ. සමාධිත්‍ය කියන මේ තැන මෙතෙන්ට ඇවිල්ලා යන්න තියෙන්නේ කියන තැන ඉන්න. අර වගේ වචනයක් ඇහුණා කියලා වචනයකින් නිවැරදිව පෙවුණා කියලා ඒකට අනුගත වෙලා ඒක හරි කියන තැනකට පැමිණෙන්න එපා. ඒ පදගතාර්ථය හරියි. නමු සූත්‍රාර්ථය එක නෙමෙයි, අපි බලාපොරොත්තු වෙන අර්ථය එතන නෙමෙයි කියන තැනකට පත් වෙන යම් යම් දේවල් කියනකොට කියන කාරණාව හරි යන්න පුළුවන්. කියන කාරණාව හරි ගියාට බලාපොරොත්තු වෙන කාරණාව ඒක නෙමෙයි වෙන්න පුළුවන්. එනිසා ඒක තේරුම් වේරුම් කරගෙන කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. මොකද මේ ටික මතක් කළේ අද අන්තිම දවස. ඒ හින්දා
ස්වාමීන් වහන්සේ කර්ණාකලමට ප්‍රශ්නයක් තියෙනවා.
මොකද්ද?
ආර්යශ්‍රාංක මාර්ගයේ ආර්ය සමාධිය කියලා කියනකොට මම කාගෙන් ඇහුවත් මට කියන්නේ හතරවෙනි ධ්‍යානය දක්වා යෑම කියලායි ස්වාමීන් වහන්සේ. මට පුද්ගලිකව හිතෙනවා මේ අපි ආව ධ්‍යාන කියන එක මොයික සිද්ධිර බාල වෙලා තියෙන නිසා දන්නේ නැහැ. ඊට වඩා නම් දෙයක් තියෙන්න ඕන කියලා මට හිතෙනවා.
මොන වගේ දෙයක්ද මේට වඩා?
ඒ කියන්නේ දැන් හතරෙන් ධ්‍යානෙන් අපි ලබා ගන්න උපේක්ෂාවක් නිසා ඒ උපේක්ෂාව ලබා ගත්තට පස්සේ ඊගාවට ඥාන විමුක්තිය, ඥාන සහ විමුක්තිය කියන දෙකනේ තියෙන්නේ.
නමත්‍ය සමාධිය කියන එක ලෝකෝත්තර මාර්ගයේදී සමාධිය කියන එක සම්මා දිට්ඨියට අදාළ නැහැ. සම්මා දිට්ඨියට උපකාරක ධර්මයක් විතරයි. සමාධිය කියන එක වැඩෙන්න වැඩෙන්න සිත සියුම් වෙන්න වෙන්න සිතුවිලි සියුම් වෙන්න සියුම් වෙන්න ඇත්ත දැකීම පහසුයි. ඒ නිසා ඇත්තටම චතුත්ථ ධ්‍යාන පංචම ධ්‍යානෙ දක්වා තියෙනවා. පංචම ධ්‍යානය කියලා කියන්නේම චතුත්ථ ධ්‍යානයේ ප්‍රණීතම තවත් වැඩිතර වඩනවක් තියෙන පංචම ධ්‍යානය වෙලා මිසක චතුත්ථ ධ්‍යානයෙන් එහාට නැහැ. ඒක අපි උඩරම ගත්ත පංචම ධ්‍යානය කියලා කියනකොට ඇයි ඔය පෙන්වන්නේ? ඒකනේ ධ්‍යාන පහට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් කියන සතර මාර්ග සතර ඵල අට වැඩි කිරීම පහ සිත් 40යි කියලා පෙන්වන්නේ. මාර්ගඵල සිත් 40ක් පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් සෝවාන් මාර්ගසිත ගත්තාම තියෙනවා ප්‍රථම ධ්‍යාන මට්ටම, ද්විතීයික ධ්‍යාන මට්ටම, තෘතීයික ධ්‍යාන මට්ටම, චතුර්ථ ධ්‍යාන මට්ටම, පංචම ධ්‍යාන මට්ටම කියලා මේ පස් පොළේදීම සෝවාන් මාර්ගසිත උපදින්න පුළුවන්. ඊට පස්සේ සෝවාන් ඵලසිතත් ওই පස් පොළේදීම උපදින්න පුළුවන්. එතකොට සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල කියන සිත් ඔය ධ්‍යාන පහේම ප්‍රථම ධ්‍යානයට පත්විච්ච සෝවාන් වෙච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්, ඵලයට පත්විච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්, සකදාගාමී වෙච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්, ඵලයට පත්විච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්, අනාගාමී වෙච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්, අනාගාමී ඵලයට පත්විච්ච කෙනෙකුත් ඉන්න පුළුවන්, අරියත් මාර්ගයේ වැඩෙන කෙනෙකුත් ඉන්න පුළුවන්, අරියත් ඵලයට පත්විච්ච කෙනෙකුත් ඉන්න පුළුවන් ප්‍රථම ධ්‍යානයේ තුල. ဒုတိය ධ්‍යානය තුල ඒ විදිහටම පුද්ගල නානත්වය මත අට දෙනාම ඉන්න පුළුවන්. තේරෙනවා? ඒ වගේ තෘතිය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ, පංචම ධ්‍යානේ කියලා ධ්‍යාන පහ තුලම මේ පුද්ගලයෝ හතර දෙනා ඉන්න පුළුවන්, කවුරු කවුරු ඉන්න පුළුවන්. ඒ නිසායි 8 වර 5 40යි කියලා ලෝකෝත්තර සිත 40යි කියලා අභිධර්ම දුගන්නා. සිත 89 මේ 40ත් එක්ක එකතු කළා 121 ආකාරයකින් සිත් වෙනන්නේ. ඒ පෙන්වන්නේ ඔය නිසා. එහෙම ඒ මතම ඒ නිසා ඒ ඕනම තැනක ධ්‍යානය භූමිය කරගෙන ඇතුළු කරගෙන මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. ඒට වඩා සමාධියෙන් වෙන අර්ථයක් දකින්න එපා එච්චරයි. ඉතින් මේ වගේ මම ඔය කියපු දේවල් වලට ඉතින් හිත නරක කරගන්න එපා. මම මේ හදන්නේ ඇත්තටම කලන කමින් මොන මොන විදියට හරි ඔයගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවනම් ඒවා හදලා උත්සාහවත් කරලා ත්‍රිපිටකය පැත්තට නැඹුරු කරලා ඔයගොල්ලන්ව සසර දුකින් එතර වෙන පැත්තට යොමු කරන අදහසින් මම කියන දේවල් තුලත් අඩුපාඩු තියෙනවනම් තියෙන්න පුළුවන්. මම දන්නේ මට ඒවා පේන්නේ. නමුත් ඒවා අපිට පුද්ගල සද්ධාව කියන එක අතහැරෙන්න ඕන එකක්. එතනකදී ඕනම වෙලාවකදී අඩුපාඩුවක් තිබුත් මේ හැමදෙරට වර්ධින්නේ නැහැ, මේ හැමදෙරනම් බොරු කියන්නේ කියන ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ. මේ ටික මට එච්චර සුදුසු නැහැ. අපි ආපහු අහන්න ඕනේ නැත්තම් මේක විමසන්න ඕනේ කියන තැනින් ගත්තට කමක් නැහැ. මම මෙතෙන්දී කිසිම තැනකට කිසිම දෙයකට පුද්ගලයකට පුද්ගල දෝෂයක් නෙමෙයි මේ හැම එකකින්ම කිව්වේ. මම කිව්වේ මොන කාගේ වරදකින් හරි පාරේ අපි අයින් වෙලා ගියත් වාහනේ ඇවිල්ලා ගිය හැප්පුනොත් ඒත් අපි නැරෙන්නේ. පාරේ වාහනේ යද්දී අපි පාරේ මැද්ද ගිහිල්ලා හැප්පුනොත් නැරෙන්නේ අපි. ඉතින් මැද්ද ගිහිල්ලා හැප්පුනොත් අයිනේ ගිහිල්ලා පාරේ ගිය හැප්පුනොත් නැරෙන්නේ අපි නිසා. අපේ වරදින් හරි අනුන්ගේ වරදින් හරි වැරදුනොත් දහව සතරට වැටෙන්නේ අපිනේ. ඉතින් ඒ හිඳයි අපි දෙරෙන්න ඕනේ කියන කාරණාවයි මම කියන්නේ. මේක මගේ වැරද්දක් නෙවෙයි, මට කියලා දුන්නු මෙයාගේ වැරද්ද නිසායි මට වැරදුනේ කියන තැනකින් සමාවක් නැහැ. මම පාරේ ආයේ ගියේ ඩ්‍රයිවර්ට වැරදිලා මාව හැප්පුවේ කියන තැනකින් සමාවක් නැහැ. අපුණු දරදි නිසා නේද? ඉතින් ඒ නිසායි මම එහෙම කිව්වේ. මේ කියලා දුන්නු අය කියලා දුන්නු නිසායි කළේ. මම මොකක් දන්නේ නැහැ මේ කියලා. අපිට එහෙම සමාවක් නැහැ. අපි වැරදුනොත් වැටෙන සතරට නිසා. ඒ නිසා බුද්ධිමත් වෙන්න කියන අදහසින් තමයි මේ කාරණා ටික මම ඔයගලන්ට මතක් කළේ. ඉතින් අපි දන්න පමණකින් පොඩි අමුතුක් බණ කිව්වා. මමත් දන්න දේවල් කියලා දුන්නා. මම තවදුරටත් මතක් කරන්නේ ත්‍රිපිටකය බලන්න. මම මුලින් අර කතා කිව්වෙත් අසත්පුරුෂ ඇසුර හම්බුනම අසත් ධර්මය ලැබෙන අසත් ධර්මය නිසා පෝධනය කකුසල් සිද්ධ කරගන්නවා කියන කාරණාවට හේතුව අර මං කිව්ව මමද කියලා දින ත්‍රිපිටකයේ බොරු වැරදි කියන. ඉතින් අද තේරෙනවා මොනතරම් අකුසල්ද කියලා. ඒකේ ණය තමයි මම බේරන්නේ. මාස ගාණක් විතර වෙන්න තියෙන කිව්වේ. නමුත් ඒ කිව්වත් ඒක ලේසි අකුසලයක් එහෙම නෙමෙයි. ඉතින් ඒ අකුසලයේ අද කවුරුවත් ඒ මම අනිත් අය කියලා දුන්නේ හින්දා නොදන්නා කමින් ඒක කළේ කියන එකට මට සමාවක් නැහැ. ඉතින් මම හරියට ත්‍රිපිටකයේ නොබලා තේරුම් නොගත්ත හින්දා ඒ ප්‍රශ්නේ නේ. උසාවියකට කියත් මම මේ නීතිය දන්නේ නැහැ කියලා ප්‍රශ්නේ හරියන්නේ නැහැ නේද? ඒ වගේ තමයි. ඉතින් වැරද්ද නම් මම ඒක වැරද්ද කියලා දන්නේ නැතුව ඒකලේ කියන එක කර අදාළ නැහැ. වැරද්ද නම් දඩුව විඳින්න වෙනවා. ඒ වගේ සිද්ධියක් තමයි මේක. ඉතින් ඒ නිසා ඔය වගේ අපි ඉතින් ලෝකේ හරියට දේවල් නොදැක්කහම බාහිරයට පැටලෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ත්‍රිපිටකය ටික ටික හරි බලන්න වල දැනුමක් ඇති කරගන්න. ත්‍රිපිටකය දැනුමින් පුළුවන් තරම් ඈත් නොවි අනිත් අය ඈත් නොකර ඉන්න බලන්න කියන එක තමයි මට ඉතින් මතක් කරන්න තියෙන්නේ. මොකද ඊට එහා විශ්වාසයෙන් ලියන්න කියන්න කටයුතු කරන්න ඇසුරු කරන්න වෙන ග්‍රන්ථයක් මම දකින්නේ නැහැ අද දවසේදී. අනිත්‍යව නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ. වඩාත් පිරිසිදුයි කියන තැනකින් මට තියෙන්නේ තේරෙන්නේ ඒක. මට තේරෙන්නේ නැහැ කියේ. මොකද ඉතින් ඒක ඒගොල්ලන්ට ඕනේ විදිහට හිතේ හැකි මේ තව කෙනෙක් ලෝකෙ දකින්න තව එක කෝණයක් කියලා. නමුත් ඒ ටික එතන ගොඩාක් සුරක්ෂිතයි කියන කාරණාව තේරෙනවා. ඉතින් අද දවසේදී මම වෙනසටම මගේ කොටස නිමා කරන පොඩි හාමුදුරුවෝ කවර්ණ කරන්නේ එයි. ඉතින් මේ කාලෙදී මම දන්න ටික කිව්වා කලා ඔයගොල්ලෝ උත්සාහයෙන් බණ භවනා කරන්න, මේ දේශනාවන් ටිකක් අහන්න, ත්‍රිපිටකය බලන්න, අනිත් ස්වාමීන් වහන්සේලා අනිත් දේශනා අහන්න, ගෞරවයෙන් කටයුතු කරන්න. නමුත් උගල්ගව නුවණ තියාගන්න මේ ටිකේදී මේ ටික මම ගත යුතුයි, මේ ටික ඇසුරු කළ යුතුයි කියන ටික ගන්න. ඒකේ මේකයි කෙරවල මේකයි තන කියලා දෘෂ්ටියකටපත් නොයි. ඒ ගත යුත්ත ගන්න, අර ගත යුත්ත ගන්න, ඒකේ රැවටෙන්න එපා, ඇද වැටෙන්න එපා. ඒක හරිම නම් හරිදි ගන්න, ඒක කිසි දෙයක්වත් නැහැ. නමුත් ඒක කැලලක් ගත යුතු නම් දරකොටයක් තියන කොටසක් දිරලා කොටසක් හොඳයි. වැඩට ගන්න පුළුවන් කොටස දිරපු කැලල කපලා අයින් කරන්න, අනිත් කැලල ගන්න වැඩට නේද? අපි ඒ මුළු කොටේම හොඳ නැහැ කියලා විසි කරන්නේ නැහැ නේ නේද? දිරපු කැලල අයින් කරලා අනිත් හොඳ කැලල ගන්න ඕනේ. ඒ වගේ හොඳ අරටෝ තියෙන එකක් නම් ඔක්කොම ගන්න, දිරපු එකක් නම් කැලලක් ගන්න, මේ ඔක්කොම දිරලා නම් ඔක්කොම අතහැරලා ගන්න. ඒ වගේ සුදුසු විදිහකට බලලා ගතට කරන්න කියන එකත් මතක් කරනවා. ඒකම ඉතින් මේක හැබැයි මේ තව කාරණාවක් මතක් කරනවා පින්තුනි. ඇත්තටම මේ ටික මම ඕස්ට්‍රේලියාවේ යන හැම විහාරස්ථානයක් වෙනුවෙන් මම හිතලා කියන ටික. කිසිම දායක මහත්තයෙක් උගන්වලාවත් ඉන්න හාමුදුරුවෝ උගන්වලාවත් නෙවෙයි, මට හිතෙන, මම හිතන, මට හිතෙන ටිකක් කියන එකක් නේ. ඉතින් එමුතුනේ හැතැම්ම සිය දහස් ගාණක් ඈත මව්බිමෙන් ඈත රටක ඔගොල්ලෝ ඉන්නේ. ඉතින් මේ ඉන්න ඕගොල්ලන්ට ඇත්තටම අම්මා තාත්තා නැති දරුවෙකුට අම්මා තාත්තා කෙනෙක් වගේ ඕගොල්ලන්ගේ මෙලොව පරලොව ජීවිතය යහපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ බුදුදහම මේ වගේ රටකට ඇවිල්ලා ඕගොල්ලන්ට ලැබෙන නිසායි. ඉතින් මේ ටික ඕගොල්ලන්ට විතරක් නෙමෙයි, ඕගොල්ලන්ගේ දරු මල්ලෝ කවදාම හරි දවසක ඕගොල්ලන්ගේ දරු මුණුකරෝ වුණත් සසර දුක් ගිනි නිවන ධර්මය කියන එක හඳුනගන්නේ නිවන පැත්තකින් තැබේවා. ලෝකෙ තුල හුතේ නරක කියලා දෙයක් තියෙනවා, හොඳ කියලා දෙයක් තියෙනවා. නරක කරන්න එපා, හොඳ කියන දේ කරන්නමයි පුතේ කියන අවවාදය හෝ දීලා හොඳ මිනිහෙක් හෝ ලෝකෙ කරනවා කියන දහම ලැබෙන්නේ මේ වගේ බුද්ධ ශාසනයේ තිබුණොත්. ඉතින් මේ ශාසනය පවත්ව ගන්න එක, ජීවත් කරව ගන්න එක, ඕගොල්ලෝ වෙනුවෙන් කැප වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා රැකබලා ගන්නවා කියන එක ඕගොල්ලන්ට අයිති වැඩක්. ඒ නිසා හැමදෙනාම ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවල යම් විදිහකදී හෝ අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ බොහොම කරුණාවෙන් අපේ තරුණ දරුවෝ කෑ ගහලා නටලා සෙල්ලම් කරලා ඉන්නකොට ඒ වයසේම දරුවෝ මේ අපිට වන්දනාමාන කරගන්න හරි මේ විදියට ඉන්න එක මොනතරම් පිනක්ද කියන කාරණාවකින් සිහිපත් කරගන්න ඕනේ. අපි ගාව කරුණාව ආදරය කියන එක තියෙන්න ඕනේ. ඉන්න ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඕගොල්ලන්ගේ ආදරය කරුණාව ලැබෙන්නේ නැත්තම් ඕගොල්ලෝ වෙනුවෙන් ජීවිතය කැප කළා, ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ධර්මමුණු පුරන්ගේ ඒ ආධ්‍යාත්මික ජීවනය සඳහා කැප කරපු ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඕගොල්ලෝ හිතන්නේ නැත්තම් වෙන කවුරුත් හිතන්න කෙනෙක් නැහැ. ඒක යුතුකමක් කියන එකත් සිහිපත් කරනවා. ඒ වගේම මම දැක්කා, මම මේ විතරක් නෙමෙයි අනිත් ප්‍රාන්තවලත් මම කියන්න බලන්න, දැන් මේ ඉන්න ස්ථානේ බොහොම චූටි ස්ථානයක තියෙන්නේ. නමුත් වෙන ස්ථානයක මම දැක්ක තැනක් බලලා තියෙනවා කිව්වා. ඉතින් මම හිතන්නේ ඒක විශාල මුදලක් වෙයි. මම කියනවා ඕගොල්ලන්ගේ ධර්මුණු පුරෝ හරි දිහා බලලා හැම දෙනාම එක විදියට උත්සාහවත් වෙන්න, ඒ අලුත් ස්ථානය ගන්න පොඩ්ඩක් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒක ඇත්තටම කවුරුවත් වෙනුවෙන් නෙමෙයි, ඕගොල්ලෝ වෙනුවෙන් කරන දෙයක්. මේ ඒ ගොඩනැගිල්ල ගත්තා කියලා සුමේධ හාමුදුරුවෝ ලංකාවට යන්න ගියොත් ඔය ගොඩනැගිල්ල අරගෙන යන්නේ ඊගාවට වෙන එකට උදව් වෙන අනිත් කවුරුවත් අරගෙන යන්නේ නැහැ. ඒක මේ ස්ථානයේම තියෙයි. ඒක ඕගොල්ලන්ගේම අනාගතේ දරුවෝ මුණුපුරෝ කියන අයගේ අහිංසක ජීවිතවලට බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවති. අද දවසේ ඕගොල්ලන්ගේ ජීවිතයේ කොටසක් වැය කරන්න, හෙට දවසේ ඕගොල්ලන්ගේ දරුවෝ මුණුපුරන්ගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා. ඒ නිසා මහ විශාල කුසලයක් සම්බුද්ධ ශාසනය මොහොතක් හරි ජීවත් කරවන ධර්ම උත්සාහයක්. ඒ වගේ තැනක් ගන්න කෙනෙක් සත පහක් හරි වියදම් කළොත් එයා ස්ථානයක් ගන්න උදව් කරවන නෙමෙයි, බුද්ධ ශාසනය මොහොතක් හරි ලෝක පවත්වන්න උදව් කරවා වෙනවා. ඔය ස්ථානය ඇසුරු කරගෙන යම්තා කෙනෙක් කුසල්සිත පුපුදවා ගනී නම්, බණ පදයක් අහගනී නම්, හොඳ නරක දෙක අහගනී නම්, ඒකට උදව් වෙන හැම කෙනෙක්ම ඒ හැම කෙනාගේම කුසල්සිතකට උපකාර කරලා තියෙනවා යන ගණයට යනවා. ඒ නිසා එකතකින් යුතුකමක් වගකීමක් කුසලයක් ඔගොල්ලෝ හැම දෙනාටම ඒක හොයලා කතා කරලා පුළුවන් තරම් ඒකට සම්බන්ධ වෙන්න. ඒකට ඔගොල්ලෝ මේ විහාරස්ථානයට සමීප නොවුණු නමුත් ඔගොල්ලෝ දන්නා දුන්නා යහරි ඉන්නවා නම් සමීප කරලා ඒ කාරණාව සාර්ථක කරගන්න කටයුතු කරලා දෙන්න කියන එක මතක් කරනවා. මට මේක දායක මහතුරු කවුරුත් කිව්ව එකක්වත්, හාමුදුරුව මට කිව්ව එකක්වත් නෙමෙයි. මම හිතලා මේ ටික කියන්නේ මොකද, යන හැම පන්සලකටම පන්සලේ දියුණුව ස්වාමීන් වහන්සේලා ගැන හැඟීමකින් බලනවා කියන ටික කළ යුතුයි. ඒ දායකය ඒක ඒ අයට හිස්සෙන්නේ නැහැ කියන පණිඩය මම හැමෝටම කියනවා. ඉතින් මේ කාරණාවත් මේ මොහොතදී සිංහවත් සීල දනාට මතක් කරනවා. මේක පැහැර හරින්න එපා. ඔගොල්ලන්ගේ යුතුකමක්, ඔගොල්ලන්ගේ වගකීමක්, ඔගොල්ලන්ට හැකි ශක්ති ප්‍රමාණය උදව් කරන්න. මම මතක් කරලා තියෙනවා ගෙයක් ගිනි ගන්නකොට ගේ ඇතුලේ තියෙන වටිනා නොවටිනා හැම ලොකු කුඩ හැම දෙයක්ම පිච්චිලා අළු වෙලා යනවා. ඒ ගිනි ගන්න ගේ ඇතුලෙන් ජනේලකින් හරි දොරකින් හරි යමක් යමක් එළියට විසි කරගත්තොත් ඒ දේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ දුක් මහන්සියෙන් අපි මොන තරම් දේවල් හරි හම්බ කෙරුවත් පින්වතුනි, කවදාම හරි දවසක මහලු බව මරණය කියන ධර්මතා දෙක අභියසදී ඒ හම්බ කරපු හැම දෙයක්ම අපිට නැති වෙන බොහෝම වටිනාකම් මගේමයි කියලා කෙලෙස් වලට අද පෙන්වනවා ඇති. පින්වට ජරා මරණ කියන දෙකේදී අපිට වහින් වෙනවා. ඉතින් ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හම්බ කරපු දේ ලෝකෙ ඉතුරු කරලා යන්නේ නැතුව ඕගොල්ලෝ යනකොට අහගෙන යන්න හොඳ අවස්ථාවක් හම්බ වෙලා, ගිනිගත්තේ ගේ ඇතුලේ යමක් එළියට විසි කරගන්නවා වගේ, පසු මේ පුද්ගලට ඉතුරු වෙන ඒ ටික විතරක් වගේ, දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ යමක් මේ බුද්ධ ශාසනය උදෙසා වියදම් කරන්න පුළුවන් නම්, බුද්ධ ශාසනය උදෙසා වැය කරන්න පුළුවන් නම් ඒක ඕගොල්ලන්ට ඉතුරු වෙනවා. ඔගොල්ලෝ ඒ අලුතෙන් ගන්න ස්ථානයකට උදව් කළොත් ඒක මේ ඉන්න සුමේධ හාමුදුරුවන්ට හෝ ඉන්න හාමුදුරුවන්ටවත් දැනට දායක සභාවේ සම්බන්ධ වෙලා ඉන්න අයටවත් කරන උපකාරයක් එහෙම නෙමෙයි. පෞද්ගලික මිම්ම කිසිම වෙලාවක ඒක තියාගන්න එපා. මේ හාමුදුරුවෝ හිට වෙනස් වෙයි, වෙන හාමුදුරුවක් මේ ඉන්න දායක පිරිසේ අය හිට වෙනස් වෙයි, වෙන පිරිසක් වෙයි. සමහරවිට මේ පරම්පරාවම නැති හිට වෙන පරම්පරාවක් වෙයි. නමුත් මේ ස්ථානයේ බුද්ධ ශාසනය නියෝජනය කරමින් හැමදාම තියේ. ඒකට සම්බන්ධ වෙච්ච ඕගොල්ලන්ගේ කුසලයේ රුවන් වැසය හදලා දුටුගැමුණු රජුගේ මිය පරලෝ ගියා. නමුත් අදද වඳින කුසල් දුටුගැමුණු රජු අනුමතව වෙනවා කියන නූපන්නාය කරන පිණු සිද්ධ කරගෙන දුටුගැමුණු රජුගේ මිය පරලෝ ගියේ. අද උපන්න අපි වන්දින කුසලුත් එතුමට අනුමෝදන් වෙනවා. තාම නූපන්න අපේ ඊගාව පරපුර උපදින අය වන්දින කුසලුත් එතුමා අනුමෝදන් වේ. ඒවට කියන සදා පුඤ්ඤම් පවද්දති. ආරම රූප වන රූප සදා පුඤ්ඤම් පවද්දති. විහෙර විහාර හදන එක ආරම හැමදාම පින් වැඩෙන පින්කම. ඔගොල්ලෝ දානයක් දුන්නොත් එදාට විතරයි. ඒ දාන වේලෙන් පස්සේ ඉවරයි ඒක. නමුත් ඔගොල්ලෝ විහාරයක් විහාරයක් හැදුවොත් කෙනෙක් වඳින වඳින ගානේ ඔගලන්ට පින් සිද්ධ වෙනවා. ඒ හින්දා නූපන්න අනාගතයේ අය කරන පිනුත් රැස් වෙන්න පුළුවන්, අනුමෝදන් වෙන්න පුළුවන් පින්කමක් කරගන්නවා නම් කෙනෙකුට එයා මොනතරම් ජව සම්පන්නද කියලා බලන්න, ඒ පින්කම මොනතරම් ආශ්චර්යද කියලා බලන්න. නමුත් කර්ම විසින් අචින්තයයි, කර්ම එහෙම එකක් තියෙනවා. අද නැතත් හෙට ඉපදිලා වඳින කෙනාට අද තැනක් හැදුවොත් අර සින්දුවක් තියෙන අදම මලත් හෙටම උන්සුවඳ ඇති කියලා නේ. ඉතින් ඒ වගේ අද ඔයගොල්ලෝ උදව් කළා නැරුණත් හෙට දවසේදීත් ඔයගොල්ලෝ ජීවත් වෙච්ච සුවඳ තියෙනවා ඒ ස්ථානේ තියෙනකම්. ඒ නිසා ඒ වගේ පින්කමට හැමදෙනාම සම්බන්ධ වෙන්න කියන එකත් මෛත්‍රී සහගත මතක් කරන හැමදෙනාටම තෙරුවන් සරණයි. ගිලම්බක ටිකක් අරගෙන භාවනා කරන්න පැය භාගයක් වතුරස්පාක් විතර පොඩි හඳුරෝයි වැඩසටහන අවසන් කරන සිල් භාවනා කරන්න දැන් 4 වෙලා. ඒක තමයි කියලා කියන්නේ.